අද 2024 නොවැම්බර් මස 17 වන ඉරිදා ආධුනික සතිමත් බව පුහුණු කරන්නන් සඳහා වන වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනකටයි අප සියලු දෙනාම සූදානම් වී සිටින්නේ. ඒ සඳහා නිසරණ වනයෙන් සහභාගී වන නම කියන අවසරයි පූජනීය හෝමාගම ධම්මකුසල ස්වාමින් වහන්සේව පාද නමස්කාර කොට වැඩසටහනට පිළිගන්නවා. ඒ වගේම වැඩසටහනට සම්බන්ධ වන අනෙකුත් ස්වාමින් වහන්සේලා මෑණිවරුන් පාද නමස්කාර කොට වැඩසටහනට පිළිගන්නවා. වැඩසටහනට සම්බන්ධ වන ඔබ සියලු දෙනාමත් ඉතාමත් ගෞරවයෙන් යුතුව වැඩසටහනට පිළිගන්නවා. වැඩසටහනේ මූලික අංගය වන ධර්ම දේශනාවට සවන් දීමට අප සියලු දෙනාම සූදානම් වෙමු. ඉන් අනතුරුව අප වෙත ලැබී තිබෙන වාර්තා ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. අවසාන වශයෙන් පුණ්‍යානුමෝදනාවෙන් පසු වැඩසටහන සමාප්ත කරනවා. වැඩසටහනේ මූලික අංගය වන ධර්ම දේශනාවට සවන් දීමට අප සියලු දෙනා සූදානම් වෙමු. ඒ සඳහා ගෞරවනීය ස්වාමින් වහන්සේට මම ආරාධනා කරනවා. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. තුදන්ති වාචාය ජනා අසඤ්ඤතා සරේහි සංගාම ගතංව කුංජරං සුත්වාන වාක්‍යං පරුසං උදීරිතං අදිවාසයේ බික්කු අදුට්ඨ චිත්තෝති.
සාදු සාදු සාදු.
පින්වත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අපි මේ විවිධ පුද්ගලය එක්ක ගනුදෙනු කරනකොට, මේ ලෝකේ හැසිරෙනකොට අපිට යම් යම් අවස්ථාවල හරියට නිකං අර කටු ඇනෙනවා වගේ සිදුවීම් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට සමහර විට මොනවද මේ කටු කියලා කෙනෙක් හිතනවා, කල්පනා කරනවා. මේ බාහිර ලෝකයේ තියෙන කටු පඳුරු ගැනම නෙමෙයි මේ කියන්නේ. බාහිර ලෝකයේ තියෙන කටු පඳුරු ඉවසන්න පුළුවන් සමහර වෙලාවට. දැන් ඔය වේවැල් වගේ කටු උනත් බොහොම සියුම් කටු ඇනෙන එක ඇනෙනවා ආයි ඇතුළටම. හැබැයි අන්න ඒවා සාපේක්ෂව ඉවසන්න පුළුවන් කියලා හිතෙන්න පුළුවනි කෙනෙක්ට. අන්න මේ කියන ජාතියේ කටු ගැන මතක් වුණොත්, මොනවාද මේ කටු ජාතිය? අර විදියට අර බාහිරේ ඇනෙන කටු නෙමෙයි, ඒ වෙනුවට මේ අපේ හිතට ඇනෙන කටු වගේ දේවල් කොතෙකුත් තියෙනවා. සමහර වෙලාවට අර කටු වගේ වචන, පිහියනුම් පාරවල් වගේ වචන අපිට එක එක්කෙනාගෙන් අහන්න ලැබෙනවා. සමහර විට බාහිර සමාජ කෙනෙක්ගෙන්, එහෙම නැත්නම් අපේ හිතවතෙක්ගෙන්, පවුල කෙනෙක්ගෙන්, ওই විදිහට අන්න මේ කටු ඇනෙනවා වගේ වචන අහන්න ලැබෙනවා. එතකොට අපි හිතුවොත් අර බාහිරේ කෙනෙක්ගෙන් ඇනෙන කටු නම් ඒ විදිහ වචන නම් ඉවසන්න හරි පුළුවන්, ටිකක් හරි දරා ගන්න පුළුවන්. හැබැයි මේ ගෙවල් දොරවල ඉන්න කට්ටිය, හිත මිත්‍රයෝ, මේ විදිහට ලං කරගත්ත කට්ටියගේ වචන දරන්න අමාරුයි. ඒවයි කටු ගතිය වැඩි කියලා කෙනෙක් හිතෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට විවිධ පුද්ගලයෝ එක ගනුදෙනු කරනකොට ඒගොල්ලන්ගේ වචන නිසා නොයෙකුත් වෙහෙස පීඩා, කටු ඇනෙනවා වගේ වෙහෙස පීඩා යම් කෙනෙක්ට විඳින්න සිද්ධ වෙන්න පුළුවන්. ඊළඟට අපි හිතමු තව මේ ලෝකේ විවිධ සිදුවීම් සිද්ධ වෙනවා. දරන්න බැරි, ඉවසන්න බැරි සිදුවීම් මතුවෙන්න පුළුවන්, සිද්ධ වෙන්න පුළුවන්. ඒවත් අන්න මහා කටු ගොඩක් ඇනුනා වගේ ස්වභාවයක් ඒ තුළ දැනෙන්න පුළුවන්. සමහර විට ඒ සිදුවීම් නිසා අපිට විවිධ චෝදනා නැගෙනවා. තම තමුන්ට අන සමාජයෙන් චෝදනා නැගෙනවා, මෙන්න මේ පුද්ගලයා තමා කියලා. මේ විදිහේ දේවල් කොතෙකුත් අද ලෝකේ සිද්ධ වෙනවා. හරියට දැන් අර කෙනෙක් ඇඟිල්ල දික් කරලා ඉතුරු කට්ටිය ඔක්කොම වට වෙලා ඒ කෙනාට චෝදනා කරනවා, පහර දෙනවා වගේ දෙයක් සිද්ධ කරනවා. අන්න අපි හිතුවොත් දැන් ඔය ඔන්ලයින් බුලින් කියන්නේ ඔය ඉන්ටර්නෙට් එකේ එහෙමත් ඔය වගේ දේවල් කොතෙකුත් වෙනවනේ. යම් කිසි කෙනෙක්ගේ මොකක් හරි පොඩි වීඩියෝ එකක් සිදුවීමක් මේ දහස් ගණනක් පිරිසක් එකතු වෙලා මේ තැනැත්තාට අන්න චෝදනා කරමින් මේක හප හප ඉන්නවා. අර කොමෙන්ට් සෙක්ෂන් එකේ නේද එක එක කට්ටිය එක එක විදිහේ ඒවා චෝදනා මුඛයෙන් ප්‍රකාශ කරනවා. අර මනුස්සයාට එළිය බැහැල යන්න බැරි ගාන්ට, මගකට තොටක යන්න බැරි ගාන්ට මේ සමාජයක්, මේ මහා සමාජයක් එකතු වෙලා අර විදිහේ වෙහෙස පීඩාවක් ඇති කරනවා. සමහර වෙලාවට කෙනෙක් දිවිනහ ගන්න පවා යොමු වෙන්න පුළුවන්. ඒ වගේ සිදුවීම් කොතෙකුත් වෙලා තියෙනවා. මේ විදිහට කෙනෙක්ගේ නොයා යුතු වීඩියෝවක් තොරතුරක් අර විදිහට සමාජගත වුණාම, එහෙම නැත්නම් මේ යම් කිසි චෝදනාවකට මේ සමාජෙන් පිරිසකකින් ලක් වුණාම, අන්න මේ මූණ දෙන්න බැරි කොට, ගෙදරින් එළියට ගන්න බැහැ ගන්න බැරි කොට, අර වෙහෙස දරා ගන්න බැරි කොට, අන්න සමහර විට කෙනෙක් දිවි ගනහ ගන්න පවා යොමු වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාත් මේ කට්ටියත් දැකලා ඇති. ඉතින් එන්නේ විදියට මේ වචන වලින් කටු ඇනිනවා වගේ වෙහෙස පීඩා එන ලෝකෙක අර විදියට සමාජෙන් නොයෙකුත් චෝදනා නිග්‍රහ එල්ල වෙන ලෝකෙක, ඒ වගේ ලෝකෙක බුදු කෙනෙක් පහළ වෙලා මේවායින් යම් කිසි විදියක මිදෙන ක්‍රමයක්, බේරෙන ක්‍රමයක්, මේවායි තියෙන වෙහෙස නොගන්න ක්‍රමයක් කියලා දෙන්න උත්සාහ ගන්නවා. මෙන්න මේ විදියට කරොත්, මේ ක්‍රියාදාමය අනුගමනය කළොත් මේ විදියේ වෙහෙස පීඩා වලින් බේරෙන්න පුළුවන්. මේ විදියේ කටු වලින් බේරෙන්න පුළුවන්, මේ විදියේ හිත්තැවුල් වලින් බේරෙන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ යම් කිසි විදියක මාර්ගයක් පෙන්වන්න උත්සාහ ගන්නවා. එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන්, එහෙනම් මේ බුදුන් කියන මාර්ගය මම අනුගමනය කරා නම්, ඒ ප්‍රතිපදාවේ මම පිහිටලා ඉඳියා නම්, මට මේ කටු වලින් එන කටු වගේ සිදුවීම්, කටු වගේ වචන අහන්න දකින්න වෙන එකක් නෑ කියලා එහෙම හිතන්න පුළුවන් කෙනෙක්ට නේද? මේ බුදුහාමුදුරුවෝ කියන ක්‍රමවේදෙට එනම් මට මේ සමාජයෙන් නිග්‍රහ එල්ල නොවේවි, මේ විදිහේ සිදුවීම් වලට මාව ලක් නොවේවි කියන වගේ අදහසක් කෙනෙක් දරා ගන්නවා, එහෙම හිතනවා. නමුත් ඇත්තටම බුද්ධ චරිතය ගත්තත් යම් කිසි විදියක මේ වගේ සිදුවීම් වලට භාග්‍යතුන් වහන්සේටත් මුහුණ දෙන්න වෙලා තියෙනවා. ඒ වෙච්ච අවස්ථාවකදී කියන බණේ මොකද්ද? මේ හිත වෙනස් කරගන්න, හිත පරිවර්තනය කරගන්න. එතකොට මේ බාහිරේ මොන දේවල් සිද්ධ වුණත්, මේ මිනිස්සු චෝදනා කරත්, ඒකට නොවේහෙසි ඉන්න පුළුවන්, මෙහෙසක් නැතුව ඉන්න පුළුවන් කියන අදහස තමයි භාග්‍යතුන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. එහෙම නැතුව කටුපඳුරු නැති ලෝකයකට යනවා කියලා කෙනෙක් හිතුවොත් ඒක බොරු කතාවක්. ඒක ප්‍රායෝගික වෙන දෙයක් නෙමෙයි. මේ වෙනුවට කටුපඳුරු තියුණාට ඇනෙන්නේ නැති ලෝකයක් තමයි, ඇනෙන්නේ නැති ස්වභාවයක් තමයි හදාගන්න උත්සාහය. ඉතින් මෙන්න මේ සිදුවීමත්, ඒ වගේ සිදුවීමක් යම් කිසි විදියක නිකන් ආන්තික සිදුවීමක්, නිකන් එක්ස්ට්‍රීම් ගතියක් තියෙනවා මේකේ. ඒ වෙන්න පුළුවන් ඉහළම හොඳ මේකෙන් වෙලා තියෙනවා. අය අතරමැද ලාබෙට පොඩියට එහෙම නෙමෙයි. ඉතින් ඒ වගේ සිදුවීම් වලට පවා මේ බුදු කෙනෙක්ට, ඒ වගේ ඒ ආශ්‍රිත ස්වාමීන් වහන්සේලා පිරිසකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ඉතින් බලමු ඒ සිදුවීම මොකද්ද, ඒ සිදුවීමේ අපිට ගන්න පුළුවන් අදහස මොකද්ද, මේ බුදුහාමුදුරුවෝ කියලා දෙන්න උත්සාහ දරන දේ මොකද්ද කියලා වඩා බලන්න බලමු. එතකොට එතෙන්දි තියෙන්නේ මේ සුන්දරි කියලා යම් කිසි විදියක පරිබ්‍රාජිකාවක් සම්බන්ධ කතාවක් අහපු කට්ටියත් ඇති මෙතන ඕන් තරම්. එතකොට එතෙන්දිත් සඳහන් වෙන්නේ මේ යම් අවධියකදී මේ සැවැත් නුවර ජේතවනාරාමේ බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කාලෙක මේ වටපිටාවේ ඉන්න වෙන වෙන මහණ බමුණෝ ඉන්නවනේ. ඒ දවස්වල හැටියට ශාස්ත්‍රුන් වහන්සේලා 6 දෙනෙක් ඉඳලා තියෙනවා. ෂඩ් ශාස්ත්‍රුන් කියලා ඒගොල්ලන්ගේ නොයෙකුත් ඉගන්නපු දහම් පවා සඳහන් වෙනවා මේ ත්‍රිපිටකේ. මෙන්න මේ විදිහේ ධර්මයක් තමයි මේ කෙනා දේශනා කරේ කියලා. එතකොට අපි අහලා පුරුදු කෙනා තමයි ඔය නිගණ්ඨනාත පුත්ත ජෛනාගමේ එයාගේ දහම. ඊට පස්සේ ওই පකුද කච්චායන ඕමෝම 6 දෙනෙක්ගේ නම් සඳහන් වෙනවා. ඊට පස්සේ තව එක්කෙනෙක් ඉන්නේ එයාගේ තියෙන්නේ මොකද්ද? පොතේ තියෙන්නේ අතට අහු නොවන ආඳා. අතට අහු නොවන ආඳන් වගේ දහමක් තමයි එයා කියන්නේ කියලා. ඒකට හොඳ නමක් තියෙනවා, අමරවික්කේප. අමරවික්කේපවාදී. මේ 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 මොකක් හරි ඇහුවද ඒක යන්නේ කොහෙද මල්ලේපොල් උත්තරයක් දෙනවා. ඒක තමයි ආගේ වාදී. මම මෙහෙම කියන්නෙත් නෑ නැත්තෙත් නෑ, කියන්නෙත් නෑ නැත්තෙත් නෑ කිය කිය ඔහොම ඉන්නවා. හරි මේ අර දැන් කාලේ එහෙම කට්ටියත් ඉන්නවනේ. يعني අමුතුම දර්ශනයක් තියෙන්නේ අහන පස්සෙට නෙමෙයි උත්තර දෙන්නේ. ඒක තමයි ආගේ දර්ශනය. තියෙන්නේ වගේ අතට අහු නොවන ආඳන් කියලා තමයි පොතේම තියෙන්නේ. අමරවික්කේප. එතකොට ඔන්න ඒක දර්ශනයක්. ඊට පස්සේ ওই නිගන්තනාත පුත්තගේ ගෝලයොත් බොහෝ පිරිසක් අදටත් ඉන්නවා. හරි සමහර වෙලාවට දන්නේ නැහැ මේ නිගන්තනාත පුත්තගේ ගෝලයෙක් මම කියලා. බුදුහාමුදුරුවන්ගේ ගෝලයෙක් කියලා තමයි හිතාගෙන ඉන්නේ. හැබැයි බලනකොට අදහගෙන ඉඳලා තියෙන නිගන්තනාත පුත්ත. එහෙම දේවලු සිද්ධ වෙනවනේ. එහෙම දේවලුත් තියෙනවා. ওই බුද්ධ රූපේ වගේම ස්වභාවයක් තමයිලු. ඒ නිගණ්ඨනාත පුත්තගේ රූපෙත් අර නිර්වත වැහිලා නැති වුණාට සිවුර වගේ පේනවලු. අර දාන පටියක් තියෙනවා. ඒ කියන්නේ ওই උරුස්සට දාපු පටියක් වගේ එකක් තියෙනවා. ඒකෙන් සිවුරක් ඇඳා වගේ පොරවුවා වගේ පෙනීමකුත් තියෙනවලු. එතකොට පින්තූර දෙක අඳුර ගන්න බැරි හින්දාද කොයිද? පිළිම දෙක අඳුර ගන්න බැරි හින්දාද කොයිද? අද ලංකාවේත් බොහෝ දෙනෙක් ඉන්නවා මෙන්න මේ අනුගාමිකයොත්. ඒගොල්ල තමයි ඔය මොනවද ඔය විවිධ දිට්ටි අරගෙන දඟලන කට්ටිය. ඒගොල්ල තමයි මේ දහම පැත්තක, නිවන පැත්තක වෙන වෙනේ වල්ලගෙන දඟලනවා. හරි ඒක පාරක් ඔය සීහසේනාපති දානයක් දීලා නිගණ්ඨයෝ එළුවෙන් මුළු නගරේ පුරාම ගිහිල්ලා හඬා වැළපෙනවලු. මෙන්න මේ සත්තු ගණනාවක් කපලා කොටලා මේ සීහසේනාපති මේ බවත් ගෞතමයන්ට දන් දීලා කියලා අර මුළු නගරේ පුරා හඬමින් වැළපෙමින් යනවා. තමුන් කන්නේ නැති එක කමක් නැහැ. මේ වෙන කෙනෙක් කන එකට තිරිසියා කරනවනේ. අන්න එතකොට වැඩේ අවුල්. හරි අන්න ඒ වගේ මතවාද තියෙන කට්ටිය ඔය නොදැනීම අදහන්නේ නිකන්ට දහමක් වෙන්න පුළුවන්. ඔය වීගන් කාර්යෝ, වීගන් කාර්යෝත් ඒගොල්ලොන්ගේ දේශපාලනයක් වෙලානේ. තමුන් නොකන එක හරි. හැබැයි ඒක දේශපාලනීකරණය කරගෙන ඒක සමාජගත කරන්න උත්සාහ ගන්නවා. KFC ගාවට ගිහිල්ලා බෝඩ් අල්ලගෙන ඉන්නවා. අර අරගෙන යන්නේ ඔවුන්ගේ ළඟට ඇවිල්ලා වීදුරෙන් ඔලුව දාලා කියනවා, අමුසේ මහ ඝාතකයෙක් නේ ඔයි බලනවා, ඔය මේ සතෙක් අහිංසක සතෙක්ව මරලා මේ ඔය කන්න යන්නේ කියලා. අර ඔලුව දාලා අර අර මනුස්සයාගේ වාහනේට ඔලුව දාලා KFC එකක් ළඟ ඉඳගෙන කියනවා. ඉතින් අර මනුස්සයා කියනවා, යන්නකො ඉතින් වෙන තැනකට මේ KFC එකක් ගාව ඉන්නේ ඔයා. කිව්වට ගහන්නේ නැහැ ඒ මනුස්සයා. නැවත නැවත අර චෝදනාව එල්ල කරනවා. මං කාලා පෙන්නන්නද කියලා අහනවා. කාලා පෙන්නන්නද කියලා අර චිකන් කෑල්ල කටට ලං කරනකොට විලාප තියෙනවා. අර නිගන්ටේ වගේම තමයි. ඉතින් ඕක තමයි වැඩේ. ওই විදිහේ මතවාද, ওই විදිහේ විවිධ දික්ටි මේ සහිත බොහෝ පිරිසක් ඉන්නවා. ඉතින් ඒවා මේ දහමට වැඩිය, මේ දහමට දුරයි. ওই නිගන්ට දහම් වගේ ඒවට ළඟයි. ඒක නිසා භාග්‍යතුන් වහන්සේගේ දහම හරියට අඳුනනවා නම්, ඒ සමබරතාවය දන්නවා නම් තේරුම් ගත යුත්තේ තමයි මේ විවිධ දේවල් තියෙන්න පුළුවන්, වටිනාකම් අඩු වැඩි. නමුත් ඒවා වෙනුවට මේ නිවන දිහාවට එල්ල වෙච්ච අවධානයක් තමයි මේ දහම තුළ තියෙන්නේ. ඉතින් කෙසේ නමුත් ඔය විදිහේ බොහෝ ශාස්ත්‍රූන් වහන්සේලා ඒ දවසල ඉන්දියා කියන අදහස අපි අහලා තියෙනවා. එතකොට මේ සිදුවීමට අදාළ වෙන්නේ යම් කිසි කොට්ටාසයක්, කවුදෝ කියලා, කාගේ ගෝලියෝද කියලා සඳහනක් නැහැ. මේ යම් මහණ බමුණු ටිකක් එකතු වෙලා කල්පනා කරනවා මේ භවත් ගෞතමයන්ට සහාය භික්ෂූන්ට බොහොම පුද සත්කාර කරනවා මේ මිනිස්සු. මේ පිරිකරයේ දේවල් බොහෝ පූජා කරනවා. ඒකෙන් අපේ බිස්නස් අවුල් ගිහිල්ලා තියෙන්නේ කියලා ඔන්න විදිහ අදහසක් තමයි ප්‍රකාශ කරන්නේ. මේ විදිහට මේගොල්ලන්ට සත්කාර ලැබෙනවා, මේ විදිහට පූජා ලැබෙනවා, දන් ලැබෙනවා. අපේ සත්කාර අඩු වෙලා ගිහිල්ලා අපේ පූජා, අපිට ලැබෙන දන් අඩු වෙලා ගිහිල්ලා කියලා මේ පිරිස කතා කරනවා මොකද්ද මේකට කරන්නේ කියලා. ඊට පස්සේ එතන යම්කිසි අදහසක් සහිතව මේ පිරිස කරන වැඩේ තමයි ඒ පරිබ්‍රාජක පිරිසේම යම් කාන්තාවක්. එයාගේ නම සුන්දරී. ඉතින් නමේ හැටියට වෙන්නේ නැති පෙනුමක් නේද? ඒ වෙන්න එහෙම වෙන්නේ නැති නේ සුන්දරී කියලා දාන්නේ. නැත්නම් ඉතින් කැත කෙනෙක්ට සුන්දරී කියලා දාන්නේ නැහැනේ. ඉතින් කෙසේ නමුත් මේ විදිහේ මේ සුන්දරී කියනවා මේ හැමදාම මේ ජේතවනාරාමේ දිහාවට යන්න මිනිසුන්ට පේන්න කියලා. ඉතින් මොකද කරන්නේ, අර කට්ටිය බහුල වෙලාවට මෙයා මල් අරගෙන ලස්සන්ට නාලා කරලා කොණ්ඩේ ගොතාගෙන ඒ ජේතවනාරාමේ දිහාවට යනවා. ආපහු හවස් වරුවේ එනවා පේන්න. ආපහු පවදාටත් යනවා. ඉතින් ඔන්න බලනකොට හැමදාම මේ ගෑණි ජේතවනාරාමේ දිහාවට යනවා. ආපහු එනවා. ඉතින් අර මිනිසුන්ට රෙජිස්ටර් වෙනවනේ ටික දවසකින්. මෙයා දවස ගානේ යනවා. පැය ගාණක් ගත කරලා ආපහු එනවා. කියලා ඔන්න ඔය විදිහට මේ පිරිසට මේක ඔලුවට ගියාට පස්සේ, ඒගොල්ලන්ට රෙජිස්ටර් වුණාට පස්සේ මොකද කරන්නේ? මේ සුන්දරීව මරලා අර ජේතවනාරාමේ අසල යම් තැනක සංගෝණෝ වෙන කේස් එකක් දැන්. අද කාලෙත් ඕකනේ තියෙන ඉන්දියාවේ. අදිසියේ කෙල්ලෙක් එහෙම ගියොත් හවස්වරුවක කළුර වැටිච්ච වෙලාවක තනියම ඔන්න 10-15 දෙනෙක් එකතු වෙලා අලලා ගැන් රේප් කරලා මරලා දානවා. ඕක තමයි ඉන්දියාවේ යන ට්‍රෙන්ඩ් එක. ඉතින් අර මුළු සමාජයක් කෑ ගැහුවත් කොච්චර දැඟලුවත් ඒ ඉන්න පිරිසත් එක්ක, ඒ මිනිස්සුන්ගේ අධ්‍යාපන මට්ටමත් එක්ක ගොඩ ගන්නම බෑ. දැන් කීයක් නම් ඒ වගේ සිදුවීම් වුණාද කියලා මතක ඇති. මේ විදියට මේ ගෑනු දරුවෙක්, එව නැත්තම් මේ විදියට මේ ඉගෙන ගන්න ශිෂ්‍යාවක්, එව නැත්තම් මේ කාන්තාවක් මේ විදියට තනියම ඒ කොහරි යන්න ගිහිල්ලා හවස්වරුවක කළුවර වැටිච්ච වෙලාවක පාළු පාරක අන්න ඉවරයි. අයි කරන්න පුළුවන් හොඳ මේකෙන් කරලා තියෙනවා, ඝාතනය කරලා තියෙනවා. ඔක තමයි වැඩේ. ඒ මානසිකත්ව කොහොමද කියලා හිතා ගන්න බෑ සාමාන්‍යයෙන්. අර 10-15 දෙනෙක් එකතු වෙලා අර විදියේ සිදුවීමක් කරනකොට, ඉතින් අර ඔය යාපනි පැත්තෙත් කොහෙදෝ කිලි නොච්චිද කොහෙදෝ, අර ඒ දවස අර ඉස්කෝලේ ළමයෙකුත් මේ බයිසිකලෙන් යනකොට යාව උස්සලා එහෙම මොකද්දෝ ඒ සිදුවීමක තුනානේ. ඒකෙත් බොහෝ පිරිසක්, 7-8 දෙනෙක් වගේ පිරිසක් අඩුම පමණින් මේ ඒ යම් කිසි විදියක ගෑන් රේප් කරලා අර විදියට ඝාතනය කරලා දාලා තියුණා. ඉතින් ඔන්න ඔය විදිය සිදුවීම් ඉන්දියාවේ අද දවස්වලත් මේ කාලෙත් සිද්ධ වෙනවා. ඒතර ඒ දවස්වල සිදුවීමක් වගේ තමයි දැන් මේක. ඉතින් මොකද කරන්නේ, අර පරිබ්‍රාජක සෙට් එකම ඉතින් කෑ ගහන්න ගන්නවා. දැන් මේ අපේ සුන්දරී නෑ, සුන්දරී නෑ, සුන්දරීට මොනවා වෙලාද මන් දන්නේ, සුන්දරී අතුරුදන් කියලා ඔන්න විලාප තියෙනවා. ඊට පස්සේ දැන් කොහෙද දැන් නෑ සුන්දරී ඉන්න ඇත්තේ, ඉන්න ඇත්තේ සුන්දරීට මොකක් වුණාද දන්නේ නෑ කියලා. ඊට පස්සේ කියනවා මේ ජේතවනාරාමේ දිහාවට තමයි යන්නේ හැමදාම, ඒ ගිහිල්ලා තමයි ආවේ නැත්තේ, ඒ පැත්තේ තමයි ෂුවර් එකට ඇත්තේ කියලා. ඉතින් මොකද කරන්නේ, අර කට්ටියත් එක ගිහිල්ලා අර තමුම්ම හංගපු ඒවා හොයාගන්න එක හරි ලේසියිනේ. එහෙකෝ තේරෙනවද නැහැ. ඒ කියන්නේ මමම හංගපු දෙයක් මා හොයාගන්න එක හරි ලේසි. ඉතින් අරකට එහෙම මේ පරීක්ෂා කර කර ගිහිල්ලා මෙන්න හම්බුණා, මිනිහා හම්බුණා, මෙන්න සුන්දරියව මරලා මේ විදියට ගැන් රේප් කළ ඝාතනය කළයි කියලා. ඔන්න ඉතින් මහා විලාපයක් තියාගෙන අර බොඩි එක ඇඳක තියාගෙන නගරේ පුරා හතර අතේ ගමන් කරනවා මෙන්න බලන්න භවත් ගෞතමයන් සහ ගෝලයන්ගේ වැඩ කියලා. ඉතින් ඕක තමයි සිද්ධ කරන්නේ. ඉතින් ওই විදියට නගරේ පුරා යනකොට මේ මිනිසුන්ගේ මතවාදත් ඇත්තටම වෙනස් වෙනවා. ඔය තමයි මීඩියා කැම්පේන් කියන්නේ නේද අද කාලෙත් වෙන්නේ. මීඩියා කැම්පේන් මෙන්න මේ 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 වඳකොත්තු මෙන්න මේ බ්‍රෙෂී රැන්දොත් වඳ වෙනවා මෙන්න මේ 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 දොස්තර මොකක්ද අර නාලේ මිරිකලා මෙච්චර අම්මල ගානක් සිංහල වඳ කළයි කියලා ඔන්න ලොකු කැම්පේන් එකක් යනවා. අනේ ටික දවස යනකොට ඇත්ත වෙනවනේ. දවසක් දෙකක් තුනක් එකෙක් දෙන්නේ තුන් දෙනෙක් කියනකොට ඒක උස්සලා ඩෑෂ් පාර ගහනකොට ඔන්න ඇත්ත වෙනවා. එතනයි ඊටසේ මේ කොවිලාවේ ආක්‍රමණයක් වෙයිද දන්නේ නැහැ. ඉන්දුනීසියාවෙත් මෙහෙම දෙයක් වෙලා තියෙනවා. ඒ දවස්වල බෞද්ධ රටක් මේ 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 එක රැයෙන් මුස්ලිම් රටක් බවට පත් වුණා. දැන් මෙහෙටත් එයිද දන්නේ නැහැ. ස්වාමීන් වහන්සේලාත් පරිස්සමෙන් අර STF කැම්ප් එකේ ටෙලිෆෝන් නම්බරේවත් ළඟ තියෙන කැම්ප් එකේ ටෙලිෆෝන් නම්බරේවත් ඉල්ලා හොයාගෙන තියාගන්න හදිස්සියකට කෝල් එකක්වත් දෙන්න කියලා. ඉතින් ඒ පමණකට මේ දැන් එනවා මරන්න එනවා මේ එනවා කියන ගානට ගියා. හරි, ඒ මීඩියා කැම්පේන් ඕවා තමයි. ඕක තමයි දේශපාලනය කියන්නේ, ඕවා තමයි. එහෙම නැත්නම් අර විදියට ඔය වෙළඳ දැන්වීම කියන්නේ ඕවා තමයි. මොකක් හරි දෙයක් අර විදියට අරගෙන උස්සගෙන යනවා. ගිහිල්ලා ඒක සත්‍ය කරලා පෙන්නනවා. ඉතින් එන්නේ විදියට මේ කට්ටියත් අර ඇඳක තියලා අර මිනිය මේ මුළු නගරේ වටේ අරන් ගිහිල්ලා කොහොම හරි මේක සත්‍ය කරා, ඔප්පු කරා. ඉතින් මොකද කරන්නේ, අර මිනිස්සු නිග්‍රහ කරනවා. මිනිස්සු නිග්‍රහ කරනවා මේ විදියට, මේ චෝදනා කරනවා, මෙන්න පේනවනේ වැඩ, මේ ඔය ඉන්නේ සෙට් එක කියලා කියනවා. ඊටසේ බින්දපාත එනකොට ඔය ඉන්නේ එක්කෙනෙක් තව එක්කෙනෙක් කියලා කියනවා. ඉතින් ඔහොම ඔහොම කරනකොට මේ ස්වාමීන් වහන්සේලාට බින්දපාතේ වඩින්න බැරි තරමට මේ වෙහෙසක් පීඩාවක් ආවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් කොහොම හරි බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා කිව්වම භාග්‍යතුන් වහන්සේ කියනවා, මහණෙනි මේ ඔක පොඩ්ඩයි ඉවස දරාගෙන ඉන්න, මේ සතියයි ඔය චෝදනා කිරිලා තියෙන්නේ, සතියකින් මහවර වෙනවා කියලා. සතිය කියන්නේ මේ දවස් හතේ සතිය. ඔව්, සතිය දවස් හතයි ඔය චෝදනා කිරිලා තියෙන්නේ, දවස් හතින්ම අහවර වෙනවා කියලා කියනවා. ඊට පස්සේ කොහමාරි යනකොට දවස් හතක් විතර යනකොට අන්න මේ වැඩේ එළි වෙනවා. කවුද මේක කරලා තියෙන්නේ කියලා. අනිත් පැත්තෙන් අර විදියට මිනිස්සුන්ගේ චෝදනා කිරිල්ලත් නැති වෙලා යනවා. ඉතින් ඔන්න ඔය විදිහට මේ සිදුවීම සිද්ධ වෙනවා නේද? ඔය මොන මොන දේ කරත්, කොයි විදිහේ සෙල්ලම් දැම්මත් කාලය විසින් ඕක එලි කරනවානේ. ඒකේ තමයි අමුතුම ජෝක් එක තියෙන්නේ. ඔයන්න කොයි මොන සෙල්ලම් දැම්මත් අපි තනි තනියෙන් වේවා, අර විදිහට මීඩියා කැම්පේන් වේවා, පොලිටික්ස් වේවා, ඔය මොනවා දැම්මත් කායම් කාලයක් ගත වෙනකොට ඔය දේවල් ඇත්ත නැත්ත හොයා ගන්න පුළුවන්. එලි වෙනවා. ඔය අර මුස්ලිම් කතන්දරේ ඒ වගේ තමයි. මොන දැන් එලි වේගෙන එනවා. දැන් කවුරු කවුරු කවුරුත් දන්නවා මේකේ වෙන මොකක් හරි ජිල් මාට් එකක් තමයි මෙතන තියෙලා තියෙන්නේ කියලා. හරි, ඒ වගේ. මේක ඉතුරු ටිකත් හොයා ගන්න පුළුවන් වේ ළඟදීම. ඉතින් එහෙම එලි වෙනවා. එහෙම නැත්නම් ඔය ලෝකේ වෙච්ච යුද බිය, දැන් ඔය කවුද? සදාම් හුසේන් ඉරාකෙට ගහනකොට ඒ සම්පූර්ණ බොරුවක් කරලා තියෙනවා. ඒ මනුස්ස ඒ යකාගාව මුකුත් තිවිලත් නැහැ, එහෙම ආයුධයක් තිවිලත් නැහැ. ඒ ඇමරිකාවේ ඇජෙන්ඩාව තමයි දැන් මේ අල්කයිඩාවෙන් මේ විදිහේ මේ මහා ප්‍රහාරයක් එල්ල කරා, මිනිස්සු ඇමරිකන් කාර්යව දහ 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 දහස් ගණනක් ඝාතනය කරා. ඒතකොට දැන් මේ සමාජයක් විසින් ඉල්ලා හිටිනවා මේකට පිළිගන්න කියලා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අල්කයිඩා කියලා ගහන්න තැනක් නැහැ. උන් ඉන්නේ නිකන් එහෙම විසිරිලා ත්‍රස්තවාදී සංවිධානයක්. එතකොට මේ ගැහුවා ඔන්න අපි ලේයින් ලේය ඇහෙන් ඇහැ පලිගත්තා කියලා පෙන්නන්න කවුරුත් නැහැ. ඉතින් මොකද කරේ, අර බොරු බිල්ලෙන් බවලා අර වෙන කොහෙදෝ ඉඳපු එකෙට තඩි බාලා ඒ රටට ගහලා විනාශ කරලා පෙන්නුවා මිනිස්සුන්ට ඔන්න වැඩේ හරි අපි සිද්ධ කරා කියලා. ඒ බැග්ඩාඩ් නගරේට බෝම්බ දානවා, ආයෙ නිකන් රතිඤ්ඤපත්තු කරනවා වගේ අර මිනිස්සු පිරිච්ච නගරෙකට ඒ දවස්වල ඉඳපු කට්ටියට මතක ඇති. ඉතින් එතකොට එහෙම ගහලා මෙන්න තියෙන ආයුධ මෙන්න මෙන්න දැන් හම්බ වෙනවා මේ රසායනික ආයුධ, මුළු ලෝකයක් වෙනස් විනාශ කරන්න ඉඳපු එක නැතුණා යන්තම් කියලා. ඕ දඟලලා 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 අන්තිමට බලනකොට අමු බොරුවක් කියලා දැන් ඇමරිකාවෙන් කට්ටියම කියනවා. මේගොල්ලම කියනවා තනිකර මේ මිනිස් මුළු රටක් රැවැට්ටුවා, මුළු සමාජයක් රැවැට්ටුවා මේ බුෂ් මොකක් කියලාද, මෙන්න මේ බොරුවක් කියලා. බොරුවක් කියලා කියලා ඒ බොරු කියන වීඩියෝ වල තියෙන අර ජර්ක්ස් පාවා පෙන්නනවා. කියන්නේ දැන් මේ බොරුවක් කියනකොට මෙන්න බලන්න බොරු බොරු කියනකොට ස්වභාවය, බොරු කියනකොට ස්වභාවය. මේ සරලව කෙලින් වාක්‍යයක් කියන්නේ නැහැ. ඒ වෙනුවට නිකන් හරි සංකීර්ණ වාක්‍ය ගොඩාක් පටලවලා කියනවා. අන්න බොරුවක් කියනකොට මෙන්න මේ සලකුණු කියලා බොරු කියනවා කියන එක පිළිබඳ ලෙක්චර් කරන්න ගන්නේ දැන් අර වීඩියෝස් තමයි. මේ ජනාධිපති කෙනෙක් රටක් අමතලා කියන දෙයක්. ඉතින් ඒ විදිහේ කැම්පේන් කරාට ඒ තාවකාලිකව රැවටුණාට නුදුරේදීම යථා ස්වභාවය දැන දැක ගන්න පුළුවන්. ඒ ටයිම් ෆැක්ටර් එක තමයි කාලය. කාලය කළ අරුමක මහත තමයි. මොන මොන දේවල් වුණත් කාගේ කාගේ වැඩ කටයුතු වුණත් අන්න ටික දවසකින් එළි වෙනවා. ඒකින් ඉඳ ඒක දැනගෙන වැඩ කිරීම කාට කාටත් යහපත් වේවි. මේ මේ මේක එළි වුණොත් මොකද කරන්නේ? මේක එළි වුණොත් මට ඒ සිදුවීමට මුහුණ දෙන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් හිතලා කල්පනා කරලා කරන්න ඕනේ. කරනකොට කරන්න ඕනේ දරා ගන්න පුළුවන් දෙයක් නේද? ඒක හොඳ මේ සාමාන්‍ය සිතුවිලි රටාවක්, රිෆ්ලෙක්ෂන් එකක්. මොකද්ද මේ මේ කරන දේ මේ සමාජය දැනගත්තොත් ඒක මට දරන්න පුළුවන්ද කියලා ඒ ප්‍රශ්න කිරීම හොඳයි. අපි තමු තමුන්ගේ සැමියා ඉඳද්දි අනාචාරයේ හැසිරෙන කෙනෙක් ඉන්නවා නම් එයාගෙන් අහන්න පුළුවන් මේ දැන් ඕකේ එළි වුණ දවසට ඔයාට දරන්න පුළුවන්ද කියලා නේද? අර විදියට මහත්තයාට මූණ දෙන්න පුළුවන්ද? එයාට ඒ වගේ දෙයක් උරුම කරන්න පුළුවන්ද? දූදරුවන්ට එහෙම දෙයක් උරුම කරන්න පුළුවන්ද කියලා අන්න ඒ විදියට විමසලා බලන්න පුළුවන්. එහෙම වුවාම ගොඩ දෙන්නේ බෑ කියනවා. හැබැයි බෑ කියනවා කියන්නේ කරා මේ 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 ඒ වගේ දෙයකට මුහුණ දෙන්න බෑ කියනවා. ඈ මේ 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 තම් මේ මේ කෙනා මේ දේ දැනගත්තොත් ඒකට මුහුණ දෙන්න පුළුවන්ද කියලා අහුවාම බෑ කියනවා. ඒ කෙනාට ඒ වගේ දෙයක් එයා ඩිසර්වින්ද, එයාට ඒ වගේ දෙයක් එයාට ඒ වගේ දෙයක් උරුම විය යුතුද කියලා අහුවොත් නෑ කියනවා. හැබැයි කරනවානේ. ඒක අමුතුම ජෝක් එක, ඒක තමයි. ඉතින් කෝස් කෙසේ නමුත් ඔය කරන කියන දේවල් හරි මේ මේක මේ දරන්න පුළුවන් දෙයක්ද මේ කරන්නේ කියලා පොඩ්ඩක් බලලා කරන්න වෙනවා. එහෙම පොඩ්ඩක් කල්පනා කරලා බලලා කරන්න වෙනවා. මොකද ඔය හංගන කරනවා කියන එක එච්චර සාර්ථක දෙයක් නෙමෙයි. හංගන්න පුළුවන් ටික කාලෙකට. නමුත් නුදුරේදීම එළි වෙනවා. ඒ වගේ මේ සිදුවීමත් එළි වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. එතකොට අර චෝදනා කරපු මිනිස්සුම පස්සේ කියනවා මේ බවත් ගෞතමයන් සහ ඒ පිරිස එහෙම නෑ, ගුණධර්මයක් වඩන කට්ටිය කියලා. හැබැයි දොස් කියන්නේ තුන් ටිකමනේ. ඔය ප්‍රශංසා කරත් නින්දා කරත් ගණන් ගන්නම වටින්නේ නෑ. මොකද දවසකට ප්‍රශංසා කරනවා, දවසකට නින්දා කරනවා. අර ප්‍රශංසා කරන කට්ටියම තමයි නින්දා කරන්නේ. එතකොට අර විදියට අර සමාජ ඒගොල්ල තොරතුරක් දැනගෙන නෙමෙයි, හැබැයි අර මීඩියා කැම්පේන් එකට රැවටෙනවනේ. රැවටෙනවනේ. රැවටිලා අහුවෙලා ඒ දේවල් සිද්ධ කරනවනේ. පස්සේ දවසක වෙනස් වුණත් අර වරද මකන්න බෑ. වරද සිද්ධ වෙලා කර්ම රැස් වෙලා සමහර විට දැන් මේ සිදුවීමෙත් සඳහන් වෙන දේ තමයි මේ චෝදනා කරන මිනිස්සුන්ට කියන්න කියලා යම් කිසි නිකන් අර හිත නිවන කතාවක්. ඒක ඉතින් කිව්ව කියලා වැඩක් නැහැ. කියන්න කියලා ගාතාවක් කියනවා භාග්‍යතුන් වහන්සේ. කියනවා ඔයා බොරුවෙන් චෝදනා කරනවා නම් ඔයාත් නිරයට කැප වෙනවා. මම දෙයක් කරලා නැහැ කියනවා නම් මමත් නිරයට කැප වෙනවා. බොරුවෙන් චෝදනා කරන තැනැත්තත් කරලා නැහැ කියන තැනැත්තත් පරලෝදී සමාන වෙනවා කියලා ඒ යම් කිසි විදිහක ප්‍රකාශයක් කරනවා. ඉතින් ඒ විදිහේ සමාජයක ඒ චෝදනා එල්ල වෙනකොට දරන්න අමාරු වෙන්නත් පුළුවන්. ඒ වෙහෙස පීඩා වැඩි වෙන්නත් පුළුවන්. කෙසේ නමුත් මෙන්න මේ විදිහට කාලෙත් එක්ක නිවැරදි තොරතුරු හෙළි වුණා, මේ ඇත්ත හෙළි වුණා කියලා තමයි අදහස තියෙන්නේ. එතකොට මෙන්න මේ සිදුවීම් ජාලාවට පස්සේ අර විදිහට මහා චෝදනාවක් නැගිලා මේ විදිහට මේ ගැන් රේප් කළා, ගම් මර්ඩර් කේස් එකක් ඝාතනය කරා කියලා. එතකොට ඒ විදිහේ චෝදනාවක් නැගිලත් අන්න මේක දරාගෙන ඉඳලා ඒ සිදුවීම අහවර වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහේ සතුටු වාක්‍යයක් කියන්න පුළුවන්ද කියලා කෙනෙක්ට හිතෙන්නත් පුළුවන් මේ වගේ අවස්ථාවක. කෙසේ නමුත් සතුටු වාක්‍යයක් කියනවා මේ වගේ එක්ස්ට්‍රීම් සිදුවීමකට පස්සේ. මොකද්ද කියන්නේ එතන? තුදන්ති වාචාය ජනා අසඤ්ඤතා සරේහි සංගාම ගතංව කුංජරං සුත්වාන වාක්‍යං පරුසං උදීරිතං අදිවාසයේ බික්කු අදුට්ට චිත්තෝති. මේ එක මේ විදිහට තමයි අපිට පරිවර්තනය කරගන්න පුළුවන් කියනවා. යුද්ධයට බට යුද්ධයට ආපු ඇතෙක්ට, යුද්ධයට බට ඇතෙක්ට මේ විදිහට සතුරු යෝධයන් ඊතල වලින් විදිනෝ. හරිද? අන්න ඒ වගේ තමයි මේ බාල ජනතෙම, මේ මහා සමාජයක්, මේ බාල මේ මෝඩ සමාජයේ මේ ජනතෙම මේ වචනේ නැමති ඊතල වලින් මේ යෝගියට, එහෙම නැත්නම් මේ මහානට විදිනෝ. හරිද? ඊට පස්සේ කියනවා නමුත් මේ යෝගියා, නමුත් මේ මහානතෙම මේ විදියට අනුන් ගටලා කියන ඒ පරොස් මස් අසලා නොකිපි, කිපෙන්නේ නැතුව ඉවසීමක්, යම්කිසි දරා ගැනීමක් සිද්ධ කරනවා. අර විදියට යුද්ධයට බට ඇතෙක් වගේ මේ ඇතාට මේ සතුරු හමදා ඊතලවලින් පහර දෙනවා. නමුත් මේ හස්තියා නොකිපි, ඒ තමුන්ගේ කෘත්‍ය සිද්ධ කරනවා වගේ. සාමාන්‍යයෙන් දැන් ඔය යුද්ධයට බට ඇතෙක් කුලප්පු කරගත්තොත් සතුරු කණ්ඩායම දිනුන් ඇත්තටම. මොකද හේතුව කුලප්පු වුණාට පස්සේ ඌට හොඳ නරක පේන්නේ නැහැ, ඌ පිටේ ඉන්න එකාවත් අල්ලලා බිම ගහනවා. හරිද? එතකොට සාමාන්‍ය වගේ සතෙක් කුලප්පු කර ගැනීම ජයග්‍රහණයක්. නමුත් මේ යුද්ධයට බට ඇතෙක්ගේ ස්වභාවය විය යුත්තේ මේ මේ වේදනාව දරාගෙන, මේ ඉතල පහරවල් දරාගෙන තමන්ගේ අරමුණ කරා යාමක් වගේ දෙයක් තමයි ඒ ඒ සත්‍යයාගේ ශක්තිය වෙන්නේ. දැන් ඔය පෙරහැරේ වුණත් හැම එකම අරන් යන්න බෑනේ. පෙරහැරේ වුණත් යනකොට ඔය අඟුරු කෑල්ලක් වගේ, මොකද්ද මේ ගිනි අඟුරක් වගේ එකක් පෑගෙන්න පුළුවන්. ඒ ඉතින් අර ගින්දර කරකවන කැරකිල්ල හැටියට අර වටපිටාවේ අරගෙන යන ලාම්පු, පත්තු කරපු ලාම්පු ටෝච් වල හැටියට අඟුරු කෑල්ලක් ගිනි අඟුරක් බිම වැටෙනවා කියන එක බොහොම සරල දෙයක්. එතකොට අර නොහික්මුණෝ අලියෙක්, මේ පෙරහැර කරන් යන සුදුසු නැති එකෙක් මොකද කරන්නේ? අරක පෑගුණ ගමන් ඌ කුලප්පු වෙලා අර වටපිටාවේ ඉන්න මිනිස්සුත් පොළවේ ගහලා, කනඩුවත් පොළවේ ගහලා යන්න ඉඩ තියෙනවා නේද? එතකොට එහෙම අලි පෙරහැරවල වල අරන් යන්නේ නැහැ. එනුවට මේක දරන්න පුළුවන්, ගෙනියන්න පුළුවන් එකෙක් තමයි අරගෙන යන්නේ. එතකොට එහෙනම් පෙරහැරක යන අලියෙක් උනත් අර වෙහෙස පීඩාව මතුවෙලා එනවා. ඔය ඇඳුම වුණත් ඕක පටලගෙන ඉන්නයි කියන්නේ මහා වදයක් වෙන්න ඇති අප්පා. මේ අපිට පේන්නේ නැත්තේ තියෙන වදයක් මේ ඇඳුම් පටලෝගෙන ඉන්න ගිහිල්ලා නේද? අලියට කොහොම වදයක් ඇද්ද? අර ඕව කෝට් එකක් දාලා අර විදියට පෙරහැරි අරන් යනකොට නේද? ඊට පස්සේ ඔය විදියට පාර තාර පාරේ අර ගිනි අඟුරු පෑගෙනකොට අර අර වංගෙඩි කකුල් වලට නේද? ඉතින් ඔය විදියට අමාරුයි වෙහෙස පීඩාව. හරි, හැබැයි මේ සතා ඒ සියල්ල දරාගෙන අර අවශ්‍ය කෘත්‍ය සිද්ධ කරනවා. සාමාන්‍ය අවුරුදු 6-7ක ළමයේගේ අවබෝධ ශක්තිය තියෙනවලු ඒ සතාට. හස්තියා කියන සතා සාමාන්‍යයෙන් ටිකක් බුද්ධිමට්ටම ඉහළ සතෙක් විදිහට නේ සලකන්නේ. අවුරුදු 6-7ක දරුවෙක්ගේ අවබෝධ මට්ටමක් වගේ තියෙනවා කියලා තමයි සඳහන්. පූ සෙට්ට තියෙන්නේ නිකන් අවුරුදු දෙකක වගේ දරුවෙක්ගේ IQ එකලෝ. පොඩ්ඩේ මේ වුණ ගමන් නියපොතු එම ගානවනේ පූසා. පූසෝ එක්ක සෙල්ලන්නේ. පූසොන්ගේ ඇති තමයි පූසොන් අයිති කරගන්නත් බෑ. පූසොන්ගේ නම්බුව දීලා උන් එක ගනුදෙනු කරන්න ඕන. පොඩ්ඩේ මේ වුණ ගමන් ආයි ගැව්වා. ගහන්නෙත් අර නියපොතු දිගහැරලා ගහන්න පුළුවන්, නියපොතු අකුලලා ගහන්න පුළුවන්. නියපොතු අකුලලා ගහන්නේ නිකන් පේමෙන් ගහනකොට. හරි, නියපොතු දිගහැරලා ගහපු දවසට තමයි තේරෙන්නේ මේ පූසාගේ තරම. එතකොට ඒ වගේ සතෙක් බුද්ධි මට්ටමෙන් අඩු වුණත්, අර විදියට හස්තීක් වගේ සතෙක් සාමාන්‍යයෙන් බුද්ධි මට්ටමෙන් ඉහළ සතෙක් විදිහට සඳහන් වෙනවා. එතකොට ඒ වගේ සතෙක් කොහොමද අර වෙහෙස පීඩාව දරාගෙන තමුන්ගේ ගමන යන්නේ, ඉලක්කයට යන්නේ? අන්න ඒ වගේ තමයි මේ මහණ නැත්නම් මේ යෝගියා මේ සමාජයෙන් නොයෙකුත් අර විදිහේ විස ඉතල වගේ පරස්බස් චෝදනා ඒ වගේ දේවල් එල්ල වෙන්න පුළුවන්. නමුත් නොකිපි කිපුනේ නැති හිතකින් ඉවසගෙන තමුන්ගේ වැඩ කටයුතු කරගෙන යනවා. ඒ අදහස තමයි භාග්‍යවතුන් වහන්සේ මෙතෙන්දී ඉදිරිපත් කරන්නේ. එතකොට අන්න එහෙම හික්මීමක් සහිත කටයුතු කිරීමම තමයි මේ ශාසන ප්‍රතිපදාව වෙන්නේ. එහෙම නැතුව අර එන එන දෙයට කිපිලා අර විදියට වෙහෙසට පීඩාවට පත් වෙලා කරඬුවත් පොළේ ගහලා වටපිට එන්නේ වුණොත් චොප්ප කරගෙන යනවා කියන්නේ ඉතින් වැඩි දුරක් යන ගමනක් නෙමෙයි සාමාන්‍යයෙන්. ඒක නිසා මේ දරා ගැනීම හැකියාවක් මේ යෝගීට පැවිද්දෙට අවශ්‍යයි. ඒක නැතුව මේ වැඩේ කරන්න බෑ. ඒ කියන්නේ නිකන් අර මේ තපස කියන්නෙම මේ පැවිද්ද කියන්නෙම ඉවසීම. ඉවසීමෙන් කරගෙන යාමක් මෙතන තියෙනවා. කාලෙට ඉඩ දීලා කාලය විසින් බොහෝ දේවල් විසඳලා දෙනවා. අනේ විසඳීම කරනකන් ඉන්න පුළුවන් නම් හරි. ගොඩ දෙනෙට එහෙම ඉන්න බෑනේ. අමාරුයි. අනේ ඒ විමසීම වැදගත් මෙතෙන්දී. මේ යෝගියෙක්ට පැවිද්දෙක්ට වැදගත් දෙයක්. අර ගායට මේවට ප්‍රතික්‍රියා කරන්න ගියාට, ගායට ප්‍රතිඋත්තර බඳින්න ගියාට ඒක නෙමෙයි මේ ප්‍රතිපදාව, ඒක නෙමෙයි මේ පැවිද්ද කියලා පහුපහු වෙනකොට හරි තේරෙනවා. එහෙම දැන දැක ගන්න පුළුවන්. ඒක නිසා බොහෝ දේවල් කාලය විසින් විසඳනවා. පොඩ්ඩක් ඒවසා දරාගෙන ඉන්න පුළුවන් නම් ඒවලට අවධානයක් දෙන්නවත් ඕනේ නැහැ. ඒ දේවල් වලට ප්‍රතිඋත්තර බඳින්නවත් ඕනේ නැහැ. ඒ වෙනුවට පොඩ්ඩක් කාලයට ඉඩ දීලා බැලුවා නම් දැන් මේකත් මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ සතියයි යෝග තියෙන්නේ කියලා. සතියෙන් ඔය ප්‍රශ්නේ විසඳෙනවා කියලා. එතකොට ඒ වගේ අර හාමුදුරුවෝ ඇවිල්ලා කෙන්ති ගානවා. අනේ භාග්‍යවතුන් වහන්සේ මේ පාරක බහලා යන්න බෑ, දානේ යන්න හම්බු වෙන්නේ නැහැ. මේ වැඩේ අමාරුයි කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ මොකද්ද? පොඩ්ඩ ඉවසා දරාගෙන ඉන්න කියලා. ඉවසා දරාගෙන ඉඳීම තුළ මේ දේවල් නුදුරේදීම ඒ පහ වෙලා යනවා. දුරස් වෙලා යනවා, නැති වෙලා යනවා. දැන් සාමාන්‍ය ප්‍රසිද්ධ චරිත ඉන්නවා මේ ලෝකේ. මොන චෝදනා කරා කොච්චර මේ 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 නිග්‍රහය එල්ලුණත් ගාණක්ම නැහැ, ගාණක්ම නැහැ. ඒගොල්ල සමහර විට අර නෙගටිව් මාකටිං කැම්පේන් කරන්නේ. කියන්නේ නෙගටිව් එකක් දුන්නාම මිනිස්සු සමාජයක් ඒක ගිනි අල්ලනවනේ, ටක් ගාලා ඒක අල්ලගෙන යනවනේ කරේ තියාගෙන. එතකොට ඔන්න ඔය විදිහට නෙගටිව් මාකටිං කැම්පේන් කරන ඔය ප්‍රසිද්ධ නළු නිළියෝ වගේ කට්ටිය. ඒගොල්ලෝ කරන්නේ මොකද්ද? අර හිතා ගන්න බැරි එකක් එයාම කරලා ඒක ලීක් කළා. මෙන්න බලන්න මෙයාගේ වැඩක් අහුණා කියලා අර මුළු සමාජයක් ඉතින් දඟලගෙන නටාගෙන කරගෙන යනවා. ඉතිවට මුළු සමාජක දවස් ගණනාවකට සාකච්ඡා වෙන්නේ මේ තැනැත්තා පිළිබඳ, මෙයාගේ හෙළුව පිළිබඳ, අර ලීක් වෙච්ච වීඩියෝ එක පිළිබඳ. අන්තිමට බලනකොට ලීක් කරලා තියෙන්නේ කවුද කියලා බැලුවොත් මෑන් මයි අර කතානායකම තමයි ලීක් කරලා තියෙන්නේ, නැත්තම් ඒ නිලියම තමයි ලීක් කරලා තියෙන්නේ. ඉතින් එහෙව් සමාජයක තමයි අපි ජීවත් වෙන්නේ. ඉතින් ඒගොල්ලන්ට මොන නිග්‍රහයක එල්ල වුණත් ගානක් නැහැ වගේ ගතියක් තියෙනවා. බහුදාට එයා ආපහු ඇවිල්ලා ওই ටීවී එකක හොඳට hina වෙලා කතා කරනවා. හරි මේ සමාජයක් මාදිහා මෙහෙම බලා ඉන්නවනේ කියලා එහෙම ගානක් නැහැ. ඒකනම් මරිකමකින් මත වෙලා එන එකක් වෙන්නේ නැති. නමුත් අන්නේ විදිහේ ඉවසා දරා ගැනීමක් යෝජිතයි මේ ප්‍රතිපදාව තුලත්. එනේන අහන අහන හැම දෙයකටම උත්තර දෙන්න ගියොත් ඒක එච්චරම සාර්ථක නෑ. ඒ විදිහට ශක්තිය වැය කරන්න ගියොත් වෙන වැඩක් කරන්න වෙන්නේ නෑ. ඒ නෙගටිව් පැත්ත වැඩිනේ. ඒවටම අවධානයක් දීලා ඉන්න වෙනවා. ඒවටම ප්‍රතිඋත්තර බැඳ බැඳ ඉන්න වෙනවා. ඒගොල්ලොත් එක්කම ඒ සාකච්ඡාව කරමින් ඉන්න වෙනවා. ඒක කෙනෙක්ව පහලට දාන්න තියෙන හොඳ උපක්‍රමයක් තමයි ඒක. අර නෙගටිව් කැම්පේන් එකකට එයාව ඉන්වෝල් කරගන්නවා. දැන් සාමාන්‍යයෙන් අපි හිතමුකෝ දැන් ඔය ඡන්ද කැම්පේන් එකක වුණත් නිකන් කොහෙදෝ ඉන්න කලාබරේ කවදාවත් දැකලා නැති එකෙක් ඇවිල්ලා මහා චෝදනාවක් කරනවා, මෙන්න මේ ජනාධිපති අපේක්ෂකයා මෙන්න මේ වගේ කියලා මරුබඩුවක් මෙයාව ජනාධිපති කරගත්තොත් කියලා ඔන්න කියනවා. ඉතින් අර ඔක්කොම ලහනවා මේ 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 විදිහේ චෝදනාවක් ඔබතුමාට එල්ල වෙලා තියෙනවා නේද, මේ මේ තැනත්ත මෙහෙම කියනවා නේද. හරි එතකොට ඔහුට උත්තර දුන්නනේ. අර එයා කියන්නේ ඕන ටීවී එකකට එන්නම් මං පෙන්නන්නම් මේක ඔප්පු කරලා පෙන්නන්නම්, පුළුවන් නම් එන්න මාත් එක්ක වාදෙට කියලා තමයි කියන්නේ. අර දැන් ටීවී එකට යනවද මේ මේ මේකට උත්තර දෙනවද? ඔහොම තමයි අහන්නේ අර මීඩියා වලින් ඇවිල්ලා. උත්තර දුන්නනේ වාදයකට ගියානේ ඉවරයි. අරක බොරු වෙන්න පුළුවන් හැබැයි අර කැම්පේන් එක දිනුවොත්. එතකොට සාමාන්‍ය බුද්ධිමත් දක්ෂ කට්ටිය අර වගේ එකක් එක ගනුදෙනු කරන්නේ කොහොමද අහනවා. කවුදේ? එහෙම කෙනෙක් මන් දන්නේ නැහැ. ඈ කවුද එයා මේ 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 ලංකාවේ ඉන්න කෙනෙක්ද කියලා අහනවා. එයා මේ මේ දේශපාලන ශේත්‍රයේ ඉන්න කෙනෙක්ද? එහෙම කෙනෙක් දන්නේ මගේ පුංචි අම්මගේ පුතෙන් නම් ඉඳියා ඔය නමින්. හැබැයි එයා මේ දවස්වල රට ඔන්න ඔය විදිහට තමයි මේ 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 වගේ ඒවාට ප්‍රතිචාර දක්වන්නේ. මොකද අර අර ලොකු ජනප්‍රිය චරිතයක් අර පහ දැකලාවත් නැති මිනිස්සෙක් ඇවිල්ලා චෝදනා කිරීම තුළ අර ඒ මිනිස්සයා බලාපොරොත්තු වෙන්නේ අරයාගේ ජනප්‍රියත්වයෙන් තමන්ගේ මට්ටම උස්ස ගන්න. ඒ තමයි ඔය ගොඩ දෙනෙක්ගේ උත්සාහය. ඒක නිසා තේරුම් ගත යුත්තේ තමයි මේ විවිධ දේවල් චෝදනා එන්න පුළුවන්. ඒ චෝදනාවේ ඉන්වෝල් වුණොත් අපි ඒ චෝදනාවට වගේ මේ චෝදනා කරන පුද්ගලයාටත් අනවශ්‍ය බලයක් අනවශ්‍ය ශක්තියක් ලබා දෙනවා. ඒ හොඳම වැඩේ තමයි කවුද යා එහෙම කෙනෙක් ඉන්නවද මේ මේ මගේ පුංචි අම්මගේ පුතා ගැනද ඔය කියන්නේ කියලා අහනවා. ඇහුවාම සම්පූර්ණ අර ප්‍රශ්න අහපු යෝන් ටිකයි අර කැම්පේන් කරපු යෝන් ටිකයි ඔක්කොම හේදිලා යන්නේ. ඒක තමයි ක්‍රමවේදය. නැත්තම් මේ නෙගටිව් ඒවා ඇඟට ගන්න ගියොත් ඒක තව තව පෝෂණය වෙනවා. පෝෂණය ඒක ඒකේ ඒකම තමයි වෙන්නේ. ඒක අපි ඒකට උත්තර දෙන්න ගියාද ඒකට ප්‍රතික්‍රියා කරන්න ගියාද ඒ උත්තරෙන් ප්‍රතික්‍රියාවෙන් තමයි ඒ ක්‍රියාවලිය පෝෂණය වෙන්නේ. ඒක නිසා තේරුම් ගත යුත්තේ තමයි මේ ගොඩාක් දේවල් ඉවසීමෙන් ප්‍රහාණය වෙනවා. දැන් පහුගිය දවසකත් කෙනෙක් කියනවා බලන්නකෝ ස්වාමීන් වහන්සේ හරි ප්‍රශ්නයන්නේ මෙන්න මෙහෙම මෙහෙම ප්‍රශ්නයක් වෙලානේ දැන් අපිට මේ වැඩ කටයුතු කරගෙන යන්න අමාරුයි මොකද කරන්නේ? මොකද කරන්නේ කියලා කියනවා අහනවා. ඉතින් මං කිව්වා ඕක මෙන්න මේ විදිහේ පසුබිමක් තමයි සිදුවීම පිටිපස්සේ තියෙන්නේ. ඕක අර සබ්බාසව සූත්‍රයේ තියෙනවා ඉවසීමෙන් ප්‍රහාණය කරන්න පුළුවන් ආශ්‍රව ජාතියක් ඒ ගණේට තමයි ඕක යන්නේ කියලා. මේ කාලේ විසින් ඕකට පිළිතුරක් ලබා දෙයි. ඒකින්ද අර අර කැටගරි එකට දාගන්න. මොන කැටගරි එකටද? අර සබ්බාසව සූත්‍රයේ ඉවසීමෙන් ප්‍රහාණය වෙන ආශ්‍රව ජාතියක් තියෙනවා. අනේ ඒ කැටගරි එකට දාගන්න කියලා කිව්වා. ඒක තමයි වැඩේ. සමහර ඒවා තියෙනවා තල ලමනෝ හරි කළා එහෙම ප්‍රහාණය කරන්න පුළුවන් ආශ්‍රවත් තියෙනවා. තව සමහර ඒවා තියෙනවා ඉවසීමෙන් ප්‍රහාණය වෙන ඒවා. ඒවා ඉතින් දරාගෙන ඉන්න අමාරුයි ටිකක් නිකන්. අර ඇහි රොඩ්ඩ වගේනේ මේක නිකන්. කකියනවා කකියනවා කකියනවා. හැබැයි අර කකියන එක තියාගෙන ඉවසගෙන ඉඳියොත් වැඩේ ගොඩ. හරි. ඒක නිසා මේ බොහෝ දේවල් මේ මේ කියන මේ චෝදනා මේවට ප්‍රතික්‍රියා දැක්වොත් අපි ෆේල්. දැන් යුද්ධයට බට ඇතාගෙන හිතන්නකෝ, අර ඊතල විදින්නේ අර රිද්දන්නේ තන්නේ කරම මේ සතාව කුලප්පු කිරීමේ අදහසින්. සතාව කුලප්පු කරා කියන්නේ සතුරු සේනාව දිනෝ. ඒ සත්‍යයට තියෙන්න ඕනේ දරා ගැනීමේ හැකියාවක්. මගේ පර්පස් එක මේක, මගේ ගෝල් එක මේක. වේදනා පීඩාව දරාගෙන ඉඳියත් ඒ දරාගෙන කරගෙන යාම තමයි ඒ අවශ්‍ය ඉලක්කයට යාම තමයි ක්‍රමවේදය. එහෙම නැත්නම් අර ඊතල වලින් ඇනලා කුලප්පු කරවන්න බොහෝ පිරිසක් බලාගෙන ඉන්නවා. ඒක ඒකම තමයි ඒගොල්ලන්ගේ පර්පස් එක. හරි. හැබැයි ඒකට අහු වුණොත් අර ගමන අපරාධේ. ඒක නිසා දැන් මේ මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ මේ යුද්ධයට බට ඇතික් වගේ මේ මිනිස්සුන්ගේ චෝදනා මේ සිදුවීම් මේවා දරාගෙන කෝප නොවුණු සිතකින් ඉවසගෙන කටයුතු කරගෙන යාමක්. අපි හිතමු සතියක් දෙකක් තුනක් ගිහිල්ලා මේක යන්නේ නැති එකක් නම් අන්න යම් දෙයක් සිද්ධ කරන්නත් පුළුවන්. හැබැයි බොහෝ දේවල් 80%ක්ම වගේ දේවල් අර විදිහේ ඉවසීමෙන්ම ප්‍රහාණය වෙනවා. හරි. අර චෝදනා කරපු පිරිස් මැවිලා පව්වදාට ගුණ කියනවා. ඒ සමාජෙම ඔන්න ප්‍රශංසා කරනවා. හරි. අර තරහ එක්කෙනා මැවිලා යාළු වෙනවා. ඉතින් ඔහොම දේවල් තියෙනවා. ඒක නිසා මේ මේ සියලු දේට අවධානය දීලා මේ සියලු දේ විසඳමින් යනවා කියලා කිව්වොත් එහෙම එච්චර සාර්ථක නෑ වැඩේ. දැන් මේ වචන ගැනනේ කියන්නේ. දැන් සාමාන්‍ය නූතන ලෝකයේ අදහසක් තියෙනවා whole body listening කියලා. මේ මුළු ඇඟෙන් අහනවා වගේ අදහසක් එතන තියෙන්නේ. එතකොට එතන නිකන් කනෙන් අහනවා, කටෙන් අහනවා, ඇස් දෙකෙන් අහනවා, ඇඟෙන් අහනවා, අත් දෙකෙන් කකුල් දෙකෙන් අහනවා, මොළයෙන් අහනවා, හදවතින් අහනවා කියලා ඔහොම කියනවා. මේ ඇස් දෙකෙන් අහනවා කියන්නේ මේ කියන කෙනාගේ ඉරියව්ව බලාගෙන, එයාගේ අංග ලක්ෂණ බලාගෙන මේ කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න. ඇහෙන් බලලත් ගොඩක් දේවල් තේරුම් ගන්න පුළුවන්. තේරුම් ගන්න පුළුවන්. දැන් සාමාන්‍ය කටහඬ විතරක් ඇහිලා අඳුරගත්ත කට්ටිය ඇහෙන් දැක්ක ගමන් ඒ මතුවෙච්ච හැඟීම වෙනුවට වෙනස් විදියක හැඟීමක් මතුවෙන්න පුළුවන්. ඊට පස්සේ අර විදියට කටෙනුත් අහන්න කියන, කටෙන් අහන්න කියන්නේ මොකද්ද? කට වහගෙන ඉඳපන් කියලා තමයි කියන්නේ. කට වහගෙන කියන දේ අහලා ඉන්න උත්තර දෙන්න කලින්. ගොඩ දෙනෙක් කරන්නේ මොකද්ද? කට එක්කෝ කටෙන් කතා කරනවා, නැත්නම් කට වහගෙන ඉඳියට මොකද උත්තර දෙන විදිය ප්ලෑන් කරනවා. ඇතුළත කියන එක ඇහෙන්නේ නැහැ, උත්තර දෙන විදිය ප්ලෑන් කරනවා. ඊට පස්සේ ඇඟ, ඇඟෙන් විවිධ දේවල් කරව තේරෙනවා මේ අහන්නේ නැහැ කියලා. නුරුස්සනා ගති පෙන්නුම් කරන්න පුළුවන් ඇඟෙන්. ඊට පස්සේ මොළයෙන් එහුම්කන් දෙන්න කියන්නේ මේ කියන කෙනා කියන්නේ ඇත්තක්ද බොරුවක්ද මේක මේ විමසලා බලලා නුවණින් විමසමින් අහනවා කියන අදහස තියෙන්නේ. ඊට පස්සේ අන්තිමට කියන හදවතින් අහන්නත් පුළුවන්. අර මොළයෙන් අහනකොට තේරෙනවා මේ කියන්නේ බොරුවක් කියලා. හැබැයි අපි හිතමුකෝ අහිංසක කෙනෙක් මොකක් හරි තමුන්ගේ ඒ යම් වෙහෙසක් පීඩාවක් නිසා බොරුවක් කියනවා වෙන්න පුළුවන්. ඒ වගේ කෙනෙක් හදවතින් අහන කෙනෙක් මේ බොරු එලි කරලා මේ තැනැත්තව අපහසුතාවයට පත් කරනවා වෙනුවට අනේ යම් කිසි විදියක හැඟීම් වලටත් ඉඩ දීලා අහනවා මේ සිදුවීම මොකද්ද, මේ පුද්ගලයාගේ ස්වභාවය මොකද්ද, ඒකට අනුව කොහොමද කටයුතු කළ යුත්තේ කියලා. දැන් අපි හිතමුකෝ ඔය හොස්පිටල් එකක ඉමර්ජන්සි වෝඩ් එකක වගේ වැඩ කරන ස්ටාෆ් එකකට ඒ වගේ ට්‍රේනින් එකක් වැදගත්. ඒගොල්ලන්ට දීලත් ඇති ඒ වගේ ඒවා. අර මිනිස්සු එන්නේ ඉමෝෂනල්ලි. එතකොට කෑ ගහගෙන එන්නේ. හැබැයි ඒ කෑ ගැහීමේ පිටිපස්සේ තියෙන අරුත තමයි අර අර මේ තමුන්ගේම ගෙදර දොරේ කෙනෙක්ට විපතක් සිද්ධ වෙලා. ඒ මනුස්සයාට දරා ගන්න බෑ. එතකොට අර හොස්පිටල් එකේ හරි කාට හරි හරි ඇවිල්ලා තමයි කෑ ගහන්නේ. නමුත් ඒ මිනිස්සු ඒ ඔය ඉමර්ජන්සි වෝඩ් වල වගේ ඉන්න කට්ටිය දන්නවා මේ කෑ ගැහුවාට මේක මම පර්සනලි ගන්න දෙයක් නෑ. මෙයා මේ ඉන්නේ මේ මානසිකව වෙහෙසටපත් වෙලා කියලා. හැඟුම් බර වෙලා කියලා. එතකොට අර මොලෙන් කල්පනා කරාම එහෙම කොහොමද යකෝ මට කතා කරන්නේ, උඹලා ඇවිල්ලා මේ කොහෙවත් ඉඳගෙන කිව්වට මොලය හදවතින් එහුම් කන් දෙනකොට තේරෙනවා මේ විදිහට මේ මේකට මේ ඇඟට අරගෙන ගන්න ඕනේ නැහැ මේ සිදුවීම කියලා. ඉතින් ඔන්න ඔය විදිහට මුළු ඇඟෙන්ම ඇහුම් කන් දෙන්න කියලා වගේ අදහසක් ඔය බටහිර ලෝකෙ ඉදිරිපත් වෙනවා. ඒක හොඳයි එක පැත්තකින්. ඒක හොඳයි එක පැත්තකින්. නමුත් මේ මේ ප්‍රැක්ටිස් එකට ගියාම එක්තරා විදිහක මට නිකන් මගේ අදහසක් විදිහට මට හිතෙනවා මේ ওই කියන්නේ ඔක්කොටම ඇහුම් කන් දීලා හරියන්නේත් නැහැ අප්පා. මොකද කියන්න ගියාම ආවර වෙන්නෙත් නැහෙනි, හිවරෙකුත් නැහෙනි. මේ හරියට නිකන් මේ චෝදනා මේ ඊතල වගේ. වැඩි හරියක් ඇහුන් නැහැ කියලා ප්‍රහාණය කරන්න පුළුවන් જાතිය ඒවා තමයි උදන තියෙන්නේ. එතකොට අර සාමාන්‍ය ඔය බටහිර ලෝකේ වගේ මේ කියන දේ සම්පූර්ණ අහන්න ඕනේ. මේ කවුන්සිලින් වගේ ජොබ් එකක් තියෙන්නෙම තනිකර ඒක තමයි. කියන දේවල් ඌමිටි තිතිය අතොරක් නැතුව අහගෙන ඉන්න ඕනේ. දැන් ඔය පැවිද්දොන්ට වගේත් එනවා කවුන්සිලින් වැඩ කටයුතු. ඒ කට්ටිය ඇවිල්ලා ඒගොල්ලන්ගේ දුක් කියනවා. ඉතින් දැක්කහම කියවෙනවා ඉබේම වගේ නිකන්. ඒ වුණාට පොඩ්ඩක් නිකන් ටිකක් විතරයි අහන්න ඕනේ. ඔක්කොම අහන්න ගියාම ඉවරයක් නැහැ. වෙන වැඩක් කරන්න වෙන්නේ නැහැ. පෑද් දෙකක් තුනක් හරි කියලා නවත්තන්නේ නැති කට්ටිය තමයි බොහෝ දෙනෙක් ඉන්නේ. එතකොට ඒ වෙලාවට පමණට අහනවා. දෙනවා අපොයින්ට්මන්ට් එකක් පොඩි වෙලාවකට. එතනින් පැනලා වෙලාව පයින්කොට නවත්තන්න ඕනේ. හරි. මේ තමුන්ගේ විවේකේ රැකගෙන යන ගමනක් මිසක් ඒක පාවා දීලා යන ගමනක් නෙමෙයි මේ කතා කරන්නේ. ඒක හින්දා ඔය කට්ටියට ගොඩාක් දේවල් කියන්න පුළුවන්. ඒගොල්ලන්ගේ චෝදනා නගන්න පුළුවන්. මෙහෙම මෙහෙම නේද කියලා අපිට බනින්න පුළුවන්. නමුත් ඒවා මේ කියන දේවල් ඔක්කොම ඇත්ත කරගෙන උත්තර බඳින්න යන්නේවත් ඔය කියන දේවල් ඔක්කොට මැහුම්කන් දෙන්නේවත් නැහැ. අහගෙන ඉන්නවා ඕන පමණට, මට ඕන පමණට තමයි මම අහන්නේ. හරි, ඔයාට ඒක ප්‍රමාණවත් නැත්තම් කරන දෙයක් නැහැ නේද? තමුන්ගේ විවේකය පාවා දීලා මේ වැඩේ කිරීම ප්‍රයෝජනයක් නැහැ. දැන් සාමාන්‍යව මෑණිවරු වගේ හරියට වෙහෙසෙනවා. අර කාගේ ඔක්කොමලගේ දුක් ගන්නවා. ඉතින් බෝධි පූජා කරනවා, පිරිත් නූල් බඳිනවා, ඔය විදිහේ නානා ප්‍රකාර දේවල් කරනවා අර සමාජයක්ම දුක් අරගෙන. හරි. හැබැයි ඒක තමුන්ගේ විවේකයක් සැනසීමක් සඳහා හේතුනාද කියලා ඇහුවොත් ගොඩක් වෙලාවට ඒක පාවා දීලා තමයි අරක කරලා තියෙන්නේ. ඉතින් වැඩක් නැහැනේ, ෆේල් නේ අන්තිමට නේද? මේ මේ පැවිදි ජීවිතයක් කියන්නේ තමුන්ගේ විවේකයේ බලාපොරොත්තු වුණු ජීවිතයක් නේ. ඒතර ඒක පාවා දීලා වෙන දේවල් කිරීම වැඩක් නැහැ. ඒක නිසා ඔය කියන දේවල් අහන්න හැබැයි මගේ පමණට තමයි අහන්නේ. හරි, ඒ අහන්න ප්‍රමාණය මදි නම් ඉතින් සොරි තමයි. කරන්න දෙයක් නැහැ. හරි, ඊට වැඩි අහන කෙනෙක්, ඊට වැඩි ලොකු කනක් තියෙන කෙනෙක් හොයා ගන්න පුළුවන් වේ සමහර විට නේද? ඉතින් ඔන්න විදිහේ යථාර්ථයක් තියෙනවා. ඒක නිසා මේ මේ ලෝකේ ඇජෙන්ඩා වලට අපි වැඩ කරන්නේ නැහැ. මේ වටපිටාව ඉන්න කට්ටියගේ ඇජෙන්ඩා වලට අපි වැඩ කරන්නේ නැහැ. වැඩ කරනවා. හැබැයි ඔයාගේ ඇජෙන්ඩාවට නෙමෙයි. වැඩ කරනවා. හැබැයි මේ ලෝකේ ඇජෙන්ඩාවට නෙමෙයි. ඒ වෙනුවට මොකද්ද ඔය ඇජෙන්ඩාවකට වැඩ කරනවා. ඒක හරි. ඒක හරි. හරි, අන්න ඒ ක්‍රමවේදය තමයි තම තමුන්ගේ විවේකයේ රැකගෙන මේක කරගෙන යන ක්‍රමවේදී. එහෙම නැත්නම් ඔය එකකට දෙකකට ආන්සර් කරලා බලන්නකො මොකද වෙන්නේ කියලා. එකක් දෙකක් දුන්නනේ ඊට පස්සේ ආයි පොලිමේ එන්න ගන්නේ ඈ. දැන්සේ පැය 24ෙම අපොයින්ට්මන්ට් ඉල්ලන්න ගන්නවා. එහෙම තමයි ඒ ස්වභාවය. ඒ ලිමිට් එකක් කියලා එකක් තේරෙන්නේම නැහැ. විශේෂයෙන් බෞද්ධයාට නම් තේරෙන්නේම නැහැ. ඒ මොකද්ද ඕ මන්දේ ග්‍රහයෝගයක් තේරෙන්නේ නැහැ. මින් ගොඩ දෙනෙක් හිතා ඉන්නවා මේ මේ පැවිදි වෙලා ඉන්නේ ඒගොල්ලොන්ගේ මේ වැඩ කටයුතු සඳහා කියලා. එහෙම එකක් නැහැ. ඒකට ඕගොල්ලන්ට පොඩි chance එකක් දෙන්න පුළුවන්. හැබැයි ඒක අයුතු විදිහට පාවිච්චි කරන්න එපා. ඒක මේක මේ මොකද ඒ ගත්ත opportunity එක මේ අයුතු විදිහට පාවිච්චි කරන්න එපා. ඒ වෙනුවට පමණ දැනගෙන කරගෙන යන්න ඕනේ. අර මුස්ලිම් මිනිහෙක් විතර දවසක් ඇවිල්ලා ඒ මිනිස්යාට දරා ගන්න බැරි ප්‍රශ්නයක්. ඒක කියලා ඊට පස්සේ කියනවා සයන්ස මම යනවා දැන්. ඔබ වහන්සේගේ මෙච්චර වෙලාවක් මම අරගත්තා. මේ ඊට වැඩිය වෙලාව නාස්ති කරන්න හොඳ නැහැ නේ. මගේ පස්සේ තියෙනවා බරපතල ප්‍රශ්නයක්. හැබැයි මම යනවා, මම යනවා. මේ වෙලාව නාස්ති කරන්න හොඳ නැහැ කාගේ වුණත් එහෙම කියලා නැගිටලා ගියා. ඒ විදිහට පමණට පරිභෝග කිරීම තමයි ක්‍රමවේදය. පමණ දැනගෙන කන බොන එක තමයි ක්‍රමවේදය. හැබැයි ගොඩ දෙනෙට ඒක අමාරුයි. ඒක නිසා මෙන්න මේ වගේ සිදුවීම්, මේ වගේ අවස්ථා අන්න ඇඟට ගන්නවා පමණට, වැඩ කටයුතු කරනවා යම් පමණකට. මොකද හේතුව මගේ විවේකය පාවා නොදී තමයි මේක කරගන්න උවමනා තියෙන්නේ. තම තමන්ගේ විවේකෙත් රැකගෙන තම තමන් වැඩ කරන්න අනිත් කට්ටියත් ඉගෙන ගන්න ඕනේ. සාමාන්‍යයෙන් ගොඩ දෙනෙක් හිතනවා මේ වැඩවලට සම්බන්ධ වීම විවේකයට බාධාවක් කියලා හිතන කට්ටියකුත් ඉන්නවා. හැබැයි ඒගොල්ලෝ දවස් අන්තිමේ විවේකයක් ලං කරගත්තද කියලා ඇහුවොත්, ඒගොල්ලන්ට විවේකයක් දීර්ඝකාලීනව ලැබුණාද කියලා ඇහුවොත් ලැබිලත් නැහැ. ඊට පස්සේ වැඩ කරන කට්ටියට අනිත් පැත්තට වැඩම කරන්න හිතෙනවා. එහෙමත් නැහැ. ඕකේ තියෙනවා අපි අපිට හදාගන්න පුළුවන් සමබරතාවයක්. සමහරුන්ට ගොඩාක් වැඩ කරන්න පුළුවන් විවේකය රැකගෙන, තව කෙනෙක්ට පොඩි වැඩක් ගත්තත් දවස 30 කල්පනා කරනවා. ඒකින්ද තම තමන්ගේ බැලන්ස් එකකට අනුව කරගෙන යන්න ඕනේ. කෙසේ නමුත් මේ මොන දේ දිනුනත් මූලික වෙන්නේ තම තමන්ගේ දීර්ඝකාලීන විවේකය. කෙටි කාලීනව වරුවක් නිකන් ඉඳීම තුලත් විවේකයක් තියෙන්න පුළුවන්. නමුත් ඒක නෙමෙයි මේ දීර්ඝකාලීන විවේකයක් කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී කියන්න උත්සාහ ගන්නෙත් මෙන්න මේ විදිහේ නොකිපුණු හිතකින් ඉවසගෙන මේක කරගෙන යනවා. ඒ ඉවසගෙන කරගෙන යාම තුළ තමයි තනිකරම මේ යෝගාවචර ජීවිතයක්, එහෙම නැත්නම් පැවිදි ජීවිතයක් කියන එක රඳා පවතින්නේ. එහෙම නැත්නම් අර දඟලන කට්ටිය ගොඩ දෙනෙක් අපිට හම්බෙලා ඉඳලා හම්බෙලා තියෙනවා. නමුත් ඒගොල්ලන්ගේ පැවැත්ම තහවුරු වෙලා නැහැ. හරි. නිකං අර රජාංචා හාමුදුරුවන්ගේ පොතේ තියෙන සමිත හාමුදුරුව වගේ. සමිත කියන්නේ තැන්පත් තැනැත්තාලු. මම නම් ওই වචනවල තේරුම් දන්නේ නැහැ. කොහොම හරි එහෙම කියනවා. තැන්පත් තැනැත්තා මේ සුදු හාමුදුරු කෙනෙක් පැවිදි වෙලා මේ රජාංචා හාමුදුරුව ගාවට අරගෙන එනවා. මේ ගෝලයව බාරගන්නේව නැහැ. ඒ ස්වාමීන් වහන්සේලාගේ මං හිතන්නේ තියෙනවා නිකං අර ඇඟපසඟ චර්යාව කියවනවා. අංග විද්‍යාවද මොකද්ද කියන්නේ? ඒකට අනුව කියවනවා, චරියාව බලනවා. බලලා දිරවන්න නැත්නම් ගන්නෙම නැහැ. මේ ස්වාමීන් වහන්සේ ගාව යම් කාලයක් ඉන්නවා, බාර ගන්නෙම නැහැ. බාර ගන්නෙම නැහැ. ඊට පස්සේ අන්තිමට මේ හාමුදුරු මොකද කරන්නේ? මේ සුදු හාමුදුරුව ලංකාවට එනවා. ලංකාවට ඇවිල්ලා ඔය 80 ගණන් වලද කොහෙද ඔය ලග්ගල කැලේ අලියෙක් ගහලා මරණයටපත් වෙනවා. ඊට පස්සේ ඒ හාමුදුරුවන්ට ආරංචි වෙනවා මෙහෙම මැරිලයි කියලා ලංකාවේදී. එතකොට ඒ ස්වාමීන් වහන්සේ කියනවා දැන් නම් එයාට තැන්පත් ඉන්න පුළුවන්. ඒයි දැන් මලහනි මැරුණේ ඉඳ තමයි දැන් සමිත විදියට ඉන්න පුළුවන් කියලා කියනවා. ඉතින් ඒක තමයි වැඩේ. ඒක නිසා ගොඩ දෙනෙක් කොයි විදියට දඟලගෙන යන බව හැබෑව. හැම දෙයක්ම විසඳගෙන හැම දෙයකම කතා කරගෙන දඟලගෙන යනවා. අර සියලු දේවල් අහනවා, සියලු දේවල් විසඳන්න උත්සාහ කරනවා ඒ බටහිර සමාජය වගේ. හැබැයි ඒකෙන් ලැබිච්ච විවේකයක් නැහැ. ලැබිච්ච සැනසීමක් නැහැ. මේ වෙනුවට අන්න ටික දවසක් දඟලලා ඒ දඟලිලි නුදුරේදීම අවසන් වෙනවා. ඒක නිසා මේ සාමාන්‍ය මේ අදහස තියෙන ඉවසගෙන දරාගෙන කරගෙන යාමක්, දරා ගැනීමක්, ඉවසීමක්, අර විදියට නොකිපුණු හිතකින් කටයුතු කිරීමක්, ඒ තුළ මේ විදිය සැනසීමක් හොයාගන්න පුළුවන් කියන අදහස තමයි බුදුරජාණන් වහන්සේ ලබා දෙන්නේ. මේ විදියට මේ සමාජයෙන් පරුසබස් එල්ල වෙන්න පුළුවන්, මේ සමාජයේ නොයෙකුත් සිදුවීම් වෙන්න පුළුවන්, අපේ හිතරි දෙන්න පුළුවන්. නමුත් දරාගෙන කරගෙන යනවා. සමහරුන්ට දරන්න බෑ. ඒක මහා ලොකුවට අරගන්නවා. ඉතින් එහෙම අරගත්ත කෙනෙක්ට දරාගෙන කරගෙන යන්න ගුවට ඒක ඇත්තට සාධාරණ සොලියුෂන් එකක් නොවෙන්න පුළුවන්. ඒ වගේ කට්ටියට අපි කියන්නේ ඉතින් ආයේ එහෙනම් ඉතින් කතා කරන්න, එහෙනම් ඉතින් ක්‍රියාත්මක වෙන්න බලන්න, ක්‍රියාත්මක වෙලා කතා කළා එයාට සැනසීමක් හොයාගන්න පුළුවන්ද කියලා. 80%ක් 90%ක්ම දේවල් වලට මුකුත් කළ යුතු නැහැ. 10%ක් 20%ක් දේවල් තියනවා ඉතින් ඒ ප්‍රමාණාත්මකව ඒවායේ බර වැඩි. ඉතින් ඒ වගේ අවස්ථාවලදී යම් යම් දේ කළත් ක්‍රියාත්මක වුණත් අර බොහෝ ඒවට ඉවසීමෙන්ම ප්‍රහාණය වෙනවා. අර මේ සිදුවීමේදීත් බුදුරජාණන් වහන්සේ දන්නවා මේක ඉවසීමෙන්ම ප්‍රහාණය වෙන බව. හැබැයි අර ස්වාමීන් වහන්සේලාට දරන්න බෑනේ. අර බුදුහාමුදුරුවන්ගේ 80-90 යටතේ තමයි මේ මහා සිදුවීමක් තියෙන්නේ. අර නොසලකා හරින්න පුළුවන් 80-90 තමයි බුදුහාමුදුරන්ට මේක තියෙන්නේ. හැබැයි අර ස්වාමීන් වහන්සේලාට මේක අර ප්‍රමුඛතාවයක් දිය යුතු 10%කට 20%කට වගේ එනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ මොකද්ද? ආ මේ ගාතාව කියන්න කොයි කියන කට්ටියට චෝදනා කරන කට්ටියට කියලා කියනවා. ගාතාව කිව්වට මුකුත් වෙන්නේ නැහැ. හරිද? හැබැයි අර ගාතාව කීමෙන් මොකද්ද ලැබෙන්නේ? අර අර හාමුදුරන්ට හිතර දැනසීමක් ලැබෙනවානේ. ඔව් මම දුන්නා උත්තරයක් කියලා. ඒකයි එච්චරයි. හරි. එහෙම නැතුව මේ ගාතාවක් කියලා ඔක මේ වෙනස් කරන්න බෑ කියන දේ බුදුන් දන්නවා. හැබැයි අර හාමුදුරන්ට හිත නිවන්න වගේ නිකන් කියනවා. මෙහෙම මෙහෙම මේකෙන් උත්තර දෙන්න කියලා කියනවා. ඒකෙන් උත්තර දුන්නාම වැඩේ හරි කියලා තමයි අර ස්වාමීන් හිතන්නේ. නමුත් ඇත්තටම ඒක නිකන් අර නිකන් නැලවිලි ගීතයක් වගේ. හිත නිවෙන කතා කියලා තියෙනවා. හිත නිවෙන කතා කියන්නේ මේ වෙලා හොඳම එකෙන් වෙලා ඉතින් මොනවා හරි හේතු කාරණාවක් හදාගෙන හිත හදා ගන්නවා. ආ මේක නෙමේ සිදුවීම කියලා. නේද? එන්නේ වගේ දෙයක් තමයි තියෙන්නේ. හැබැයි ඇත්තට මේක සිදුවීම ප්‍රහාණය වෙන්නේ කොහොමද? ඒක විසඳෙන්නේ කොහොමද? අන්න සත්‍ය හෙළි වෙනවා. සත්‍ය හෙළි වෙන්නේ කාලෙකින්. හැබැයි ඒ කාලය තුල ඉවරකන් දරාගෙන ඉඳියොත් වැඩේ වෙලා. නිවන කියන්නේ ඕකම තමයි. වෙන මොකුත් නැහැ. මේ ප්‍රැක්ටිස් එක කියන්නේ ඕකම තමයි. වෙන මොකුත් නැහැ. මේ විදියට මේ දරාගෙන කරගෙන ඉවසගෙන ඉන්න පුළුවන්ද? මේ සක්මනම් පරියන්ඛයක් කරගෙන තමුන්ගේ වැඩ කටයුතු කරගෙන ඉන්න පුළුවන්ද කාලයක්? ඉන්දියොත් දිනුම්. ඉන්දියොත් දිනුම්. අර විදියට වැඩ දාලා සෙල්ලම් දාලා යන්න ගියොත් මොකද වෙන්නේ? ගහක් ගලක් පල්ලේ මැරිලා වැටිලා ඉඳී. ඒක තමයි අවසානේ. එච්චරයි. ඒ චැප්ටර් එක එතනින් ඉවර වුණානේ. තව කෙනෙක් පොතල් ලියවිද්දී අර ආතන චැප්ටර් එකෙන් ඉවරයි. එහෙම කට්ටිය කොතේකුත් හම්බ වෙලා තියෙනවා අපිට. නේද? එහෙම කට්ටිය හම්බ වෙලා තියෙනවා. එක චැප්ටර් එකක පොඩි කෑල්ලකට අහු වෙනවා මේ කට්ටිය. එහෙම කෙනෙක් ඉන්දියාදි කියලා මතකත් නැහැ. දැන් එහෙම තමයි. ඒක තමයි යථාර්ථය. ඒක නිසා මුළු පොතක් පොතකට ඉන්න ඕනේ. අර අර නිකන් අර චැප්ටර් එකකට ඡේදයකට මේ එන කැරක්ටර් එකක් වෙන්න එපා. එන චරිතයක් වෙන්න එපා. ඒ වෙනුවට මුළු පොතේම චරිතයක් වෙනවා නම් පොතේ කතානායකයෙක් වෙනවා නම් ක්‍රමවේදය තමයි අන්න අර විදිහට ඉවසගෙන දරාගෙන කාලෙට ඉඩ දීලා මේ ප්‍රතිපදාව කරගෙන යනවා. කාලෙට ඉඩ දීලා කරලා බැලුවාම ඇත්තටම තේරෙනවා මේ ප්‍රැක්ටිස් එක වැඩ කරනවා කියලා. හරියට නිකන් මෙහෙම කියන්නම් මං උපමාවට. දැන් ඇවිදින්න බැරි කට්ටියනේ ගොඩක් එන්නේ. වාඩි වෙලා ඉන්න බැරි කට්ටිය තමයි එන්නේ. සාමාන්‍ය ඒක තමයි නුපු පුරුදු කරපු නැති කෙනෙක්ගේ ස්වභාවය. දැන් පහුගිය දවසක කට්ටියක් ආවා. ඒගොල්ලෝ මයින්ඩ්ෆුල්නස් ඩිප්ලෝමාව අද්දගොල්ල කරන කට්ටියක්. ඉතින් ඒගොල්ලෝ අපි ඇතුළට ගත්තෙම ඒගොල්ලෝ දැන් ප්‍රැක්ටිස් කරලා නැහැ නේ. ඒගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා. අධ්‍යයනය කරලා තියෙනවා. අපි ඒගොල්ලන් ඇතුළට ගත්තෙම ඔෆිස් එකේ මහත්තයා සරපුටි ගලවලා යන්න කියනවා මෙතන. හරි. ඊට පස්සේ ශාලාව ඇතුළට ඇවිල්ලා බැලුවාම තියෙන්නේ බිම වාඩි වෙන්න. අපි මේ නිකන් එහෙම නිකන් හිතලා ප්ලෑන් කරලා කරනව නෙමෙයි. ඒක තමයි මෙහෙ පද්ධතිය. සරපුටි ඔෆිස් එකෙන් ගලවලා එන්න ඕනේ. ශාලාවේ ඇවිල්ලා බිම වාඩි වෙන්න ඕනේ. අර පොඩි කොට්ටයක් දාලා තියෙන. බිම වාඩි වෙන්න ඕනේ. ඉතින් අර අධ්‍යයනය කරපු කට්ටිය අර සැප පුටු වල ඉඳගෙන මේ මයින්ඩ්ෆුල්නස් ඉගෙන ගත්ත කට්ටිය සරපු දෙක ගලවලා බිම වාඩි කරපු ගමන් එතනින්ම ඒගොල්ලන්ගේ හුලම් බැහැලා යනවා. ඇයි අර වැලි කොට ඇනෙන පොළවේ ඇවිදින්න බෑ. හරි. ඊට පස්සේ අර විදියට බිම වාඩි වෙලා ඉරියව් පවත්වන්න බෑ. ඉතින් මුලදී හොඳට hina වෙලා ඇවිල්ලා වාඩි වෙනවා. පය භාගය විනාඩි 45ක් විතර යනකොට අනේ ගෑණි මලා වගේ ස්වභාවයක් මූණේ මතුවෙලා එනවා. හරි. ඊට පස්සේ ඔය අතරමැද එහෙම යනකොට කූඩැල්ලෙක් එහෙම එල්ලුණොත් කොහොමත් ඉවරයි සබ්ජෙක්ට් එක. එතනින් ඉවරටම ඉවරයි. ඒක තමයි යථාර්ථය. එතකොට එහෙම තමයි ට්‍රේනින් එක. ඕක ඔය කකුල ඇලෙන ගල දරා ගන්න බැරි නම් මොන මයින්ඩ්ෆුල්නස් මොන නිවනක්ද? හරි. ඔය ඉරියව්ව මේ පවත්න්න බැරි නම් මොන නිවනක්ද? කූඩැල්ලෙක් කාපු එක යකෝ මේ නයිකෑ වගේ දඟලනවා නම් මොන නිවන්ද? හරි. ඔහොම තමයි කවුරු කවුරුත් එන්නේ. ඒකයි වැඩේ. එතන තමයි මේ තියෙන වටිනාකම. කවුරු කවුරුත් එන්නේ ඔහොම තමයි. වාඩි වෙන්න බෑ, බිම පොළවේ ඇවිදින්න බෑ, කූඩැල්ලෝ කෑවාම මැරෙයි කියලා හිතෙනවා. මටත් මතකයි මෙහි ආපු කාලේ, හරිද, මුල්ම කාලේ. ඉතින් කෝඩැල්ලෙක් නිකන් හීනෙන්, ඒක හීනයක් හැබැයි, හීනෙන් මම දැක්කා මේ මාපට ඇඟිල්ල මුදු කරවලෙක් කනවා. හරිද, මුදු කරවලා කෑවයි කියන්නේ ඉතින් ඉවරයි තමයි, මගමරුවනේ. හරිද, ඇහැරෙනකොට කොහොමත් ඉවරයි වැඩේ. එසේ නැවත හීනෙන් දැක්කා, හීනෙන් මුදු කරවලෙක් මගේ ඇඟිල්ල කෑවනි කියලා නිකන් හීනයක් දැක්කා. පහුව දවදේ නැගිටලා බලනකොට ඇඟිල්ලේ ලේත් තියෙනවා. අනේ බලනකොට කූඩැල්ලෙක් ඇඟිල්ල කාලා. අර කූඩැල්ල කාපු එක මාපට ඇඟිල්ල කෑවේ කූඩැල්ලෙක්. හැබැයි මේ හිත ගන්නෙ කොහොමද මුදු කරවලෙක් කෑවා කියලා. අමුතු හීනයක් ඒක. හරි ලස්සනයි, අර යථාර්ථයේ පොඩි සිදුවීමක් වෙලා තියෙනවා. ඒක මනස ගන්නෙ කොහොමද මුදු කරවලෙක් කෑවා කියලා. ඉතින් ඕක තමයි වැඩි, කූඩැල්ලෙක් කෑ මුදු කරවලෙක් කාපු ගානට මේක දඟලනවා. ඉතින් දඟලනවා. එහෙම තමයි කවුරු කවුරුත් එන්නේ. නමුත් අපි හිතමු ඉවසගෙන දරාගෙන, අර වෙහෙස පීඩාව ගල් ලැනෙන එක දරාගෙන, මේ ඉරියව්වේ තියෙන අපහසු දරාගෙන කරගෙන කරගෙන යනකොට දවසක හොඳට මේ බිම වාඩි වෙලා ඉන්න පුළුවන් පැයක පැයක්, අර බද්ධ පරියන්ක වගේ, අර්ධ පරියන්ක වගේ ඉරියව්වක හොඳට බිම වාඩි වෙලා ඉන්න පුළුවන්. මේ කකුල් නැවිලා මාංශපේශීන් ඉරිලා හැදිලා එනවා, මාස ගන්නක් යනවා. දිගට උත්සාහ කිරීමත් අවශ්‍යයි. හැබැයි දවසක අර විදියට හොඳට බිම පට්ටල වෙලා වාඩි වෙන්න පුළුවන්. ඉතින් කෙනෙක් හිතනවා අම්මෝ කොහොමනම් මෙහෙම වාඩි වෙනවද මන්දා කියලා. ඔයි කොහෙදෝ අලුත් වැඩසටහනකට ගිහිල්ලා මම ඒ උපාසකම්ම කෙනෙක් ඇවිල්ලා අහනවා, ස්වාමීන් වහන්සේ කොහොමද ස්වාමීන් වහන්සේ ඔහොම වාඩි වෙන්නේ? ඔය මේ 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 මොකද හොඳ වචනයක් කිව්වා. ඔය බවුන් මොකද්ද, බවුන් වඩලද ඔන්නෝ මොකද්ද එයක්, එහෙම එහෙම දැව්ව ඔය ඔය ඉරියව් ඔහම ඇදිලා තියෙන. බවුන් වැඩිවීමක් තමයි එක පැත්තකින් නේද? ඒක නැවත නැවත කරනවා. අපි මෙහෙ එනකොට අපිට බිම වාඩි වෙන්න බෑ. පුටුවල ඉඳලා එහෙම මොහොමද එකපාරට බිමට දැම්මයි කියලා බිම වාඩි වෙන්නේ බෑ. හැබැයි ඉවසගෙන දරාගෙන ඉඳීම තුළ සපත්තුම දාගෙන ඉඳලා, සපත්තුම දාගෙන ඉඳලා බිම ඇවිදින්න බෑ පොළොවේ. සියුම් අර බුවක් වගේ, කටු බුවක් වගේ මල්වල එහෙම තියෙන ඒවා පවා ඇනෙනවා. ඒ බුව ඇනුනට පස්සේ ගලවන්නත් බෑ, මොකද මේ ගලවන්න පේන්නේ නෑනේ මුකුත්. ඉතින් අර පතුල රිදුන් දිදී තියෙනවා. එහෙම තමයි. හැබැයි දරාගෙන දරාගෙන කරගෙන යනකොට අන්න මොකද වෙන්නේ, අන්න දවසක මේ පතුල ඝන වෙලා හැදිලා එනවා. ඌඩැල්ලොත් කනවා. ඈ මුදු කරවලේ කෑ වගේ තමයි මුලදි මේක ගන්නෙ. හැබැයි ටික දවස යනකොට දැන් කූඩැල්ලෝ කවුන්ට්ස් නෑ, කන්නෙත් නෑ වැඩි. උන් දන්නවා මේ මේ රැහේ එකෙක් කියලා. ඒකින් ද ගුඩැල්ල වැඩි දඟලන්නෙත් නෑ, එල්ලෙන්නෙත් නෑ. එල්ලුණ එකත් එල්ලෙනකොටම තේරෙනවා. ඉතින් අර 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 එකක් අතහැරලා අනිත් එකට මාරු වෙනකොට ගහන්න ඕනේ ඇඟිල්ලෙන් ඩෑෂ් එකක්. ඔය ඇතර විසිලා යනවා. එකක් අතහැරලා අනිත් එකට මාරු වෙනකොට ගහන්න ඕනේ. අර මුල් අල්ලන් ඉන්නේ කෝ හොඳට අල්ලන් ඉන්නවා. අලුත් එක අල්ල ගන්නකොට අලුත් යන අල්ලලා පරණ එක අතාරිනවනේ, අතාරපු ගමන් ගහන්න ඕනේ. ගැහුව ගමන් ඉසේලා යනවා. හරි, ඒක තමයි කූඩැල්ල. එහෙම කාලා නිකන් ලේ ගිහිල්ලා අර සරමේ හරක් මැරුවා වගේ මේ ලේ දාගෙන කට්ටිය ගියාට එහෙම ආපදාවක් නැහැ. අර විදියට දරාගෙන කරගෙන ඉන්න කෙනෙක්ට දැන් කූඩැල්ල වුණා තඳුරනවා මේ රැහේ එකෙක් කියලා කූඩැල්ලක් දන්නවා. තේන්නේ විදිහේ ක්‍රමවේදයක් තමයි මේ ඉරියව් හැදෙන්නේ. ඒක කිව්වේ උපමේයට, උපමාවට සම්බන්ධ කරන්නේ මොකද්ද, මේ ප්‍රතිපදාවක් මේ සිහියක් වැඩෙන්නේ ඒ ආකාරයෙන්ම තමයි. මේක ඉවසගෙන දරාගෙන කාලය තිස්සේ යෙදිලා ඉන්න කෙනෙක්ට තේරෙනවා අන්න වෙනසක් වෙලා තියෙනවා කියලා. ඒ වෙනස එන්නේ තැපෑලෙන්. ගොඩ දෙනෙක් ඒක වෙනකන් ඉන්නේ නැහැ. එතන අවුල තියෙන්නේ. දැන් පහුගිය දවසක් කෙනෙක් කියනවා ඉස්සර හැඟුම් බර වුණාම හැඟීම් හරි බරයිලු. තේරෙනවද දැන් මේ වචනේ හරඹේ? හැඟුම් බර වුණාම හැඟීම් හරි බරයිලු. තාමත් හැඟුම් බර වෙනවා. හැබැයි හැඟීම් එච්චර බර නෑ. හරි. ඕක තමයි වෙන වෙනස. කියන්නේ අර ආපදා ඉවසගෙන දරාගෙන, අර ඊතල ඉවසගෙන දරාගෙන මේක කරගෙන යනකොට අන්න තේරෙනවා ඉස්සර තරම් බරට හැඟුම් බර වෙන්නේ නෑ කියලා. තාමත් හැඟුම් බර වෙනවා, නොවෙනවා නෙවෙයි. හැබැයි අර වගේ බරක් නෑ කියන එක තේරෙනවා. ඔන්න ඔය වෙනස තමයි. ඒ ඉමෝෂන්ස්, තෝට්ස්, ඒවයේ තියෙන වේට් එක අඩු වෙනවා. වේට් එක අඩු වෙනවා. තාමත් ඉමෝෂන්ස් තෝට්ස් තියෙනවා, හැබැයි වේට් එක අඩුයි. හරි, අන්නේ වෙනස වුණා කියන්නේ ඇත්තටම මේ නිවන දිහාවට වෙන වෙනසක්, පරිවර්තනයක්. කාටුණත් ඕක දකින්න පුළුවන් සාපේක්ෂව. කෙනෙක් හිතනවා මේ නිවන් දැක්ක දවසට තමයි මේක වෙන්නේ කියලා, එහෙම එකක් නැහැ. ඒ වෙනුවට නිකන් කන්දක් නගිනා වගේ ක්‍රමවේදයක් තමයි ඕක. කන්දේ මුල ඉන්නකොට මුකුත් වටපිටාව පේන්නේ නැහෙනි. හැබැයි ටික 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 අපි කන්දේ උඩට නැගගෙන යනකොට නගින ප්‍රමාණයට සාපේක්ෂව වටපිටාවක් අපිට පේනවා. ටිකක් නැග්ගහම ටිකක් වටපිටාව පේනවා. මැද හරියට නැග්ගහම යම් පමණකට මධ්‍යස්ථ ප්‍රමාණය වටපිටාව පේනවා. මුදුනට නැග්ගොත් අප්පා හොඳට ඔක්කොම පේනවා. හරිද? ඉතින් එහෙම පේන්නේ කොහොමද? අන්න අර ටිකෙන් ටික නැගපු කන්ද. එතකොට කෙනෙක් කියනවනේ අර කන්ද මුදුනට ආපු වෙලාවේ තමයි වැඩේ හරි ගියේ කියලා. එහෙම එකක් නැහැ. සෝවන් වෙනවා කියන්නේ කන්ද මුදුනට ඒ පීක් එක ටච් කරනවා. හැබැයි නැග්ගේ එවලෙද? නෑ, මාස ගණන් අවුරුදු ගණන් නැගපු නැගිල්ල තමයි අතන උඩට ගියේ. එතකොට පීක් එක ටච් කරනකොට මුදුනක් විදියට ඒක පෙන්නලා තියෙනවා. හරිද? හැබැයි මේ මුදුන කියන එක අත්දැකේ එවලෙමද කියලා ඇහුවොත් එවලෙම නෙමෙයි. ඒ වෙනුවට අර නැගපු ප්‍රමාණයට සාපේක්ෂව අපි දැනටත් අත්දැකලා තියෙනවා. හරි, එතකොට අතෙන්දි ගියාම වැඩි හොඳට ඒක අත්දකින්න පුළුවන්. හැබැයි අර මග දිගටත් අත්දැක දැක තමයි ගියේ. නැග නැග ප්‍රමාණයට සාපේක්ෂව වටපිටාවක් හොඳට දැක්කා. මුදුනට ගියාම ඒක මුදුන්පත් වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඔන්න ඉදී පීක් හතරක් තියෙන කන්දක් තමයි ඔය නගින්නේ. හරි, මුදුන් හතරක් තියෙනවා මේ කඳු පන්ති. ඔය නකල්ස් වලේම නකල්ස් වගේ නිකන් කඳු පහක් තියෙනවනේ. අන්න ඒ වගේ මුදුන් මේක මුදුනක් තමයි ඔය සෝවාන් වෙනවා කියන්නේ. හැබැයි එතෙන්දී සෝවාන් වුණ වෙන වෙන වෙලාවෙද ඔය ටික ඔක්කොම වෙන්නේ නැහැ. අර ටික 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 වැඩි වෙලා ගියපු නැගපු කන්දක තමයි මුදුනට ආවේ. මේක නිසා යම් පමණකට පුහුණු වුණා නම් ඒ පමණට තම තමනුත් මේක අත්දකින්න ඇති. මොනවද මේ ඉස්තර තරම් වේට් එකක් මේවට නැහැ කියලා. ඉස්තර තරම් නටන්න ඕනේ නැහැ මේ දේවල් වලට කියලා. අන්න ඒ වෙනස අත්දැකීමින් යන ගමන තමයි මේ නිවන දිහාවට යන ගමන. ඒකට කරන අනුග්‍රහයක්, ඒකට කරන ආශිර්වාදයක් තමයි මේ බුදුරජාණන් වහන්සේගේ මේ ප්‍රකාශය. මේක බොහොම ප්‍රායෝගිකයි. කොතෙකුත් අවස්ථා යෙදෙනවා මේ වගේ දේවල් වලට මුහුණ දෙන්න. ඒ මුහුණ දෙන අවස්ථාවලදී දරාගෙන කරගෙන ගියොත් වැඩි හරි කියන අදහස තමයි තියෙන්නේ. බොහෝ දේවල් ඉඳලා හිටලා දෙයකට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. හැබැයි බොහෝ දේවල් ප්‍රමාණයක් මේ විදියට ඉවසීම තුළින්ම සිද්ධ වෙනවා. මේකේ යෙදිලා ඉඳීම තුළින්ම සිද්ධ වෙනවා. ප්‍රතිපදාව කියන්නේ ඒ වගේ දෙයක් තමයි. භාවනාව කියන්නේ ඒ වගේ දෙයක් තමයි. ඉරියව්ව කියන්නේ ඒ වගේ දෙයක් තමයි. කොයි දේත් මේ දරාගෙන කරගෙන යෙදීම තුළ සාර්ථක වෙනවා, ඉෂ්ට සිද්ධ වෙනවා. ඉතින් එවැනි වූ සාර්ථක වීමක්, සම්පූර්ණ වීමක් උදෙසා අද දවසේ මේ ධර්ම දේශනාවත් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. මම හිතන්නේ ස්වාමීන් වහන්සේ ගිය සතිය හරි ඊට ඉස්සෙල්ල සතිය හරි ධර්ම දේශනාවක සඳහන් කරා, ලොකු ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාවක සඳහන් කරා අර දේවදත්ත ගල පෙරලලා බුදුහාමුදුරන්ගේ ශ්‍රීපත් තුළ තුවාල වෙච්ච වෙලාවේදී ඇවිල්ලා කෝචොක් කරලා යනවායි කියලා මාර්ය. එතකොට බුදුහාමුදුරෝ ඒ වේදනාවත් ඉවසගෙන හිටියා කියලා. ඕක මට මේ මම ඔෆිස් එකට යන ඉස්සෙල්ලා උදේ මේ බුදුන් ඇඳලා යනවා, උදේ මම භාවනාත් කරනවා. මේ බුදුන් වහන්සේ මට ඕක මතක් වුණා ස්වාමීන් වහන්සේ බුදුහාමුදුර මෙහෙම ඉවසනවා. ඊට පස්සේ මගේ මතකෙත් ගියා සෑහෙන ඈතකට. මේ මටත් ඒ වගේ දෙයක් මේ ඔෆිස් එකේදී වුණා. අලුතෙන් ආපු ඇනලිස් කෙනෙක්, මම හිටියේ කන්සල්ටන්ට් කෙනෙක් විදිහට මම වැඩ කරේ, බොරුවක් කිව්වා මගේ මැනේජර්ට. මැනේජර් එක පිළිගත්තා. නමුත් මම දැනගත්තා මේ යාළුවා අත්තරද්දක් කරලා තින්නේ, අලුතෙන් ආවලා තියෙන ප්‍රොබේෂන් එකේ තින්නේ. ප්‍රොබේෂන් එකෙන්ම මං හිතන්නේ ඩිස්මිස් කරලා දානවා මේ මම කිව්වනම් එහෙම. නමුත් මම වැරද්ද බාරගෙන මුකුත් කිව්වේ නැහැ සමහරවිට. හරිම මේ අමාරුයි. මම දන්නවා ඒක මගේ ප්‍රොමෝෂන් එකකටත් බලපානවා. ඒ කාලෙම මගේ මේ අතක් කැඩුන ස්වාමීන් වහන්සේ, මම හිතේ ස්වාමීන් වහන්සේට මතකයි මම ඉස්සරවන්නේ එනකොටත් මගේ තම්බ ක්‍රිකට් බෝලයක් වැදිනා මේ ආවේ. ඔය ඔක්කොම ටික එකට ආවේ ස්වාමීන් වහන්සේ. දැන් අවුරුදු 7කට විතර වගේ ඉස්සෙල්ලා. ඉතින් මට මේ ඕක මතක් වුණා ගිය සතිය ඔය මේ අර බණ ටික ඇහුවට පස්සේ. මේ අර පසු විපරමක් කරලා බැලුවා මොනවද මේ මට වෙලා තිබුණේ කියලා. ඒ ටික ඔක්කොම මතක් වුණා ස්වාමීන් වහන්සේ. දැන් අර සන්තෝෂයක් ආවා මේ රියැක්ට් කරෙත් නෑ. නමුත් අරක මේ තමයි එතකොට අර ප්‍රැක්ටිස් එකෙන් ලොකු පිටුහලක් වුණා ස්වාමීන් වහන්සේ. උදව්වක් ආවා. දැන් හරි මේ සන්තෝෂයක් දැනෙනවා. ඒ වගේ මේ ඉවසන්න පුළුවන් නැත්තම් ස්වාමීන් වහන්සේ මට එහෙම මේ ඉවසන්න පුළුවන්වත් එහෙම චරිතයක් නෙවෙයි මම ඇත්තටම බොහොම
ඔය
සන්තෝෂයි ස්වාමීන්
ඇවිස්සුනහම අසීමාන්තික ඇවිස්සෙනවනේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ.
ඒක බොහෝ දෙනෙක්ගේ තියෙන එකක්. මේ මගේ වුණා නිකන් ඉවසගෙන ඉන්නවා. පළවෙනි පාරේ නිශ්ශබ්ද විවසනවා, දෙවෙනි පාරේ නිශ්ශබ්ද විවසනවා, තුන්වෙනි පාරේ උදැල්ලකින් වගේ ගහන ගන්න තමයි ඇවිස්සලා එන්නේ. ඒක තමයි හැටි. ඉතින් ඒක ඒ අපි අත්දැකීමෙන්ම තේරුම් ගන්න ඕනේ. මේ වගේ මේ ඉවස දරා ගැනීමක් තුළ මේ දේවල් බොහෝ දේවල් මං කියන්නේ සියල්ලම කියලා ක්‍රියාත්මක වෙන්න අවස්ථා එන්න පුළුවන්. නමුත් බොහෝ දේවල් ඒ ප්‍රශ්න විසින් ප්‍රශ්න විසඳිලා යනවා. ඒ යථාර්ථය පැහැදිලි වෙනවා. එතකොට දැන් ඔය 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 ඔපිස්සල වගේ සිදුවීම් වලදී ගොඩාක් වෙලාවට මේ අපි දැන් මේ ප්‍රමෝෂන්ස් එක්ක මුදල් එක්ක ඔය එක්කනේ ගනුදෙනු කරන්නේ. එතකොට මේ ක්‍රියාත්මක නොවීම ප්‍රතිපදාවක් නොවේ කියලා තමයි කෙනෙක් හිතෙන්නේ. නමුත් ඔය වගේ අවස්ථාවලදී අනිද්‍රියාම ඒ යථාර්ථය තේරෙනවා. නේද? ඒක පොඩි අවස්ථාවක් දීලා බලයිඳීම විතරයි තියෙන්නේ. අර කියන නදීප් කියන වගේ ගානකොට ගහන්නේ තිතින් ඔය වට කළා තමයි ඈ. ඇඟේ පතේ අමාරුද, අතපය කැඩෙනේවද, බෝල වදිනේවද, ඊට පස්සේ ඔය වගේ චෝදනාද, ඔය ඔක්කොම එන්නේ ඒකට තමයි. ඒ අවදි තියෙනවා. ඒ අවදිදි තේරෙනවා අර වට කළා ගහනවා. ඒ වෙලාවට පොඩ්ඩක් ඔළුව පාත් කරගෙන කරගෙන ඉන්න ඕනේ. ඉස්සර මගේ ඉස්කෝලේ යන කාලේ හොඳ යාළුවෙක් ඉන්නියා එන්න චණ්ඩියා. චණ්ඩියා කියන්නේ ආයේ වල්ලි වලට එහෙම අපට සිටි ඕන එක ගහගෙන මරාගෙන යන ජාති පොරක්. හැබැයි දවසක් ඇවිල්ලා කොල්ලෝ 15ක් විතර එකයි මූ තනි එක මූ කියනවා ඔළුව අල්ලගෙන මේ ඔළුව කවර කරගෙන ඉන්දියලු ගහලා ගහලා යන කයිති කරන් දෙයක් නැහැ නේ කොච්චර චණ්ඩියෙක් වුණත්. ඒ වෙලාවට 10ක් 15ක් විතර ඇවිල්ලා නෙලනකොට ඒක තමයි තේරුම් ගත යුත්ත. ඒක තමයි තේරුම් ගත යුත්ත. අර ඒ වගේ අවදි එනවා 10ක් 15ක් එකට ඇවිල්ලා අට කරගෙන හොඳට දෙනවා නෙලනවා. ඒ වෙලාවට දඟලන්න යන්න හොඳ නැහැ. ඒත් ඒ වෙලාවට දඟලුවොත් මෝඩකමක්. කොච්චර චණ්ඩියෙක් වුණත් මේ වෙලාවට දඟලනවා කියන්නේ මෝඩකමක්. අර ඔයස්සන්ට කියනවා ඔළුව අල්ල ඔළුව කවර් කරගෙන ඉඳියලු. මෙච්චරයි. ඈ ගහලා ගහලා ඕ හැ ඒගොල්ලොම ගහලා හොඳට වට කරගෙන නෙලලා යනවා. ඒක තමයි වැඩි. එන්නේ ඒ අවදි තියෙනවා. ඒ අවදි වලදී තේරෙනවා මේ කර්ම ගෙවෙනවා ගතියක් වගේ තියෙනවා. ගෙවිලා ගෙවිලා ඒ ගෙවෙන අවදිදී වැඩි දඟලන්න යන්න හොඳ නැහැ. පොඩ ඔළුව කවර් කරගෙන ඉවසගෙන දරාගෙන ඉන්න ඕනේ. ඉන්නකොට තේරෙනවා ඔන්න ගෙවිලා ඉවර වෙනවා. ආලුතෙන් ආපහු කලෙලියකට ආව වගේ ගතියක් මතුවෙලා එනවා. ආයේ තව කාලයකට පස්සේ අවුරුද්දකට අමාරකට කාලයකට පස්සේ ඔන්න වට කරගෙන ගහනවා ආපහු. ඔහොමම තමයි ගෙවෙන්නේ. නැතු එක ගානට ගෙවෙනවත් නෙමෙයි. අර අර රෆ් පැච් එකක් තියෙනවා.
එහෙම.
අවේදී නෙලන හොඳ ගානට නෙලලා ඉවර වෙලා එතන ඒ පරිච්ඡේදය අවසන් වුණාම කලින්ට වැඩිය සැහැල්ලුවක් විවේකයක් තියෙන දිහාවකට තමයි යවෙන්නේ. කල එළියකට ආවා වගේ අර කටුපඳුරු ටිකක් අස්සේ රිංගගෙන ගිහිල්ලා හොඳට එළිය එලිමහනකට ආවා වගේ ගතියක් දැනෙනවා. ආපහු පස්සේ වෙන ප්‍රමාණික කටුපඳුරු ටිකක් හම්බ වෙන්න පුළුවන්. ඉතින් ඔන්න විදිහේ ගමනක් තමයි. ඒතර ඒ අවදිවලදී වැඩිය දඟලන්නේ නැන් නැතුව ඉවසගෙන ඉඳීම තමයි ක්‍රමවේදය. දඟලන්නේ කියොත් තව අතක් කඩා ගන්න පුළුවන් නේද?
එහෙමයි ස්වාමීන් වහන්ස. ඒක ස්වාමීන් වහන්ස ඇත්තටම දකින්නත් පුළුවන් ඔය ප්‍රතිපදාවක් පුරුණ අඩු ගානේ මයින්ඩ්ෆුල්නස් කියන වැඩේ චුට්ටක් හරි කරලා තියෙනවා. නැත්තම් ඔය ස්වාමීන් වහන්ස කියපගේ රෆ් පැච් එන එකවත් තේරෙන්නේ නැහැ. ඒක හොඳ. ඊට පස්සේ ඒක ඇති වුණේ නැහැ කියන එක නෙමෙයි ස්වාමීන් වහන්ස. ඊට පස්සෙත් ඇති වුණා. නමුත් දන්නව ස්වාමීන් වහන්ස මේක ඇති වෙනවා. දැන් තව ටික කලක් මේ ගිහිලා ආයෙත් නැති වෙලා ආයි ඒ වගේ අර ස්මූත් වෝක් එකක් ආයෙ එනවා කියලා. ඉතින් හරි සන්තෝෂයි ස්වාමීන් වහන්ස. ඒක දැනගන්න ලැබුණා. බොහොමත්ම පිං ස්වාමීන් වහන්ස. ධර්මදේශනාව අවසානයේ අපි සුළු සාරාංශගත කිරීමක් කරනවා ධර්මදේශනාව සම්බන්ධයෙන්. අලුතෙන් පිරිස් සම්බන්ධ වෙලා ඉන්න බවකුත් පේනවා අද දිනේත් මට පේන විදිහට. අද දිනේ ධර්මදේශනාවට පාදකුණේ ගරුනි ස්වාමීන් වහන්සේ සඳහන් කර අපි මේ ජීවිතය තුළ නොයෙකුත් කටුපදුරු අස්සේ යන්න වෙනවා, ඒ මාර්ග ඔස්සේ යන්න වෙනවා. නමුත් ඒ ගහකින් කටුපඳුරකින් එන දේවල් වලට වඩා වේදනාත්මක කටු ඇනෙනවා යම් යම් පුද්ගලෙගේ වචන ක්‍රියාකලාප නිසා. ඉතින් එවැනි පසුබිමක් තුළ කොහොමද අපි මේ ප්‍රතිපදාවක් තුළින් ඒවා ඉවසගෙන යන්න කියන කාරණය ස්වාමීන් වහන්සේ සඳහන් කරේ. ඊට අදාළ බුදුන් වහන්සේගේ කාලයේදී සිද්ධ වෙච්ච යම් සිදුවීමක් උදාහරණයක් ලෙස ස්වාමීන් වහන්සේ ගෙන දැක්වුවා. බුදුන් වහන්සේගේ කාලෙත් සිටියා මේ අන්‍යාගමික කට්ටිය වෙනත් දහම් අදහන පිරිස්. එයාට පොඩි ඉරිසියාවක් ඇවිල්ලා තිබුණා බුදුහාමුදුරන්ට සහ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන්ට මෙම ලැබෙන ලාභ සත්කාර පිළිබඳව. ඉතින් ඒකට ඒගොල්ලෝ පොඩි ප්ලෑන් එකක් ප්ලොට් එකක් කරා කොහොමද අපි මේක නවත්තන්නේ කියලා. ඉතින් එහිදී සිදුවිච්ච සිදුවීමකදී බුදුන් වහන්සේ සහ එම ශ්‍රාවක පිරිසට විශාල චෝදනාවක් ආවා. නමුත් බුදුන් වහන්සේගේ අදහස උනේ පොඩ්ඩක් කොහොම ඉවසලා ඉන්න, ඊට ප්‍රතිචාර නොදක්වා, ඔය දේවල් එච්චර මනසින්ම දරාගෙන සිටින්න කියලා ඉවරලා. ඉතින් ඒ ආකාරයට මේ සිද්ධ වුණා. බුදුන් වහන්සේටත් බුදුන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාට කිසිම චෝදනාවක් ලැබුණේ නැහැ. අවසානයේදී එීම සිද්ධියට සම්බන්ධ සියලු දෙනාම එළිදරව් වුණා. ඒ වගේ තමයි අපිත් මේ ප්‍රතිපදාවක් කරගෙන යනකොට ඉවසීමෙන් ඒ එන සෑම දුක් කම්කටොළු එම කටුපදුරු අතර යන්න සිද්ධ වෙනවා. ඒ වගේ සතරාගෙන මනස තුලින්ම මනස දියුණු කිරීම තුලින්ම මේට මුහුණ දෙන්න පුළුවන් කියන කාරණාව තමයි සෞන්දාසි සඳහන් කරේ. ධර්ම දේශනාව නැවතත් YouTube channel එක MixLR එහෙමත් නැත්නම් විසරණ වනේ වෙබ්සයිට් එකට ගිහිලා නැවතත් සවන් දෙන්න පුළුවන්. ඉතින් සියලු දෙනාගෙම ඉල්ලා සිටින්නේ නැවත නැවතත් මෙම ධර්ම දේශනාවලට සවන් දෙන්න. ඒ තමුන්ගේ ප්‍රතිපදාව කරගෙන යෑමේදී මහත්සේ උපකාර වෙනවා. ධර්ම දේශනාවකට සවන් දීම පොඩි එනර්ජි බූස්ට් එකක් වගේ එනවා. එම ධර්ම සාකච්ඡාවකට සම්බන්ධ වීමත් ඉතින් ඒ නිසා ඉල්ලා සිටිනවා නැවත නැවතත් මෙම ධර්ම දේශනාවට සවන් දෙන්න. ඒ තමන්ගේ පුහුණුවට මනාසේ උපකාර වෙනවා කියලා. මීළඟට තිබෙන්නේ මෙම පුහුණුවට බැසගන්න ආදුනිකයෙක් කොහොමද මේක ආරම්භ කරන්නේ කියලා අත්පත්‍රිකාවක් ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ අනුග්‍රහයෙන් නිර්මාණය කරලා තිබෙනවා. එම අත්පත්‍රිකාවම සියලු දෙනා සමග ෂෙයා කරගන්නම්. ආධුනිකෙක් වශයෙන් මම පුහුණුව පටන් ගැනීමේදී උපදෙස් මාලාවක් සඳහන් කරලා තිබෙනවා. එම උපදෙස් මම වීඩියෝ පටි දෙකක් මාර්ගයෙන් ඉදිරිපත් කරලා තිබෙනවා. සතිමත් ඇවිදීම සහ සතිමත් හිඳ ගැනීම සම්බන්ධයෙන් මූලික වශයෙන් පුහුණුව පටන් ගැනීමට ප්‍රථම මෙම වීඩියෝ පට දෙක නරඹලා මූලික අදහස ඇති කරගන්න, ඒ පිළිබඳ මනා දැරීමක් ඇති කරගන්න, ඒ ඉතා වැදගත් වෙනවා පුහුණුව කරගෙන යාමේදී. සතිමත් ඇවිදීම සහ සතිමත් හිඳ ගැනීම සම්බන්ධයෙන් වඩා වැදගත් වන්නේ තමන්ගේ පුහුණුව පටන් ගැනීමයි. වීඩියෝ පට නැරඹීම පමණක් ප්‍රමාණවත් නැහැ. දිනේ වෙන් කරගත්තු වේලාවක උදෑසන අවදි වීමෙන් පසු හෝ රාත්‍රී නින්දට යාමට ප්‍රථම මේක ආරම්භයේදී කරන්න පුළුවන්. ඉන්පසු තමුන්ට හැකි වේලාවක ඕනෑම වේලාවක මේක කරගන්න පුළුවන් ශක්තියක් එනවා. ආරම්භයේදී විනාඩි 5කින් පමණ පටන් අරගෙන හැකිනම් සතිමත් ඇවිදීමෙන් පටන් ගන්න කියලා තමයි උපදෙස් දෙන්නේ. සතිමත් ඇවිදීම විනාඩි 5ක් පමණ කරලා ඉන්පසු සතිමත් හිඳ ගැනීම සිදු කරන්න පුළුවන්. නොකඩවා මෙම පුහුණුව සතියක් පමණ කරලා තමන්ගේ සම්පූර්ණ කාලය පැය දෙකක් පමණ ගත වීමෙන් පසු එම අත්දැකීම් අප වෙත ලියාවන්න පුළුවන්. එම වார்த்தාවක් වශයෙන් එම වார்த்தාව ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරනවා. කොහොමද මේ වார்த்தාව ලියන්නේ? මූලික වශයෙන්ම තමන්ගේ අරමුණ. මොකද්ද අරමුණ කියන්නේ? සතිමත් හිඳ ගැනීමේදී නම් උදරේ පිම්බීම හැකිලිම, එහෙම නැත්නම් ආනාපාන සතිය. මේ මූලික අරමුණ සඳහන් කරලා කොපමණ ප්‍රමාණයක් සතිමත්ව පිම්බීම් හැකිලිම් ප්‍රමාණයක් ස්මරල් කීපයක් තමන්ට සතිමත් වෙන්න පුළුවන් වුණාද? ඉන්පසු සතිමත් අරමුණ පිටට ගියා නම් වෙන බාහිර අරමුණකට ගියා නම් ඒක දැනගත්තේ කොහොමද? නැවතත් මූලික අරමුණට ආවේ කොහොමද? එතෙක් වෙලා තමන්ට කොපමණ වාර ගණනක් ආසන්න වශයෙන් කියන්නේ මේක හරියටම කියන්න දැනගන්න අමාරුයි. තමන්ට කොහොමද දැනුනේ? කොපමණ වාර ප්‍රමාණයක් දැනගත්තද කියන කාරණය ඇතුළත් කරන්න. ඊළඟට සතිමත් ඇවිදීමේදී පාදයට ස්පර්ශය දැනුනේ කොහොමද? පාදයෙන් පාදයට බර මාරුනේ කොහොමද? මේ කාරණා සියල්ල ඇතුළත් කළ බාහිර අරමුණකට ගියාද නැවතත් පාදේ ස්පර්ශයට එහෙම නැත්නම් තමුන් සති අරමුණට ආවේ කොහොමද දැනගත්තේ මේ කාරණා සඳහන් කරලා වාර්තාව ලියන්න පුළුවන්. තවදුරටත් එදිනදා ජීවිතයේදී රැකියාවේ යම් බිහිම් කටයුතු කරනකොට දත් මදිනකොට මූණ සෝදනකොට මේ කාරණා වලදී කොහොමද සතියේ ප්‍රයෝජනවත් උනේ තමන් කොහොමද සතිමත් කියන කාරණේ දැනගත්තේ කියන දේවල් ඇතුළත් කරලා වාර්තාව අප වෙත ලියවන්න පුළුවන්. මම වාර්තාව ලිවීමට Google Form එක ඊමේල් ඇඩ්‍රස් එකත් මේ සඳහන් කරලා තිබෙනවා. වැඩසටහන අතරතුර ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට මේ වාර්තාව ඉදිරිපත් කරලා තවදුරටත් උපදෙස් ලබා ගන්න පුළුවන්. කාල වේලාව ලැබෙන පරිදි වාචික ප්‍රශ්න ඉදිරිපත් කිරීමටත් අවස්ථාව ලබා දෙනවා. වැඩසටහන අතරතුරම වැඩසටහන සෑම ඉරිදා දිනකම ශ්‍රී ලංකා වේලාවෙන් උදේ 7 සිට 8:30 දක්වාත් මෙල්බර්න් වේලාවෙන් මේ දවස්වල 12:30 සිට 2 දක්වාත් නවසීලන්ත වේලාවෙන් 2:30 සිට 4 දක්වාත් පැවැත්වෙනවා. ඉතින් නොවරදවා වැඩසටහනට සහභාගී වෙන්න නවකීන් සිටිනෝ නම් වැඩසටහනට සම්බන්ධ වීමට උනන්දු කරවන්න. එය තමන්ගේ ප්‍රතිපදාවටත් මනා පිටුහලක් රැකවරණයක් ලැබෙනවා. මොකද මේම සතිය කියන වචනය ඉතාව කලාතුරකින් යමකට අහන්න ලැබෙන්නේ බුද්ධ කාලයක කල්යාණ මිත්‍රයෝ ඉන්න වෙලාවක තමුන්ටත් මා විශාල පිනක් අත්වෙනවා එම වචනය සියලු දෙනා සමග බෙදා හදා ගැනීම. එම නිසා හැකි පමණ අලුත් පිරිස් වැඩසටහන සම්බන්ධ කරන්නත් උත්සාහ කරන්න. සූම් ලින්ක් එක රැස්වීම් අංකය සහ මුරපදයක් මෙහි සඳහන් කරලා තිබෙනවා. වැඩසටහන අතරතුර මෙම සියලු දත්ත මම බෙදා හදා ගන්නම්. ඊළඟට තිබෙන්නේ අප වෙත ලැබී ඇති වාර්තා ඉදිරිපත් කිරීමටයි. ඒ සඳහා අද දිනේ අප සමග සම්බන්ධ වෙන්නේ බන්දුල මාමා. බන්දුල මාමා ඔබට අවස්ථාව. අපේ දඹ කුසල ස්වාමීන් වහන්සේද තාම සම්බන්ධ වෙලා ඉන්නේ කියලා දැනගන්න කැමති ස්වාමීන් වහන්ස.
මේ සරණ හාමුදුරු නේද එන්නේ තියුනේ?
එහෙමයි ස්වාමීන් වහන්ස. සම්බන්ධ වෙලා නැහැ.
එහෙනම් නැහැනේ මේ දවස්වල.
ඔබ වහන්සේට කාල වේලාවක් තිබෙනවද ස්වාමීන් වහන්ස?
සදහාම්තුරු සාමාන්‍යයෙන් එහෙම මගාරින මගාරින්
එක තමයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්සේ සුළු වේලාවක් ඉන්න පුළුවන් නම් මම කෝල් එකක් දාලා පොඩ්ඩක් බලන්නම් ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට පුළුවන්ද?
පොඩ්ඩක් බලන්න.
එහෙමයි ස්වාමීන් වහන්ස. බොහොමත් පන්දුල මාම ඔබට අවස්ථාව.
අවසරයි ස්වාමීන් වහන්ස. අද දින ප්‍රශ්න වාර්තා හතරක් ලැබිලා තිනවා. එකක් ප්‍රකාශයක් මම සර්ණාස් ඉදිරිපත් කරනද පළවෙනි වාර්තාව නැත්නම් බලමුද සර්ණහම්?
වාරි එකක් කියන්නකෝ බලන්නේ අතරේ වෙනදීත් බලන්නද?
එහෙම එහෙම. පරයන්කය මූල කර්මස්ථානයේ හුස්ම කාලයේ මිනිත්තු 28. වාඩි වී ඇස් දෙක පියාගත්තා. බාහිර පරිසරයේ ශබ්දවලට සිත යොමු වී තිබුණා. සිටින ඉරියව් වෙත සිත යොමු වුණා. කකුල් දෙක පවතින ආකාරය පිළිබඳව දැක්කා. විවිධ සිතුවිලි සිතට එනවා. සිතුවිල්ලක් කියලා දකිනකොටම ඒක ඉක්මනින් වෙනස් වෙනවා. අවස්ථා කීපයකදී හුස්ම වාර 6ක් සිහියෙන් ගැනීමට හැකි වුණා. එක දිගටම නොවේ. එක හුස්මක් ගන්නකොට නාස්පුඩු වලින් ඇතුල් වෙනවා දැනෙනවා. උදරයේ පිම්බීම හැකිලිම දැනුණා. දකුණු කකුලේ වේදනාවක් දැනුණා. වෙනත් සිතුවිලි එනකොට කකුලේ වේදනාව දැනෙන්නේ නැහැ. හිත ඇතුලේ කතාව වැඩි. දැන් කකුලේ වේදනාව තදින්ම දැනෙනවා. වේදනාව ගැන තමයි හිත තියෙන්නේ. තව ටික වෙලාවක් ගියොත් කකුල පුපුරයි කියලා හිතුණා. දැන් නැති කියලා හිතුණා. කකුලේ වේදනාව තවත් දැනෙනවා. කණ්ඨ ශබ්දයක් ඇහුණා. කැරපොත්තෙක් කියලා හිතුණා. කැරපොත් තාව ඇඟේ වැදුනා කියලා සිතුවිල්ලත් දැනනකොටම විදුලි වේගයෙන් නැගිට්ටා. ඇස් ඇරලා බලනකොට ඌ කුරුමිණියෙක්. තෙරුවන් සරණයි. වාර්තාවේ අවසන් ස්වාමීන්
වහන්සේ. එතකොට දැන් ඔය ඔහොම කරගෙන යනකොට ඔය අපේ හිතේ ස්වභාවයේ තමයි අර විදියට බලන්න අර මේ වේදනාවෙන් මැරිලෙයිද දන්නේ නැහැ, කකුල කැඩෙයිද දන්නේ නැහැ කියන වගේ අදහස් මතුවෙලා එනවා. ඊට පස්සේ අර විදියට මේ ගෑවිලා තියෙන්නේ කැරපොත්තෙක් කියලා ඒකට උඩ පයින්න හදනවා. ඉතින් ඕක තමයි ඔය හිතේ හැටි. එතකොට ඔය විදිහේ දේවල් වලට ගොඩාක් වෙලාවට අනියත බියෙන් තමයි අපි කල් ගෙවන්නේ. අනියත බියක් මේ විවිධ දේවල් වලට බිය වෙමින් කල් ගෙවනවා. දැන් අනාගතය ගැනත් ගොඩ දෙනෙක් බියයිනේ. මේගොල්ලෝ මේ 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 වගේ දේවල් වුණොත්, මේ කෙනාට මෙහෙම අසනීපයක් හැදුනොත්, මේ විදිහේ රස්සාව මට නැති වුණොත් කියලා ඔන්න ඔය විදිහට ඔය වගේ දේවල් වලට බිය වෙවි තමයි කල් ගෙවන්නේ ගොඩ දෙනෙක්. එතකොට අපි හිතමු ඒ බිය වෙවි කල් ගෙවන කෙනෙක් තමුන්ගේ හිතවතෙක් කරදරයක් වෙයි, මියදෙයි කියලා බිය වෙවි කල් ගෙවන කෙනෙක්. එයා තමුන් තුළ අර අර ඇත්ත අත්දැකීම වගේම දුකක් අත්විඳිනවා මානසික. අර අර සිදුවීම සිහි කරන අවස්ථාව ඒ ඒ විදිහේ දුකක් අත්දකින්න. මෙයා ඇත්තට මලා වගේ දුකක් අත්දකින්න. තාම මැරිලා නැහැ, මේ මිනිස්සු හොඳට ඉන්නවා. හැබැයි මේ මේ බිය වෙන අවස්ථාවේදී එහෙම දුකක් අත්දකින්න. ඔය සඳහන් වෙනවා එක්ස්ට්‍රීම් ඩ්‍රෙඩර්ස්ලා කියලා. ඒගොල්ලන්ගේ තියෙන ස්වභාවය තමයි ඒගොල්ලන්ගේ අර මානසිකව අත්දකින්න බිය අර ඇත්ත සිදුවීම උනාටත් වැඩිය භයංකරයි. කියන්නේ ඇත්තට කෙනෙක් මැරුණාම අත්දකින්න බියට වැඩිය බියක් එයා මානසිකව අරගෙන හිතලා අත්දකින්නවා. එක්ස්ට්‍රීම් ඩ්‍රෙඩර්ස්ලා කියලා ඒගොල්ලන් කියන්නේ. ඒ කියන්නේ මනස තුල අර මවනවා මකරෙක්. ඒක ඇත්ත සිදුවීමට වැඩිය භයංකර වෙහෙසක් පීඩාවක් ඒ තුල ඒ තැනැත්තා විඳිනවා. ඔන්න ඒ විදිහේ හිතක් තමයි අපිට තියෙන්නේ. ඒතරයි ඔය වගේ හිතක් මර්ධනය කරන ක්‍රමවේද, හීලා කරන ක්‍රමවේද තමයි ඔය එදිල ඉන්න ක්‍රමවේදය. අර විදිහට නැවත නැවත දකින්න කොහොමද මේ මේ වේදනාව ඔස්සේ මගේ හිත මේ මේ විදිහේ බියක් හදාගන්නේ. කකුල කැඩිලා යයි, මැරිලා යයි කියලා ওই විදිහේ බියක් හදාගන්නේ. ඊට පස්සේ මෙහෙ ආපු කෙනෙකුත් ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ පුදුම වේදනාවක් එනවනේ ස්වාමීන් වහන්සේ. මේ මැරෙයිද දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ කියලා ඔමෝම එකක් කිව්වා. මං කෝ ඉතින් තාම නම් කවුරුත් මැරිලා නැහැ. මේ වේදනාවෙන් ওই විදිහට භාවනා කරන්න ගිහිල්ලා ඔයා මළොත් ඔයා ඉතිහාසගත වෙනවනේ. නේද? අන්න මේ විදිහට වේදනාවෙන් භාවනා කරන්න ගිහිල්ලා වේදනාවෙන් මළ පළවෙනි තැනත්ත කියලා ඔයා ඉතිහාසගත වෙනවනේ එමුණොත්. එමුණොත් අර භාවනා ශාලාවේ තියෙන ඇට සැකිල්ල වෙනුවට ඔයාගේ ඇට සැකිල්ල දාන්නම් කියලා අපි. මේ මනුස්සයා හිතා ගන්න බෑ මේක මේ ඇත්තට කියනවද මේ ආම්දුරුව නැත්තම් මේ ජෝක් එකකට කියනවද කියලා ඔයා හිතා ගන්න බැරුව ගියා කොහොම හරි. ඉතින් ඒක තමයි වැඩේ. එයාට හිතෙනවා මැරෙයිම කියලා. මේක එන වේදනාව නිසා. ඉතින් ඔන්න ඔය වගේ හිතක් තමයි ඕක. එතකොට ඒක හීලා කරන ක්‍රමවේදය තමයි මේව නැවත නැවත දකින්න. වරක් දෙවරක් නෙමෙයි. ওই විදියට පරියන්කේ අන්තිමට මේ වේදනාව නිසා කොච්චරනම් මේ හිත බිය වෙනවද, දුක් ගන්නවද කියලා දකින්. මේ කැරපොත්තෙක් කියලා මේ කුරුමිනියෙක් වරදවාට වටහගෙන කොච්චරනම් දුක් ගන්නවද කියලා දකින්. හරි. බැරිලා දිවි මගුලු එක්ක එහෙම වැටුනොත් ඇඟට නේද ඉවරයිනේ. මේ කුරුමිනියා කැරපොත්තා කරා නම් නේද දිවි මගුලු එක්ක එහෙම වැටෙනොත්. දැන් මේක ඇහුවට පස්සේ අනිත් දවස් ඉඳලා දිවි මගුලු එක්ක කියලා හිතෙන්නත් පුළුවන්. එහෙම හිතෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ හිතක් තමයි ඔය. ඒක නිසා කළ යුත්ත තමයි නැවත නැවත මේ විදියට පුහුණුවේ යෙදෙන ගමන් නැවත නැවත දකින්න මේ විදියට මේ අනියත බිය මේ හිත හදාගන්න ආකාරය. එදිනදා ජීවිතෙත් ඒක දකින්න පුළුවන්. ඒ කෙනෙක් කියන දෙයක් ඔස්සේ අනියත බියක් හදාගන්න ආකාරය, අහන දකින්න දෙයක් ඔස්සේ අනියත බියක් හදාගන්න ආකාරය මේ විදියට දකින්න පුළුවන්. අන්න ඒ අවයනස් එක ඒ අවදි භාවයම තමයි ඔකට ප්‍රතිකර්මය. හරි. ඔක වෙනස් කරන්න යන්න ඕනේ. දැන් ඊයේ සතිපාසල වැඩසටහනක සම්බන්ධුනේ ඒ දරුවෝ මම කලින් දන්නේ නැති පිරිසක් ඊයේ තමයි මේ පළවෙනි පාර සම්බන්ධුනේ Q&A එකකට. එතකොට ඒ ඉන්දියා ළමයි 8ක් විතර ඉන්දියා. ඒගොල්ලෝ වයස 10, 12, 14 වගේ කට්ටියක්. එතකොට ඒගොල්ලෝ එක එක්කෙනා වාර්තා ලියලා ඉදිරිපත් කරා. එක්කෙනෙක් කියන ඔන්න ඔය වගේ හිතවිලි සම්බන්ධ දෙයක් කියලා. මම එයාගෙන් ඇහුවා මේ වගේ දෙයකට දැන් මොකද්ද කරන්න පුළුවන් කියලා. එතකොට හිතුවාට වැඩිය බොහොම බරපතල උත්තරයක් දුන්නා. හිතුවාට වැඩිය ප්‍රඥාවන්ත උත්තරයක් දුන්නා. මොකද එයා කියනවා මම මේක මේ ඇක්නොලෙජ් කරන්න එපැයි. ඒ කියන්නේ මේක ඇක්නොලෙජ් කරන්න ඕනේ, ඇක්සෙප්ට් කරන්න ඕනේ. එහෙම නැතුව ඒකත් එක්ක ෆයිට් කරන්න යන්න එපා. ඔය අනියත බිය තියෙනවා කියලා ඇක්නොලෙජ් කරන්න. මම මෙහෙම දෙයක් තියෙනවා මගේ හිතේ. ඒක අයින් කරන්න ඕනේ, ඒක ඇක්සෙප්ට් කරන්න. හරි. ඒක තමයි පුහුණුව වෙන්නේ. එතකොට අර පොඩි අර විදිය දරුවෙකුත් පුහුණු කළා, එයා කියනවා මේක මේ මම මේ ඇක්නොලෙජ් කරන්න එපා. මේක මම ඇක්සෙප්ට් කරන්න එපා. ඒක තමයි ක්‍රමවේදය. එතකොට ඔන්න ඔය මගේ හිතේ මේ අනියත බිය තියෙන බව අව දැනගනිමින් කල් ගෙවීම තමයි ක්‍රමවේදය. ඒක වෙනස් කරන්න ඕනේ නැහැ. තියෙන්න දෙන්න ඕනේ. හරි. ඊට පස්සේ එදිනදා ජීවිතෙත් බලන්න විවිධ සිදුවීම්ෙද්දී ওই චරිත ස්වභාවයට අනුව ඔය අනියත බිය හදා ගන්න අනිවාර්යයෙන්. ඒවා අපිට අහු වෙන්නෙත් නැහැ. මොකද අපේ සිහිය නැහැනේ මේ වෙලාවට. නමුත් වඩා සිහියෙන් බැලුවොත් අහු වෙනවා මෙන්න මේ නැවත නැවත මේවට බිය වෙන ආකාරය. අන්නේ ඒ අවදිභාවය දිගට පුරුදු කිරීමම තමයි ක්‍රමවේද. නැතු ඕවා නිකන් තලලා පොඩි කරලා අයින් කරලා දාලා එහෙම බේරෙන්න පුළුවන් දේවල් නෙමේ ඕවා. ඔය ගොඩ දෙනෙට ප්‍රතිපදාවේ නාමෙන් වරදින දේ තමයි මේ තියෙන ඇබ්බැහි, මේ අනියත බිය, මේ දුර්වලතා, මේ ඔක්කොම නැති කරන්න හදනවා. එහෙම එකක් නැහැ. ඒකෙම නිකන් වැටිලා ඉඳීම තමයි තියෙන්නේ. වැරදිත් වෙනවා. දැන් උපසම්පදා එහෙම උන කාලේ, මුල් කාලේ අම්මෝ නිකන් හදිස්සියවත් නිකන් පොඩි වැරද්දක් මොනවා හරි වුණත් නිකන් තියෙන බර ඒකේ. හරි. නිකන් හරි හදිස්සියවත් කපියම් කරපු නැති මොනවා හරි ආහාරයක් වගේ අරගත්තොත් අම්මෝ පරාජිකා වුණා වගේ හැඟීමක් එනවා. හරි. නමුත් අපි හිතමුකො උපසම්පදා වෙලා අවුරුදු 5-6ක් යනකොට සමහර වෙලාවට accounts නැතුව කැඩෙන්නේ ඔය දේවල්. හරි. accounts නැහැ නිකන් මේ බෝංචි කැඩෙනවා වගේ කැඩෙනවා සික්සපත්. එපමණට යනවා සමහර වෙලාවට. ඒක තමයි හැටි. මේ දුර්වලකම් මතුවලා එනවා. අර මුලදී පොඩ්ඩක් නිකන් වහගෙන දඟලගෙන ඉඳියට පස්සේ මතුවෙනවා. ඒ මතුවෙන වෙලාවට තමයි හරි මිනිස්සයාගේ තරම හොයාගන්න පුළුවන්. ඒක ඔය සාමාන්‍ය වස් 2 3 වගේ යනකොට එක අවදියක් එනවා. වස් 6-7 වගේ යනකොට දෙවෙනි අවදිය එනවා. ඒ කාලෙදී හොඳට බලන්න පුළුවන් අර දුර්වලකම් මතුවෙනකොට කොහොමද මේ තැනැත්තා මේකට මුහුණ දෙන්නේ? මාරු දමලා ගහලා යනවා යන්න. නේද? යනවා යන්න. එහෙම නැත්නම් වෙන තැනකට යනවා, වෙන ක්‍රමවේද හොයාගෙන යනවා, වෙන ගුරුවරයෙක් හොයාගෙන යනවා. මේ ඉන්න පිරිසගේ දොස් දැකලා මාරු වෙලා යනවා. ඔහොම ඔහොම නොයෙකුත් විපත් සිද්ධ වෙනවා. හැබැයි අන්න ඉවසගෙන දරාගෙන ඉඳියොත් තේරෙනවා ආපහු ඔන්න කාලයකට පස්සේ නැවතත් අර වැඩි වැඩියෙන් පිරිසිදුව කටයුතු කරගෙන යන්න පුළුවන්. ආයේ අවුල් යනවා. ආයේ අවුල් යනවා. ඒ වෙන එක එක විදිහේ ඒවා තමයි එන්නේ. ඒවා දරාගෙන කරගෙන යන්න බැරි නම් අන්න ගොඩාක් වෙලාවට එන්නේ මොකද්ද? නිකන් ගමන හරිම කෙටි. ටික දවසයි. එහෙම හරියන්නේ නැහැ. ඒක නිසා ඔය තියෙන දුර්වලකම් ටික හැමම තිවිද්දේ. ඒවා අයින් කරන්න බලාපොරොත්තු වෙන්න එපා. ඒවායෙන් තොර ජීවිතයක් බලාපොරොත්තු වෙන්න එපා. අපේ අනන්‍යතාවය කියලා හිතන්නකෝ. ඔය දුර්වලකම් ටික. තම තමුන්ට උණු අනන්‍ය උණු දුර්වලකම් ටිකක් තියෙනවනේ. ඒ ටික හැමම තිවිද්දේ. ඒකෙම වැටිලා ඉන්න ඕනේ. ඒකෙම වැටිලා ඉන්නකොට තේරෙනවා මේක දවසක මේකේ තියෙන වටිනාකම දුරු වෙනවා. මේක උනා නැතා කියලා ගානක් නැති ගානට යනවා. ඒක තමයි ක්‍රමවේදය. එහෙම නැතුව අර බලහත්කාරයෙන් අයින් කරානේ. එතකොට ඒක සාර්ථක නැහැ. දැන් ඔය බටහිර ලෝකයේ කට්ටියගෙන් ඔය සීල් රකින්න කට්ටියට වගේ නැගෙන ප්‍රධාන චෝදනාවක් තමයි මේ සීලේ නාමෙන් හදලා තියෙන්නේ හිපොක්‍රිට්ස්ලා. මේ විදිහට මේ 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 හිපොක්‍රිට්ස් කියන වචනේ කොහොමද සිංහලට දාන්නේ කියලා ප්‍රශ්නයක් එනවා. ඒ අදහස හරි. සීලේ නාමෙන් තමුන්ට සාප කරන, අනුන්ට සාප කරන, ඇතුළත පෙරේතකමින් නොකර ඉන්න, ඇතුළත පෙරේතකම තියුණත් අර විදිහට සලුපිලි පොරෝගෙන ඉන්න, ඒ විදිහේ දෙයක් තමයි මේ සීලෙන් වර්ධනය කරන්න දෙලා තියෙන්නේ කියලා බටහිර සමාජයෙන් පැහැදිලි චෝදනාවක් තියෙනවා. දැන් ඒකනේ ඔය දැන් මේ රටේ පාරක බැහැලා යන්න බෑනේ. ඔය බස් එකක එහෙම ගෑනු ළඟමෙට යන්න බෑනේ. හරි. අර පොලිස් නෝනලා වගේක් ගිහිල්ලා ජැකී චෑන් ලල්ලන්න. හරිද? පොලිස් නෝනලා තමයි ඇවිල්ලා දැක් ගහලා. මේ ඒක තමයි වැඩි. ඔය කොරන කොළඹ බස් එක එහෙම. හරිද? 120 දෝයි දෝ එක. ඒ බස් එක එහෙම යන මිනිසුන්ට වෙනමම මේ කෝස් එකක් කරන්න ඕනේ. කොහොමද මේක මේ යන්නේ කියලා. අර තෙරපිලා සෙනග තෙරපෙනකොට කොහෙන් හරි මොකෙක් හරි ඇවිල්ලා හේතු වෙනවා. හේතු වෙලා ඕන් ටිකකින් එලියටත් ඇදලා ගන්නවා. නොම තමයි ඔය යථාර්ථය. ඒකට ඒ වගේ අසහනකාරයෝ ඉන්නේ මේ සමාජේ බහුතරයක්. ඒකට දැන් ඉන්න කතා කරන්නේ බෞද්ධ බෞද්ධ සීලේ සුදු පෙරද රෙද පෙරෝගන තමයි කතාව. හැබැයි චර්යාව එහෙම නැහැනේ. අර බටහිර රටකට ගිහිල්ලා බැලුවොත් ඒ මිනිස්සු හේලුවෙන්ම තමයි සමහරලාට ඉන්නේ. සමහරලාට මේ ප්‍රසිද්ධියේ සංවාසය දෙනවා. හැබැයි අර අදාළ නැති කෙනෙක්ට කරදරයක් නැහැ කිසි. සමහරලාට විවෘතව ඇවිල්ලා ආරාධනා කරනවා. මෛතුන ධර්මයේ හැසිරෙන්න. එපා කිව්වනේ. මම උනන්දුවක් නැහැ කිව්වනේ. ආ හොඳයි එහෙනම් හොඳ දවසක් සුබ දවසක් කියලා යනවා. රසහන ගතිය අඩුයි මේ මිනිස්සුන්ගේ. කොහොකද කියලා ඉතින් තම තමන් පරීක්ෂා කරගන්න ඕනේ. මේ ගොඩ දෙනෙක් කරන්නේ මොකද්ද? මේ සීලේ නාමෙන් තමුන්ට දේශ කරන, අනුන්ට ද්වේෂ කරන, මේ විදිහට පෙරේතකම තියාගෙන නැහැ වගේ රඟපාන හිපොක්‍රිට් තමයි ඒ වචනේ. ඒ විදිහ ස්වභාවයක් තමයි හදාගෙන තියෙන්නේ. නමුත් ඒක නෙමෙයි නිවැරදි නිවීම කියලා මගේ අදහස. ඒ වෙනුවට මේ භාවනාවක් ප්‍රතිපදාවක් කරන කෙනෙක්ට තේරෙනවා වැරදි අඩුපාඩු තියෙනවා. වැරදි අඩුපාඩියම වැටිලා ඒක පිළිබඳ අවදිව කල් ගෙවනවා. ඒ කල් ගෙවීම තුළ අර විදිහේ සුද්ධියක් තියෙනවා. පිරිසිදු වීමක් තියෙනවා. ඒක දවසින් දෙකින් දැක්කේ නැතත් කාලෙකදී තේරුම් ගන්න පුළුවන් ඇත්තටම පෙරට සාපේක්ෂව පිරිසිදු වීමක් ඇවිල්ලා තියෙනවා, ලැබිලා තියෙනවා කියලා. අන්න ඒ විදිහේ ක්‍රමවේදයක තමයි නිවැරදි නිවීමක් තියෙන්නේ. ඒක නිසා ඔය අඩුපාඩු තිවිද්දෙන් ඒව නැති කරන්න ඕනේ නෑ. ඔය දුර්වලතාව තිවිද්දෙන් මේක අවදි භාවයෙන් කටයුතු කරමින් යන්න. අවදි භාවයෙන් කටයුතු කරනකොට අර දැඟලුවේ නැති වුණාට, නැති කරන්න උත්සාහ කරේ නැති වුණාට දවසක ඔය තියෙන අඩුපාඩු, ඔය තියෙන දුර්වලතාවල වටිනාකම අඩු වෙලා ඇති බව දැක දැනගන්න පුළුවන් වේවි. නදීප් මොකද කියන්නේ? සරණ හාමුදුරු නැද්ද?
ෆෝන් එකට ආන්සර් කරේ නෑ ස්වාමිනා. මම මැසේජ් එකකුත් යවුවා.
සාමාන්‍ය මොකක් හරි වැඩක් ඇදිලා ඇති නැත්නම් සාමාන්‍ය එහෙම මගේ හරි
ස්වාමිනා. ඔව්.
හරි අපි කරගෙන යන්කෝ
එහෙනම්. නෑ ස්වාමිනා බොහොම තුති.
එහෙමයි ස්වාමිනා. මේ හිපොක්‍රිට් කියන වචනේ සිංහල තේරුම ස්වාමිනේ කුහක කියන එක මම දන්නේ නෑ ඒක හරිද කියන්නේ ස්වාමිනේ.
කුහකයා කිව්වහම ඒ අදහස එනවා මං හිතන්නේ නේ.
ඩෙපිටි කාට්තු කියන වගේ අදහසකුත් එනවා නේද? හරි.
කුහක කියන එක ළඟයි මං හිතන්නේ කියන කුහකයා කිව්වහම ඒ අදහස එනවා නේ.
හැබැයි හිපොක්‍රිට් කියන්නේ මෙහෙ පාවිච්චි කරන සන්නසෙ දැන් වැරද තමන් ගාව තියෙනවා හැබැයි අනිත් ඇට පෙන්වන්න යනවා හරි කියලා. තමන්ගේ වරද තමන් කරනවා අනුන්ට කියනවා ඒක වැරදි කියලා.
ඔය අදහස තමයි. ඒ කියන්නේ අර නිකන් මේ ඒ කියන්නේ නිකන් කරනවා එකක් කියන්නේ එකක්
වගේ අදහස.
කුහකයා කිව්වහම අර මේ වෙන කෙනෙක්ගේ නිකන් ඒ තියෙන දෙයකට නිකන් මොකද්ද අමුතු නිකන් එහෙම ගතියකුත් තියෙනවනේ.
ඒක ඉරිසියා වගේ
එක. ඔව් දැන් අර ඔය සීල ගැන කතා කරන්න ගියත් ඒ කුහක ගතියකුත් තියෙනවා නිකන් මමනේ මේ සීල් සමරකින්නේ. ඔය ආධුනික කට්ටියම අහම බලන්න පුළුවන් ඔය පරණ යෝගීන්ගේ චර්යාව ඒගොල්ලෝ දිහා. හරිම කුහකයෝ විදියට තමයි වැඩ කරන්නේ. ඔය රිට්‍රීට් වලට එන කට්ටිය ඕක හොඳට දන්නවා. මේ ආධුනික කෙනෙක් අහම අර පරණ කට්ටියගේ රැඟිල්ල කොහොමද කියලා. නැත්නම් අනේ මොකද්ද මේ වැඩිලා තියෙන ප්‍රතිපදාව කියලා බරපතල සැකයක් මතුවෙනවා අර මිනිස්සුන්ට. ඉතින් ඒකින්ද බලමු අපි මේ වචනේ ඉතින් අර්ථ දෙක තුනක් ඡායා දෙක තුනක් තියෙනවා.
එහෙමයි ස්වාමීනාංශ. දෙවැනි වාර්තාව කීමට අවසර. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස. කර්මස්ථානය හුස්ම රැල්ල ඉරියව්ව පර්යංකය කාලයේ විනාඩි 34 උදෑසන 4. කය ඍජුව තබා අර්ධ පර්යංකයෙන් වාඩි වී බුදුරජාණන් වහන්සේට නමස්කාර කර දැස පියාගතිමි. බාහිර ශබ්දවලට සවන් යොමු කළෙමි. වාහන ශබ්ද, මිනිස් හඬ ඇසුනි. පසුව කයර හිත යොමු කළෙමි. ශරීරයේ ඍජුව ඇති අයුරු සහ හිසේ සිට පාදාන්තය දක්වා හිත යොමු කළෙමි. ක්‍රමෙන් ආශ්වාස උස්ම රැල්ලට හිත යොමු කළෙමි. ආශ්වාස වාතය නාස්පුඩු දෙකෙන් ඇතුළු වී නාසයේ ඉහළ වදින අයුරු දැනුනි. ආශ්වාස වාතයේ සිසිල් බව දැනුනි. ප්‍රාශ්වාස වාතයේ මතක් උණුසුම් වාසය අගින් පිටවනු දැනුනි. ආශ්වාස වාතය තරම් ප්‍රාශ්වාස වාතය මට දැනුනේ නැහැ. ගෞරවනීය ස්වාමීන් වහන්ස, මෙසේ හුස්ම රැලි දෙකක් තුනකට සතිමත් වූ විට හිත ඇතුලෙන් මගේ හඬ ඇසුනි. ඊට හිත යොමු කළ විට ගීතයක් ඇසුනි. එය සංඥාවක් බව හඳුනාගතමි. සිතුවිලි පෙළින් පෙළට එන බව දැනුනි. එදෙන්දා ජීවිතයේ සිදුවීම් චරිත ඒ සිතුවිලි අතර විය. සතිය ගිලිහි ඒ සිතුවිලි ඔස්සේ හිත දුරගිය බව හිතට දැනුණු සැනින් සතිමත් වූ යෙමි. යළිත් හුස්ම රැලි දෙක තුනකට හිත යොමු කළ විට විවිධ හඬවල් මා තුළින් ඇසුනි. සංඥා භාව හඳුනාගත් සැනින් ඒවා නැති විය. ගීතද ඇසුනි. ඒවා සංඥා භාව හඳුනාගත් විටක ඒවායේ හඬ තීව්‍ර වී ඇසුනි. ඒ බාධකයක් ලෙස දැනේ. නමුත් මට පුළුවන් කියා වීරයක් ඇති අරගෙන හුස්ම රැලි පහකට පමණ හිත යොමු කළෙමි. මෙලෙසින් විනාඩි 37ක් එලාම් වැදුනත් ජලී ඕෆ් කර විනාඩියක් පමණ සතිය වඩා භාවනාව අවසන් කළේ. මාගේ අඩුපාඩුව දෙන්නා දුන මැනවි ගෞරවනීය ස්වාමින් වහන්ස. ගෞරවනීය ස්වාමින් වහන්ස, ආලෝක චැනල් මෙහි වූ ගෞරවනීය ස්වාමින් වහන්සේගේ දේශනා ඇසුවෙමි. භාවනා ඇද්දකින් කීපයක් මීට පෙර මෑණියන් වහන්සේ ඉදිරිපත් කර අනුශාසනා ලැබෙමි. වහන්සේලා ගැන දැනගත්තේද මෑණියන් වහන්සේ මගිනි. ඉදින්දා ජීවිතයේ සෑම විටම සතිමත් බව පුහුණු කිරීමට උත්සාහ කරමි. මා හෙදියක් වන බැවිනි ඉරිදා දිනද සේවය සිදු කිරීමට සිදුව ඇත. සූම් මීටින් සඳහා සහභාගි වන දැඩි අවශ්‍යතාවයක් මාහට ඇති නමුත් රැකියාව නිසා ඒ අවස්ථාව මාහට මගහැරෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, ඒක නා ඒ නිසා හැකි නම් රෙකෝඩින් ලබා දෙන කාරුණික කරන ඔබ වහන්සේට ගෞරව පූර්වක ඉල්ලා සිටින තෙරුවන් සරණයි. වර්තාව අවසන්.
එතකොට මේ අවධිය එක්තරා විදිහකට ටිකක් කොහොමද ඒක කියන්නේ, මේ 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 භාවනාවය ගෙවෙන අවධිය, මේ කියන පුහුණුව අදහස හරියට දරා ගැනීම වටිනවා. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට එන්නේ මොකද්ද, පැටලෙන්න, වරදින්න හේතු වෙන්න පුළුවන්. මේ 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 අවධියේදී හරි උපදෙස් ලැබුණ නැති වුණොත් ඒක එක පැත්තකින් උපදෙස් දෙන කෙනාගේ පැත්තෙන් ලොකු දෝෂයක් බවට පත් වෙනවා. අනිත් පැත්තෙන් ඒ උපදෙස් ලබන කෙනාට ලොකු පාඩුවක් සිද්ධ වෙනවා. ඒක නිසා දැන් අපි හිතමු ඔය හුස්ම වගේ දේවල් දැනෙන නොදැනෙන අර විදියට ප්‍රබලතාවයේ ප්‍රබලව දැනෙනව නොදැනෙනව ওই විදියට ගිහිල්ලා අර යම් කිසි විදියක අර ඔය කියනවා වගේ හිත ඇතුලෙන් එන විවිධ හඬවල් ඊට පස්සේ අර හිතවිලි පේලි පේලි වගේ එකට එකට ගැළපි ගැළපි එන දේවල් මෙන්න මේ විදිහ ගලණයක් අත්දකින්න අවස්ථාවක් ගැන කියනවනේ. ඔන්න ඔතනදී දැන් මේ වார்த்தාවේ ලියවිලා තියෙන්නේ මේ එන දේවල් නිකන් බාධාවක්, මේ එන දේවල් වලින් මගේ හිත මුදෝගෙන හුස්මට හිත ගතිය ගන්න උත්සාහ ගත්තා, හුස්මට ෆෝස් කරා වගේ අදහසකින් තමයි ලියවෙන්නේ. හුස්මට බලහත්කාරයෙන් වගේ කොහොම හරි මේ හුස්මේ තියාගන්න, හුස්මට හිත ගැනිය යුතුයි, අර දේවල් බාධාවක් වගේ අදහසක් මෙතන කියවෙන්න උත්සාහ ගන්නවා. නමුත් මෙතෙන්දී අර මූලික උපදෙස් එච්සර ලැබුණ උපදෙස නෙමෙයි නිවැරදිව දිය යුත්තේ මොකද්ද, ඒ කෙනාට කියන්න ඕනේ මේ ගලණයත් එක්ක ඉන්න පුරුදු වෙන්න කියලා. ඒ ගලණය තුළ අර ඇතුළත ඇහෙන හඬවල්, ඒ හිත ඇතුලේ කතා බහ, ඊට පස්සේ අර පේලි පේලි හැදි හැදි එන හිතවිලි, ඒ දේවල් ඔක්කොම ඒ ගලණයේ කොටසක්. එතකොට භාවනාව අමුතුම පරිච්ඡේදයකට විකාශය වෙන්න දරන උත්සාහයක් ඔය තියෙන්නේ. ඒක ගොඩ දෙනෙක් මග අවුරනවා අපරාධයෙන්. අපරාධය ඒක එකපාර්තකින් උපදෙස් දෙන කට්ටිය වගේ කියන්න ඕනේ නේද, බරපතල වගකීමක් එනවා. නොතේරෙනවා නම් නොදී ඉන්න එක තමයි හොඳම වැඩේ. දැන් පහුගිය දවසකට ළමෙක් ඇවිල්ලා එයාටත් මෙන්න මේ වගේ අවධියක් ගෙවෙන්නේ. එයාට කියලා ඒවට අවධානය දෙන්න එපා, හුස්මටම ඉන්න කියලා. ඉතින් ඕක පැහැදිලි කරාට පස්සේ මං කිව්වා දැන් ඉතින් ඒ උපදෙස් දීපු කෙනාට ඕක තේරෙන්නේ නැත්තම් ඉතින් ළමයා කියන්න බෑනේ. එයා ඒ පරිච්ඡේදය පහු කරලා ගිහිල්ලා නැත්තම් එයාට බෑනේ ඒක ගැන උපදෙසක් දෙන්න. එතකොට එයාට තේරෙන විදිහටනේ එයා කියන්නේ. ඔය වාට බොරුවක් කිව්වත් නෙමෙයි. ඔයාව පටලවන්න උත්සාහ කරන්නේ නෙමෙයි. නමුත් එයාගේ මට්ටමින් තමයි එයා උපදේශය දෙන්නේ. එතකොට එතනින් එහාට භාවනාවකට යන්න එයාට උපදෙස් දෙන්න තේරෙන්නේ නැහැ. එතන අවුල තියෙන. අනේ එහෙම හරුපයක් තියෙනවා එතන. අර ඔය මේ කතාවලත් සඳහන් වෙන්නේ ඔය ත්‍රිපිටකයේ සිදුවීම්වලත්. මේ බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා මේ එක්කෙනෙක් තර්කෙන් අනිත් එක්කෙනා ප්‍රතිපදාව පුහුණු කරලා මේ දෙදෙනා අතර යම්කිසි විදියක නිකන් ඝට්ටනයක් අර තර්කෙන් ඉදිරිපත් කරන කෙනා කොහොම හරි දිනනවා නේ ඉතින්. අම්මෝ බලන්න ඕනේ ගොතලා ලස්සන්ට ඉදිරිපත් කරන ආකාරය. බොහොම දක්ෂයි. බොහොම දක්ෂයි. ඒ දක්ෂභාවය තුළ ගොඩ දෙනෙක් අහුවෙනවා. අහුවෙනවා. නමුත් අර තර්කෙන් ඉදිරිපත් කරන කෙනා දක්ෂ විචිත්‍ර ඉදිරිපත් කරත් ප්‍රායෝගිකව එයා දියුණු වෙලා නැහැ අර විදියට ප්‍රතිපදාවේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේකට මැදිහත් වෙලා මේ ස්වාමීන් වහන්සේලා දෙන්න දෙපැති තියාගෙන අර සාමාන්‍ය මේ අහනවා සෝවාන් වෙච්ච කෙනෙක්ට තේරෙන විදිහේ ප්‍රශ්නයක් අහනවා. අර හාමුදුරු ලොප් වෙනවා. අර සරල අර ප්‍රායෝගික පුහුණු කරපු හාමුදුරු උත්තර දෙනවා. හරි ඒක තමයි වැඩේ. එතකොට අන්න මොකද්ද මේ බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරන්න උත්සාහ ගන්න මේ ප්‍රතිපදාව පුහුණුව තුලින් තමයි නියම දැනුම අවබෝධය ලැබෙන්නේ. මේක නිසා අර විදිහේ වැරදි උපදේශක් දෙන කෙනෙක් සමහර විට ඒගොල්ලෝ නරක අදහසකින් නොකරනවා වෙන්න පුළුවන්. එයාට තේරෙන බණේ නේ එයා කියන්නේ. එතකොට උපදේශ අරගෙනත් එයාගෙන් එළිය එතනින් එතන මට්ටම පනලා යන අමාරුයි. ඒක හින්දා අර ළමයා පැටලිලා තියුණා. එහෙම ආපු කෙනා මට හම්බුණ කෙනා. ඉතින් එයාට පැහැදිලි කරන්න වුණා මේ මෙහෙම තමයි වැඩේ කියලා. ඉතින් ඒක නිසා දැන් මේ ගලණය ওই විදියට ගලණයක් ඉදිරිපත් වෙනකොට ඒ ගලණේ ස්වභාවය ඔය කියවිලා තියෙනවනේ වார்த்தාව ඇතුළත තේරුම් ගත යුත්තේ තමයි මේක යම් කිසි විදියක මේ ඔය ගලණේක ඉන්න හැකියාවක් දිනු කරගන්න. ඇතුළතින් ඇහෙන හඬවල් ඒ ගලාගෙන එන පෙළට පෙළට එන හිතිවිලි මේ සියල්ල භාවනාවේ කොටසක් කියලා අවබෝධ කරගන්න. ඒවා නැති වෙලාවට ඒවා අඩපණ වුණ වෙලාවට ආපහු හුස්මත් එක්ක ඉන්න පුළුවන්. ගැටලුවක් නැහැ. හුස්ම පිළිබඳ අපේක්ෂාවක් තියෙනවා අපිට. හැබැයි අර දේවල් එනකොට අර බලහත්කාරයෙන් හුස්ම ගන්නවට හුස්මට ගන්නවටත් වෙනුවට අර ක්‍රියාවලියක් ඉදීමේ හැකියාව තමයි දියුණු කරගන්න තියෙන්නේ. ඒක නිසා එන්නේ බාර ගැනීම කළ යුතුයි. ඒ බාර ගැනීම කළොත් ඔය භාවනාව අමුතුම විකාශයක් අමුතුම අවධියකට පරිවර්තනයක් සිද්ධ වෙනවා. ඒක නොවුනොත් අපරාධයක්. මේ වගේ අද්දරට ආපු කෙනෙක් අද්දරට ඇවිල්ලා තියෙන්නේ ඒ අද්දරට අහම ඒ පරිවර්තනේ ඉඩ දෙන්න. එතකොට තේරෙනවා ඒ පරිවර්තනය තුළ ලොකු සුවසේවාවක් මානසික විවේකයක් පහසුවක් කාලෙත් එක්ක මතුවෙලා එනවා කියලා. ඒක නිසා ඔය යන විදිය හරි ඒ ගලාගෙන එන ඒවා භාවනාවේම කොටසක්. වැරදිලා නෙමෙයි ඒවා හරි ගිහිල්ලා තියෙන්නේ. හරි ගියපු බව බාරගෙන වැඩි වැඩියෙන් ඔය ගලණේක ඉන්න පුළුවන් හැකියාව දිනු කරගමු කියලා තමයි යෝජනා කරන්න තියෙන්නේ. ඊට පස්සේ මේ ආලෝක මෑණියෝ ඇත්තටම මේ ලොකු මහන්සියකින් මේ විස්තර තොරතුරු හොයලා ඒ අවශ්‍ය ඒ තැන්වල ඒ පබ්ලිෂ් කරලා තිබුණා. ඉතින් මේ අපිට තොරතුරු දෙන්න උවමනාවට වැඩිය මෑණියෝ බොහොම උනන්දුවෙන් විමසලා බලලා ඒ ඔක්කොම කටයුතු තොරතුරු ෂෙයා කරලා තිබුණා, පබ්ලිෂ් කරලා තිබුණා. ඉතින් මෑණියෝන්ගේ වැඩ කටයුතු වලටත් අපි ආශිර්වාද කරමු. ඒ ලේසි පාසු කෙනෙක්ට කරගෙන යන්නත් බෑනේ වගේ වැඩ. නේද? අර විදිහේ මේ ඒ කරගෙන පිළිවෙලට හරි ලස්සනට ඒ වැඩේ කරගෙන යනවා. බොහෝ පිරිසකුත් ඉන්නවා. ඉතින් ඒ විදිහේ වැඩ කටයුතු කරන ගමන් මේ විදිහට මේ භාවනා කරන කට්ටියකට අනුග්‍රහයක් කරන එකත් ඒ විදිහේ තොරතුරු ඒ හුමාරු කරගන්න එකත් වටිනවා. ඉතින් මේ මෑණියන්ගේ වැඩවලටත් ආශිර්වාද කරගෙන ඒ ලැබිච්ච අනුග්‍රහයේ ප්‍රයෝජනය අරගන්න කියලා අපි මේ ලියපු කෙනාට මතක් කරමු. ඊළඟට මේ පරණ රෙකෝඩින් ඔක්කොම ගන්න පුළුවන්. ඔන්න ඔය බන්දුල මාමාද කොහෙද දාලා තිබුණා නේද? ඔව්, ඔය තියෙන නිස්සාරණ වෙබ්සයිට් එකේ තියෙනවා. ඒකේ මේ පේජ් එකක් තියෙනවානේ, මේ වැඩසටහනේ පේජ් එකට ගියාම ඔක්කොම තියෙනවා. අවුරුදු 3ක් විතර තිස්සේ කරපු ඒවා. ඊට පස්සේ YouTube channel එකෙත් වෙනම playlist එකක් තියෙනවා මේ වැඩසටහනකට. එතකොට තම තමන් කැමති වැඩසටහන් වලට ඒ playlist එකට ගියාම පරණ recording ටික ඔක්කොම ගත්ත හැකි. එහෙම අරගෙන සම්බන්ධ වෙලා කරගෙන යාම තමයි ක්‍රමවේදය.
එහෙමයි ස්වාමීන් වහන්ස, ඊළඟ වார்த்தාව කීමට අවසර. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්ස, මම සතුටුමත් වීම පුහුණු වීමට ආරම්භ කොට මාස කීපයක් භවනා ආරම්භ කොට භවනාව ආරම්භ කොට සතියකි. මා ඉතාම ආධුනික මට්ටමේ සිටින බැවින් ඉදිරියට යාමට මේ ගැටලු විසඳා ගැනීම අත්‍යවශ්‍ය බවක් දැනේ. භාවනාවේදී මා තෝරාගත් ඉරියව්ව පරයන්කයයි යෙදුණු කාලය විනාඩි 10යි. මුලින්ම පරයන්කෙන් අසුන්ගෙන දෑත් දණහිස් මත තබා ගතමි. මම දැන් මෙතනයි සිතමින් සුවල්ප වේලාවක් ආරම්භ නොකර ඔහි බලා සිටියෙමි. සිත ටිකක් නිසංසල බව දැනෙන්නට පටන් ගති. හුස්මට සිත පිහිටන්නට පෙර ශරීරයට සිත යොමන්නට පටන් ගතිමි. හිසෙන් අරඹා එන විට උරහිස් වල හා දෑත්වල වේදනාවක් අත්විඳෙමි. ඒ ගණන් නොගෙන පාද දක්වා සිත යොමන විටද පාදවල තද ගතියක් දැනුනි. හුස්ම පිළිඹුත් සිත යොමු කළේ ඉන්පසුවේ. මම බලෙන් දීර්ඝ හුස්මක් ගන්නා විට දකුණු නාස්පුඩුවෙන් පමණක් හුස්ම ගැටෙන බව දැනුනි. පිටවන විටද එම නාස්පුඩුවේ පමණක් හුස්ම ගැටි පිටවන අයුරු මෙනෙහි කළෙමි. ටික වේලාවකට මම බලෙන් හුස්ම ගන්නා අයුරක් මට දැනෙන්නට විය. මම එසේ නොකර හිඳ ඉබේ ගන්නා හුස්මට සිත යොමන්නට උත්සාහ කළෙමි. කෙලෙසින්වත් මට හුස්මෝ උදරේ හුස් පහත් වීමක් දැනුනේ නැත. ආතතියක් හටගත් නිසා ආනාපානෙට සිත යොමු නොකර මෙහි සිටියෙමි. මේ සියල්ල සිදුවන අතර සිතවිලි නොපෙනී බව විශේෂයෙන් කියමි. මට සිතවිලි එනවාට වඩා කරදර දිනුවේ මගේම ඇතුළාන්තයේ කරන කතා බහය. උදාහරණ, ඔන්න හුස්ම නාස්කුවේ ගැටුණා. දැන් සිත යොමන්නේ කකුල් දෙසද. කකුලෙන් වේදනාවක් එනවා. මේ විස්තර විචාරයක්සේ ඇතුළත අඛණ්ඩවම සිදුවේ. හුස්ම දෙසට සිත යොමු නොකර ශරීරයට නැවත සිත යොමන විටද පපුව දෙසින් කුඩා රිද්මයක් දැනුනි. ඒට සිත යොමද්දී එකම රිද්මයක් කම්පනය වන බවත් මෙය හදවත ගැහෙන හඬ දෝ යන සැකයක් මතුවිය. තවත් ඒ දෙසටම සිත යොමු කරන විට ඒ රිද්මයට අනුව මගේ මුළු ශරීරයම කම්පන වන බව අවබෝධ විය. ඒ කම්පණයට සිත යොමාගෙන සිටින විට උදරයේ දැඩි බවක් දැනෙන්නට විය. මගේ උදරයේ හැකිලී පවතින බවක් මා ඉහළට ගත් හුස්ම පිට නොකරන නිසා හැකිලී පවතින බවක් අවබෝධ විය. හුස්ම පිට කෙළෙමි. මගේ සිතට මේ දැනීම් දැනෙන ආම මට ඒ පිළිබඳ අතුලාන්ත සංවාදයක් ඇසෙන අතරම රූප දේ යනුව මවෙන්ට පටන් ගන්නා ලදී. එනම් මගේම ශරීරය මට පෙනෙන්නට පටන් ගති. පසුව මගේ අස්ති කුහර අස්සෙන් හදවතද එය ගැහෙන ආකාරයේද පෙනෙන්නට පටන් ගති. අකණ්ඩව මට මාව පරයන්කෙන් භාවනා කරන ආකාරයේ මනසේ මැවෙන්නට විය. ඉන් පසු ඇතුළාන්ත හඬක් මට මාව මැවීමත් පදනම්ව ආතතිය පැමිණ නිසා භාවනාව නතර කළෙමි. මේ සතියට තවතාවක් භාවනා කළෙමි. ප්‍රතිඵල මෙසේ මේ එබෙන් මේ ඉදිරියට යාම පිසි මාගේ ගැටලු ඉදිරිපත් කරමි. එක, මාගේ හිත හුස්මට පිටන්නේ නැති කරුණ කිමද? සිත සංසුන් මතිකම නිසාද? දෙක, ඇතුළාන්තයේ සංවාද සහ මට මාව මැවීම වළකන්නේ කෙසේද? වෙන වෙන සිතුවිලි නොපෙනෙද මා මේ සංවාදයෙන් සහ මැවීම මට ආතතියක් ගෙන දේ. ඉදිනදා ජීවිතයේදී සතිමත් වීමේදී මට මෙසේය. යම් කාර්යයක් සිදු කිරීමේදී ඔන්න අත සේදුව, අත දිගේ වතුර ගලනවා. සීතල ලෙසින් ඇතුළත හඬක් මගේ දෑත දිගේ වතුර ගලන මැවීමත් සිදුවේ. මේ හඬත් මැවීමත් මා වළක්වා ගන්නේ කෙසේද? තුන, ශරීරයේ රිද්මයක් ලෙසින් දැනුනේ කිමද? මාගේ අවබෝධය පරිදි එය හදවතේ රිද්මයේද? ඒ එසේ හද ගැහෙන රිද්මය ස්ට්‍රෝක් කම්පනයේ දෙසට හිත යොමු වන විට හුස්ම ගැනීම අමතක වන්නේ කෙසේද? මේ ගැට්වල පිළිතුරු තව සහ තවත් දියුණු කර ගැනීමට පිළිපැදිතු වතාවත් ඔබ වහන්සේලා ඉතාමත් ගෞරවයෙන් ගෞරවක පූර්වක වන්දනා පූර්වකව ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. වාර්තාවේ අවසන්.
ඔව්, දැන් අර ප්‍රශ්න හතරක් වුණා. මට මගේ අවධානය ගිලි වුණා. ප්‍රශ්න දෙක ආපහු කියන්න බලන්න.
පළවෙනි ප්‍රශ්නේ මගේ හිත හුස්මට පිහිටන්නේ නැති කරුණ කිමද? සිත සන්තුන් මදිකමද? දෙවැනි ප්‍රශ්නේ
ඔබ
ඇතුළාන්ති
බලන්න ස්මට පිටානේ නැහැ, හිත සන්තුන් නැහැ. හරි, දෙක.
ඇතුළාන්තයේ සංවාද සහ මට මාවම මැවීම වළකන්නේ කෙසේද? ඒක
හරි,
විස්තර කරලා තියෙනවා ස්වාමීන් වහන්සේ. වෙන වෙනම සිතිවිලි නොපෙවෙනද මේ සංවාදයේ සැවීම මට ආතතියක් ගෙන දෙනකි.
හරි.
නැක් විදියට අත සේදුව අත දිගේ වතුර ගලනවා. ඒ විදියට මේ හඬත් මැවීමත් මා වළක්වා ගන්නේ කෙසේද? තුන්වෙනි ප්‍රශ්නය, ශරීරයේ රිද්මයක් ලෙසින් දැනුනේ කිමක්ද? මගේ අවබෝධය පරිදි හදවතේ රිද්මයේද නැත්නම් හදවත ගැහෙන රිද්මයේද? කම්පනයේ දෙසට හිත යොමුන විට හුස්ම ගැනීම අමතකව යන්නේ කෙලෙසද? මේ ගැටළු වලට පිළිතුරු ලබා දෙන්න කියලා ඉල්ලනවා.
නයි දෙන්නේ එතකොටනේ.
ඔව්, තුනයි.
හරි හරි, හොඳයි. එතකොට ආධුනික කෙනෙක්ගේ ස්ට්‍රගල් එක තමයි තියෙන්නේ. මේ ආධුනිකව මෙහෙම අලුතෙන් කරගෙන යනකොට මේ විදිය නිකන් මේ කටුගාලක පැටලුණා වගේ තමයි මේක දැනෙන්නේ. ඒක කමක් නැහැ. මේක නිකන් යම් කිසි විදියක යම් අවධියක් කියලා අපිට කිව්ව හැකි. ඕක නිකන් හනිමූන් ෆේස් එකක් වගේ කියලා ගමුකෝ, ස්වභාවදීව. එතකොට එහෙම හොඳයි. නිකන් අලුත් දෙයක අසාදයක් බැඳගත්ත කෙනෙක් වගේ තමයි. එතකොට මේ කසාදෙ ගැනමයි ඔළුවේ වැඩ කරන්නේ, මෙයාවමයි මතක් වෙන්නේ, ඒක ගැනමයි හිතන්නේ, දවසේ වෙන දෙයක් කරගන්නත් බෑ. එහෙම එහෙම ගතියක් තියෙනවනේ. ඉතින් ඒකට හනිමූන් ෆේස් කියලා තමයි කියන්නේ. හනිමූන් ෆේස් එකක් ඉතින් වගේ තමයි භාවනාවට. එතකොට ඒක වරදක් බාධාවක් කියලා අරගන්නව වෙනුවට මේක මේ අවශ්‍ය දෙයක්. මේ වැඩේ කෙරෙන නම් අවශ්‍ය දෙයක් දෙන්නේ විදිහ අදහසකින් මේකට මුහුණ දීම තමයි ක්‍රමවේදය. එතකොට ඔය ප්‍රශ්න ගොඩාක්, ගැටලුකාරී ස්වභාව ගොඩාක් ඉදිරිපත් වුණා. ඒ සියල්ලටම එක උත්තරයකින් පිළිතුරු දුන්නොත් අවශ්‍ය වෙන්නේ නැවත නැවත යෙදීමම තමයි. කලපුරුද්ද ඒක තුලින් තමයි මේ වැඩේ කරගන්න පුළුවන්. ඒක නිසා දැන්ට අවිනිශ්චිත ස්වභාවයක්, දැන්ට ප්‍රශ්නකාරී ස්වභාවයක් තමයි තියෙන්නේ. නමුත් දවස් 7ට 3 පාරක් යදුනා කිව්වනේ. එහම අලුත් කෙනෙක් ඇවිල්ලා මේ ආරම්භ කරගෙන මේම කරගෙන යන එක, ඒක ඇත්තටම නිකන් දකින්න තියෙන හොඳ ආශ්චර්යමත් සිදුවීමක් මේ පුහුණුව තුළ. එතකොට ඒ ඔය හනිමූන් ෆේස් එක මගහැරලා යන්න උත්සාහ කරන්නත් එපා. අපරාධි කියලා දෙනවා පස්සේ කාලෙක. අයියෝ, ඒ දවස් ටිකේවත් මම ජොලියෙන් ඉඳී නෑනේ මේ කසාදේ කියලා හිතෙන්න පුළුවන්. මේකින්ද මේ ඔය හනිමූන් ෆේස් එකට වෛර කරන්න එපා. ඒක ටිකක් වෙහෙස දෙන සුළුයි. ඒ වුණාට ඒකේ තියෙන අමුතු වටිනාකමක්, අමුතු ජොලියක් ආතල්යක් තියෙනවා. ඒක නිසා ඔය අහන ප්‍රශ්න වලට ඔක්කොටම පිළිතුරක් විදිහට, බොහොම පැහැදිලි පිළිතුරක් විදිහට දෙන්න පුළුවන්. දැන් ලබන ගිය සතියේ 3 පාරක් කරා. එන සතියෙත් දවසට 4 වාරක්වත් කරන්න. ඊට පස්සේ සතියෙත් කරන්න. ඔහොම දවසකට වේලාවක් කරන තාලෙට හදාගන්න. දවසට විනාඩි 20ක් 40ක් වගේ වේලාවක්, ඒ වගේ සමබර කාලයක් තමන්ට පුළුවන් කාලයක් හදාගන්න. හදගෙන නිතිපතාය දෙන්න. ඊට පස්සේ වාඩි වෙලා විතරක් නෙමෙයි, පරියන්ක විතරක් නෙමෙයි, සක්මනක් කරන්න ඕනේ. මිදුලේ ඔය යම් ඉඩක් තෝරගෙන, සමතල පොලොවක් අඩි විදා 20ක් 30ක් වගේ ඉඩක් තියෙනවා නම් එහෙම, ඇතුළත නම් ඒ ලනුපැදුරක් හරි තීරුවක් හරි මොකක් හරි කටමන්නේ, ටයිල් පොලක් උනත් කමක් නැහැ, තෝරගෙන සක්මන් කරන්න හැමදාම. විනාඩි 20ක් 40ක් වගේ වෙලා සක්මන් කරන්න. ඒ විදිහේ නිතිපතා යෙදිලා ඕකම තමයි කරන්නේ. දැන් මේ වගේ ආධුනික කෙනෙක්ට අපි විශේෂයෙන් යෝජනා කරනවා සක්මන. මොකද සක්මන ආධුනික කෙනෙක්ට ගෝචර වෙනවා ලේසියෙන්. පළපුරුදු කට්ටියට සක්මන අඳුනලා දෙන්න කිව්වොත් එන අමාරුයි. හොඳට භාවනා කරපු කට්ටිය එහෙම වෙනවනේ, සක්මන් නොකරපු කට්ටිය. ඒගොල්ලන්ට සක්මන කිව්වහම කරප්පන් එනවා. නමුත් ආධුනිකයට බොහොම පහසුව තරතන ක්‍රමවේදය තමයි සක්මන්. එතකොට සක්මනේ තෙදෙන්. සක්මනේ වார்த்தාවකුත් අනිත් දවසේ ලියලා ඉදිරිපත් කරන්න. මෙන්න මෙහෙම මම සක්මන් කරේ කියලා. අනේ ඒ විදිහට නැවත නැවත යෙදීමක් තුළ ඔය සියලුම ප්‍රශ්න ගැටළු වලට විසඳුමක් හොයාගන්න පුළුවන්. නමුත් මේ වගේ කෙනෙක් එහෙම කිව්වට සතුටු වෙන්නේ නැහැ. එයාට එක එක ප්‍රශ්නෙට උත්තර ඕනි. නමුත් මම නැවත නැවත කියනවා මට ප්‍රශ්න වලට උත්තර දුන්න හැකි. නමුත් ඒක නෙමේ ක්‍රමවේදය. යෙදීම තුළ ඔය ප්‍රශ්න ගැටළු निराවුල් වෙන ස්වභාවයක් තියෙනවා. ඒක නිසා කියන්න ඕනේ දේ තමයි සක්මනක් පරිහංකයක් විදියට නිතිවතා යෙදෙන්න. යෙදෙන අතරේ අර දිනදා ජීවිතයේ ඒවට සිහිය පිටවා ගන්න උත්සාහ ගන්න. හරි, ඊට පස්සේ අර ඒ දැන් හුස්මක් දැනෙන්නෙත් නැහැ. බඩේ පිම්බීමක් හැකිලීමක් දැනෙන්නෙත් නැහැ. වාඩි වෙලා කොහෙටද අවධානය ගන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවානේ දැන් උතන. එතකොට මම යෝජනා කරන දේ තමයි සාමාන්‍ය විවේකීව වාඩි වෙලා විනාඩි කිහිපයක් කොහෙ නිකන් ඉන්නකෝ. ඉන්නකොට මේ කය තුලින් එක්කෝ ඉරියව්ව හරි දැනෙනවානේ, මේ තට්ටන් තද වෙලා කකුල් තද වෙලා තියෙන එක හරි දැනෙනවානේ. නැත්තම් අර දැඟලින්න නැතුව පොඩ්ඩක් ඉන්නකොට උස්මක් වගේ දෙයක් ඉබේම ඉදිරිපත් වෙන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට ස්වභාවිකව පොඩ්ඩක් වාඩි වෙලා ඉන්නකොට දැනෙන දේ, කයට යොමු වෙන දේ බලන්න මොකද්ද කියලා. ඒක ඉරියව් වුණත් ප්‍රශ්නයක් නෑ මුලදී. සමහරවිට උස්ම දැනෙන්නේ නැහැ. උස්ම දැනෙන්න ගන්නවා ටික දවසක් කරගෙන යනකොට. ඒක හින්දා දැනට බලන්න වාඩි වෙලා කය තුලින් ප්‍රමුඛ වෙන්නේ මොකද්ද කියලා. සාමාන්‍ය අද ප්‍රමුඛ වෙන එක නොවෙන්න පුළුවන්, හෙට ප්‍රමුඛ වෙන්න. අද ඉරියව්වත් එක්ක ඉන්නවා, ඔන්න දවස් ටික කීපයක් කරගෙන යනකොට ඔන්න එනවා හුස්ම මතුවලා එනවා ඒ ගමන. ආ එහෙම ආවොත් ඒකත් ජයසිරි මංගලම් නේද? එහෙම නැති උනායි කියලා අදහිරිමත් වෙන්න හේතුවක් නැහැ. ඒ වෙනුවට ඉරියව්ව දැනෙනවා. තට්ටන් තද වෙලා ඒ වාඩි වෙලා ඉන්න ඉරියව්ව කන්දක් තියෙනවා වගේ දැනෙනවා. ඒකත් එක්ක ඉන්න ඒ ප්‍රමාණවත්. එහෙම කරගෙන කරගෙන යනකොට ඔය මාර්ගය ඊට වැඩිය පැහැදිලි වෙලා නිවැරදි වෙලා එයි. ඇවිදිනකොටත් ඒ වගේම තමයි කරන්නේ. ඇවිදිනකොටත් හොඳට යම් ඉඩක හොඳට විවේකයෙන් එහාට මෙහාට ඇවිදින්. ඇවිදගෙන ඉඳගෙන විනාඩි 5ක් විතර එහෙට මෙහෙට ඇවිදිනකොට ඔන්න ඉබේම දැනෙන්න ගන්නවා මේ ඇවිදින ක්‍රියාවලියෙන් ඉස්මතු වෙන්නේ මොකද්ද කියලා. හොයාගෙන යන්න දෙයක් නැහැ, ඇවිල්ලා හොම්බෙම වදිනවා. අන්න ඒ දැනෙන දෙයට අවධානය යොමු කිරීම තමයි ක්‍රමවේදය. ඒක හරිම නැචරල් ඒ ගමන. එහෙම නැත්තම් ඉතින් අර රේල් පාරක බස් එකක් කරන් යනවා වගේ තමයි ගොඩ දෙනෙක් මේක පුරුදු කරන්නේ. ඒක නිසා ওই විදියට විවේකයෙන් ඇවිදින්න, විවේකයෙන් වාඩි වෙලා ඉන්න. ඒ දයදා එදා ඒ සක්මන පරියන්ක තුල ඉදිරිපත් වෙන්නේ මොකද්ද කියලා බලන්න. ඒ විදියට වැඩි වැඩි ගණනාවක් යෙදෙනකොට, නිතිපතා යෙදෙනකොට ඕක පැහැදිලි වෙලා එනවා. හරිද? එතකොට ඒක කළ යුතුයි. ඒක තමයි ක්‍රමවේදය. ඊට පස්සේ කියනවා අර ඇතුළත කතා පිටිවිලි නෙමෙයි ඇතුළත කතාව තමයි එන්නේ කියලා කියනවා. මේ ඒක ආතතියක් ගෙන දේමක් වෙනවා කියලා සඳහන් වෙනවා. එතකොට ඒ ආධුනික කෙනෙක්ට එහෙම වෙන්න පුළුවන්. එයාට මේ 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 ඇතුළත කද මෙහෙම කරන්න ඕන, අර එහෙම කරන්න ඕන, මේක මහවාදයක් නේ කියලා මේ වෙන්න පුළුවන්. මේ විදිහට ඒ එන දේවල් නිසා ආතතියක් ඇති වෙන්න පුළුවන්. නමුත් ආතතියක් ගන්න දෙයක් නැහැ, ඒ ටික එහෙම තිබිද්දෙන්. මෙච්චර කලොත් ඔය ජීවිතේ වැඩ කරේ ඔහම තමයි. දැන් ඔය දැන් තමයි පේන්න පටන් අරන් තියෙන්නේ. මෙච්චර කලොත් කරපු ඇතුළත කතාවක් තමයි ඔය දැන් මතුවෙලා ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා ඒකට ද්වේෂ සහගත වෙන්න ඕනේ නැහැ. ඒ වෙනුවට මේ මේ දේවල් ඔක්කොම එක දවසෙම විසඳන්න යනවනේ. එහෙම බලාපොරොත්තු වෙනවනේ. ඒක හරිම අසාධාරණ බලාපොරොත්තුවක්. කාලෙ දෙන්න ඕනේ, කාලෙ දෙන්න ඕනේ. දැන් ඔය අලුතෙන් ආණ්ඩුවක් පත් වුණා. හෙට ප්‍රශ්න විසඳෙන්නේ නැහැනේ. මේ අවුරුදු කොච්චර දශක කීයක් කරප්ට් වෙච්ච සිස්ටම් එකද මේ තියෙන්නේ. ඒතර එහෙම නිකන් බුස් ගාලා විසඳන්න බෑ. හෙටත් පගා ගන්න මිනිස්සු ඉන්නවා. හෙටත් මේ විදිහේ මේ නාස්තිය සිද්ධ වෙනවා. මේ සිස්ටම් එකක් හැදිලා ඒක විසඳිලා එන්න අවුරුදු ගණනාවක් යනවා. ඉතින් ඒ ඉවසීම නැත්තම් අපරාධේ මෝඩකමක් ඒතකොට වෙන්නේ. ඒක නිසා මේ විදිහට මේ භවනාවක් ප්‍රතිපදාවක් වඩනකොට මේ දේවල් එකපාරට විසඳෙයි කියලා හිතන්න එපා. ආතතියක් ගන්න ඔය විසඳෙන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒ වෙනුවට ඇතුළත කතාව තිවිද්දේ මොකද්ද ප්‍රශ්නේ? අර අත හොදනෝ, ඔන්න ඔන්න ඇවිදගෙන යනෝ, ඔන්න මෙහෙම කරනවා, අන්න මෙහෙම කරනවා කී කී තමයි එදිනදා ජීවිතේ සිහිය පිටව ගන්න වෙන්නේ. කමක් නැහැ, ඒක තිවිද්දෙන්. තිවිද්දෙන් එකෙන් උපකාරයක් වෙනවනේ අප්පා. සංවාදේ මේ උදව්වටනේ හිටලා තියෙන්නේ. අන්න ඒ විදිහට කරගෙන යාම තමයි ක්‍රමවේදය. ඒක තමයි ක්‍රමවේදය. හරි. එහෙම නැතුව මේවා දවසෙන් නිකන් මේ ඔක්කොම නැතිලා ගිහිල්ලා නිකන් අර නිකන් කොහෙදෝ ගියා වගේ භාවනා කරගෙන ඉන්න පුළුවන් කියලා හිතුවොත් ඒක ප්‍රායෝගික නැහැ. ඊට පස්සේ තුන්වෙනුව කියනවා අර රිද්මයක් විදිහට හදගැස්මක් වගේ එකක් එනවා කියලා. හදගැස්මක් එනවා නම් ඒකත් හොඳ අරමුණක් තමයි සිහිය පිටව ගන්න. හුස්ම දැනෙන්නෙත් නැහැ. පිම්බීම හැකිලිම දැනෙන්නෙත් නැහැ. හැබැයි හදගැස්ම දැනෙනවා නම් ඒක මරු. මොකද හුස්ම දවසක බලාගෙන ඉඳියත් හුස්ම ඔය ගැස්මක් බවට පරිවර්තනය වෙන දවසක් තියෙනවා. එදාට ඇවිල්ලා කියනවා නේ බලන්නකො ස්වාමීන් වහන්සේ අගේට තියුණ හුස්ම දැන් දැනෙන්නේ නැහැ. දැන් මෙන්න කොහෙදෝ ගැස්මක් දැනෙනවායි කියලා. ඒතකොට එයාට කියන්න ඕනේ ඔය හුස්මම තමයි ඔය ගැස්මක් බවට පරිවර්තනය වෙලා තියෙන්නේ කියලා. ඒක නිසා ගැස්මක් කැලින්ම දැනෙනවා නම් ඒකත් ජයසිරි මංගලම් කියලා එතනින් පටන් ගන්න යන්න තියෙන්නේ. ඒක හැම වෙලේම දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. ඔය විටෙන් විට එනවා වෙන්නේ නැති. ඒක මොකද්ද කියන එක හොයන එක නෙමෙයි වැඩේ. ඒ වෙනුවට මේ මේ මේක සිහිය පිටවා ගන්න හොඳ අරමුණක්. ඒ කයෙන් දැනෙන ඒ ගැස්ම සාමාන්‍යයෙන් මුලදී කෙනෙක් හිතනවා මේක හද ගැස්ම වගේ කියලා. හද ගැස්මක් වෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් ළමයින්ට එහෙම හරියට ටක් ගාලා දැනෙනවා හද ගැස්ම. සිහිය පිටවපු ගමන් ඒගොල්ලන්ට පොඩි බබාලාට දැනෙනවා ඒගොල්ලන්ගේ හිත එච්චර අර වික්ෂිප්ත වෙලා නැහැනේ. ඒක නිසාද කොයිද? නමුත් අර කාලයක් කරගෙන යනකොට මේ ගැහෙන විදිහට නම් මේක හදවත වෙන්න බෑ කියලා කෙනෙක් හිතන්නත් පුළුවන්. මෙච්චර වේගෙන් හදවත ගැහෙනවා නම් ඒ හાર્ට් ඇටැක් එකක් තමයි කියලා. ඉතින් ඒකින්ද මේ භාවනාවේ විවිධ අවදි තියෙනවා. ඔය මේ කායික මානසික කියන දෙක මර්ජ් වෙලා තියෙන එකින්ද මේක මේ කයේ දැනීමක්ද හිතේ දැනීමක්ද කියලා වෙන් කරලා අඳුරන්න යන්න එපා. ඔය විමසි ඔය ඔය ඔවා සුද්ධ කරන්න යන එක තමයි ඔතන තියෙන දෝෂේ. මේ ඔක්කොම නිවැරදිව වෙන්න ඕනේ. මේ හද ගැස්මද මේක මොන ගැස්මද කියලා හොයන්න ඕනේ. මේ ප්‍රශ්නෙට උත්තර නැතුව නම් මේක කරගෙන යන්න බෑ කියලා ඔන්න විදියට එන ගතිය තියෙනවානේ. ඒක තමයි අතන මේ ප්‍රධාන බාධාව. ඒ වෙනුවට නිතිපතයි යෙදීම තුලින් ওই ප්‍රශ්න සියල්ල විසඳෙනවා. ඒක නිසා තේරුම් ගන්න මේ මොනවා හරි ගැස්මක් තියෙනවනේ ඒකත් හොඳයිනේ. මොන ගැස්මද කියලා වැඩක් නැහැ කියලා ඒ ගැස්මට අවධානය දීලා හරි ඉන්න පුළුවන්. ඒ දවසක කොහොමත් හුස්ම තියුණත් ඔය විදිහේ හද ගැස්මක් වගේ බවට පරිවර්තනය වෙනවා ඒක. ඉතින් එන්නේ අවදි භාවයේ දිගට පුරුදු කිරීම නිතිපතා යෙදීම තමයි ක්‍රමවේදය. සක්මනක් පරියන්කයක් නිතිපතා කරන්න. සක්මනේ පුහුණුව කළ යුතුයි. මේ ප්‍රශ්න ගොඩකට ඒ තුළ උත්තර තියෙනවා. එදිනෙදා ජීවිතෙත් හැකි පමණින් කරගෙන යන්න.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊළඟ ප්‍රශ්නේ මේක කෙටි ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ. ආලෝක මෑණියන්ගේ මග පෙන්වීමෙන් භාවනාවට පිවිසුනේමි. එතුමිය විවේකයෙන් පසු වන නිසා කමඨාන් වාර්තා යොමු කර කමඨාන් සුද්ධ කර ගැනීමට ඔබ වහන්සේ පිළිබඳව අපව දැනුවත් කළා. මාගේ ඉදිරි භාවනා කටයුතු සඳහා මග පෙන්වීමට ඔබ වහන්සේකින් අවසර තිබෙනවාද ස්වාමින් වහන්සේ? තෙරුවන් සරණ. වාර්තාවේ අවසන්.
ඔව් අර මං කලින් සඳහන් කරාගේ මෑණියෝ වැඩසටහන් කීපයකම විස්තර තොරතුරු හොයාගෙන විමසලා ප්‍රසිද්ධ කළ තිබුණා. එතකොට සතිපාස වැඩසටහන් කීපයක් නැද ඊළඟ මේ ආධුනික වැඩසටහන, ඊට පස්සේ අර සෙනසුරාදාටක සිකුරාදා උදේ කරන වැඩසටහන විදියට මේ වැඩසටහන් පහක වගේ තොරතුරු මෑනියෝ සම්බන්ධ කළ තිබුණා. ඉතින් එහෙම මේ ලොකු පිරිසක් මේ ඇවිල්ලත් තිබුණා. ඒ කියන්නේ ලොකු ෆොලෝවර්ස්ලා ක්‍රවුඩ් එකක් ඉන්නවා මෑනියොන්ට. ඉතින් ඒ විදිහට සම්බන්ධ වෙලා කරගෙන යන්න පුළුවන්. මේ 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 වැඩසටහනටත් ඉදිරිපත් කරොත් ඒ අපි සම්බන්ධ වෙන දවසට මේ කතා බහ කරගත්ත හැකි. ඉතින් කරන කෙනෙක්ට ක්‍රමවේදය තියෙනවා. භාවනා කරන කෙනෙක්ට ක්‍රමවේදය තියෙනවා. තම තමන්ගේ උනන්දුව තමයි. ඉතින් ඒකින්ද මේ මෑනියෝ ලබා දුන්න අවස්ථාවට මෑනියොන්ටත් පින් අනුමෝදන් කරලා මේ නිතිපතා ඒ දෙමින් පුහුණුව කරගන්න කියලා තමයි අපි කියන්නේ තියෙන්නේ නේද?
එහෙමයි ස්වාමීන් වහන්සේ. අවසාන ප්‍රශ්නය. අවසරයි ස්වාමීන් වහන්ස, සක්මන උදෑසන නිවස පිටුපස තඟවීම කාලය විනාඩි 30යි. විනාඩි කීපයක් ඉදිරි පිටුපසට ඇවිත්තා. වර්තමාන මානසිකත්වයේ කුමක්ද කියලා විමසා බැලුවා. ඉබේ ගන්න සිතුවිලි අතරින් පාදයේ පොළවේ ගැටෙන සැටි බැලුවා. වම පිළුඹ දකුණ විළුඹ ගැටීම ටිකකට පසු පිළුඹෙන් ඇරඹි දැනීම ඇඟිලි දක්වා විහිදීම නැවත හිත කරන්තර ගෙතීම පටන් ගත්තා. නැවත පයට හිත රැගෙනාම පියවර 10ක් පමණ එක දිගට සිහිය පැවැත්විය හැකිය. පරණකිය සංසුන් වාඩි කායදස බලා සිටියා. දයත්ල තද බව දැක්වා. හුස්ම රැල්ල නාස්පුඩු තද කරමින් ඇතුළට ආවා. හුස්ම රැල්ල නාසාග්‍රයේ දැවටෙන අවුරුද්ද වැටහුණා. හුස්ම රැල්ල අවට බැලීමට කියා සිතුවිල්ලක් මතුවී ආවා. බොහෝ විට වමෙන් ආශ්වාස රැලි ඇතුළු වී දකුණු පෙදෙසෙන් පිටවී ගියා. අද දින වම් නාසාග්‍රය ඇතුළුවීම සමගම දකුණු නාසාග්‍රය වන දෙත් බලන්න සිතුණා. එවිට වම සහ දකුණු නහස්කුර දෙකෙන්ම එකවර හුළඟ ඇතුළුවන බව දුටුව. ඒ වගේම නහස්කුර දෙකෙන්ම ඇතුළු වායුව පිටවන බවත් දැක්පා. ටික වේලාවකින් හුස්ම රැල්ල කැඩි කැඩි ඇතුළුවේ එලෙසම පිටුණා. තනි හුස්මක් වෙනකොට හුස්ම රැල්ල රාශිය වෙනදාට වඩා හුස්ම රැල්ල සමීපෙහි බලන්න හැකි වූ නිසා දෝ හිතේ යම් සතුටක් ඇති වුණා. පරිරංක කාලයේ විනාඩි 40කින් පසු නිමා වුණා. වාර්තාව ප්‍රසංසන
මේ වාර්තාව ලියලා තියෙන විදිය වගේ මේ ලියලා තියෙන විදිය ගැනත් සන්තෝෂ වෙන්න පුළුවන්. මොකද හේතුව මේ සැක සංකා නැතුව පිරිසිදුවට ලියවෙනවා. යෙදෙන ක්‍රමවේදෙත් හොඳයි. ඒ විදිහේ ඉඩක් ලැබිලා තියෙනවා. ඒක ඉතින් බොහොම දුර්ලභයි ගොඩ දෙනෙක්ට. එක්කෝ යෙදෙන්න වෙලාවක් නැහැ, එක්කෝ මේ කියන එක තේරෙන්නේ නැහැ, එක්කෝ පරිලෝ ගන්නවා. නොවිදිහේ නොයෙකුත් ප්‍රශ්න තියෙනවා. ඉතින් අර ගෙවල් දොරවල ඉඳගෙන හරි මේ විදියට අමාරුවෙන් හරි වෙලාවක් වෙන් කරගෙන කරගෙන යන එක ඉතින් අමුතුම අමර වැඩක් තමයි. අර කලිනුත් වර්තාවේ නර්ස් නෝනා කෙනෙක් නේ. එතකොට ඒ හොස්පිටල් එකක ඔය ජොබ් එක කියන්නේ අමුතු ජොබ් එකක්. අය මේ වගේ දෙයකට විවේකයක් ලැබෙයි කියලා හිතන්නවත් බෑ. නමුත් කොහොම හරි යදෙනවනේ. ඒක තමයි ක්‍රමවේදය. මේ ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තේ නැත්තම් අපරාධයක් ඉන්නේ. ඒක නිසා මේ වார்த்தාව ලියපු කෙනා ගැන කතා කරොත් පිරිසිදුවට ලියවෙනවා, පුහුණුව හොඳයි. එකම දෙයයි තියෙන්නේ මේ කෙනාට. ওই නිරීක්ෂණ ඔය එදිලා තියෙන විදිහ කිසි ගැටලුවක් නැහැ. ඕකම නැවත නැවත කරන්න. ඕකම නැවත නැවත කරන්න. අර විදිහට සක්මන් කරන්න, පරියන්කේ දෙන්න. ඔය වත්තේ පිටියේ ඔය කොහේ හරි ඒ තියෙන ඉඩක ඔය කිව්වා වගේ සක්මන් කරන්න. සක්මන් මළුව ඕනේ නැහැ. සක්මන් මළුවක් හැදෙනවා කොහොමද? ස්වභාව ධර්මයෙන්. අදලා දෙනවා ස්වභාව ධර්මයෙන් සක්මන් මළුවක් නිතිපදා ඇවිදින කෙනෙක්ට. ඒක තමයි ක්‍රමවේදය. ඉතින් එහෙම එහෙම කරගෙන කරගෙන යනකොට නොදැනීම ඔය වැඩේ පත් වෙලා එනවා, රත් වෙලා එනවා. ඒක තමයි ක්‍රමවේදය. එතකොට ඔය විමසීම ඔය කරන විදිය හොඳයි. තමුන්ගේ ශිල්පයක් වර්ධනය වෙන්න පුළුවන් සුබ ලකුණු ඒ තුල තියෙනවා. දැන් ගොඩ දෙනෙක් හිතනවා මේ උපදෙස් දීම කියන්නේ මගේ මතවාදය මේ කියන කෙනාගේ ඔළුවට දැමීමක් කියලා. ඔය සමහර කෙනෙක් උපදෙස් දෙනකොට අපිට ඇහිලා තියෙනවා හරියට නිකන් රෙජිමෙන්ටේෂන්. මෙහෙම කරන්න ඕනේ, අරහෙම කරන්න ඕනේ, මෙහෙම කළා බලන්න කියලා ඒ යොමු කිරීමක් කරනවා. එතකොට නිවන් නම් යන්න හම්බ වෙන්නේ නැහැ. ඇයි ඒ? ඒ කෙනාගේ ක්‍රමවේදයට මෙයාට භාවනාව හරියන්නේ නැහැ නේ. එතකොට සාමාන්‍ය දැන් ඔය නිවැරදි උපදේශක් දෙනකොට අහගෙන ඉඳියොත් තේරෙනවා මේ එන්කරේජ් කිරීලක් තමයි කරන්නේ. යම් යම් පොයින්ටර්ස් ටිකක් දෙන බව හැබැයි මෙහෙම මෙහෙම සාර්ථකයි කියලා. හැබැයි නැවත නැවත යෙදීම සඳහා උනන්දු කිරීමක් තමයි අවශ්‍ය වෙන්නේ. නැවත නැවත යෙදීම තුළ වර්ධනය වෙන්නේ තමුන්ගේ ශිල්පයක්. ඒක තමයි නිවනට මාර්ග. මෙව නැතු වෙන කෙනෙක්ගේ ශිල්පයක් කොපි කරලා යන්න බෑ. වෙන කෙනෙක්ට හරිය ගිය බැලන්ස් එක තමුන්ට හරියන්නේ නැහැ. ඒක නිසා ගොඩ දෙනෙක් හිතනවා නිකන් මුකුත් කිව්වේ නැහනේ, කරන්න එකක් කිව්වේ නැහනේ, අර එහෙම කිව්වේ නැහනේ, මෙහෙම කිව්වේ නැහනේ කියලා. ඔය කියන කට්ටිය පටලවිල්ල තමයි කරන්නේ. අන්තිමට බලනකොට එයාගේ භාවනාවකුත් නැහැ, මේ ගුරුනාංශගේ භාවනාවකුත් නැහැ. දෙකම මොකද්ද? ගෝලයා සහ ගුරා දෙන්නම නැසින ක්‍රමවේදයක් තමයි ඔය. ඒක නිසා එන්කරේජ් කරන්න ඕනේ මේ ඕකේ නැවත නැවත යෙදෙන්න. යෙදීම තුළ තමුන්ගේ ශිල්පයක් වර්ධනය වෙනවා. ඒක තමයි ක්‍රමවේදය. එහෙම තමයි නිවනට මග විවර වෙන්නේ. එහෙම නැතුව මගේ ක්‍රමවේදෙ ගිහිල්ලා ඔතන බට් කරාට හරියන්නේ නැහැ. හරි, මම කරන ක්‍රමවේදෙටම නෙමෙයි වෙන කෙනෙක්ට භාවනාව වැඩෙන්නේ. ඒක හින්දා අපි කියන්නේ ඒ දා දවසේ කාලගුණය අනුව මේ යම් යම් අදහස් ටිකක් දීලා නැවත නැවත කිරීමට තමයි උනන්දු ඇති කරන්නේ. ඒ කිරීම තුළ වර්ධනය වෙන්නේ කරන කෙනාගේ ශිල්පයක්. ඒක ශාසනයට නම් හොඳයි. ගුරුනාන්සේට හොඳ නැවෙන්න පුළුවන්. මොකද හේතුව දැන් එයා තනියෙන් නැගිටිට හිටියාම ගුරාගේ තියෙන භක්තිය නැති වෙලා යනවනේ. ගුරෙක් ඕන නැති වෙලා යනවනේ. අර මූසිලෙක් වෙනවනේ. ඒතර ගොඩ දෙනෙක් හිතනවා අර මට ගෝල පරම්පරාවක් හදා ගන්න ඕන නම් හොඳ වැඩේ තමයි උන්ගේ ගමන බ්ලොක් කරලා තියා ගැනීම. ඒ තමයි ක්‍රමවේදය. ඒක තමයි ගොඩ දෙනෙක් කරන්න උත්සාහ ගන්නේ. නමුත් ඒකට සාසනයක් පවතින්නේ නැහැ විදියට. අපේ ආරාධනාව තමයි අපි ඔක්කොම නිකන් රෙසර්වේෂන්ස් නැහැ. සම්පූර්ණ තියෙන ටික ඔක්කොම දෙනවා. දෙන්න ලෝභකමක් එහෙම නොදී ඉන්න ආසාවක් එහෙම එකක් නැහැ. හැබැයි දෙන්නේ ඒ අදාළ දවසට අදාළ ඩෝස් එක විතරයි. හරි. ඒ නිකන් රෙසර්වේෂන්ස් නැතුව දෙනවා. හරි. ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ ශිල්පයක් වර්ධනය කරගන්න. හරි. මූසලෙක් වෙන්න කියන ආරාධනාව තමයි තියෙන්නේ. ගුත්තිලට වැඩිය මූසල දක්ෂයි. හරි. ඒ දක්ෂ හින්දා තමයි මේ බිය. එහෙම නැත්තම් ප්‍රශ්නයක් නැහැනේ. එතකොට අපි මේ ඕපන්ලි අපේ 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 ඕපන්ලි අපි මේ මේ ඕෆර් එක දීලා තියෙනවා. ඒකෙන් ප්‍රයෝජන අරගෙන ඕගොල්ලෝ ඊට වැඩි දක්ෂ වෙන්නකෝ හොඳයිනේ. ඈ හොඳයිනේ. එදිලා දක්ෂ වෙන්නකෝ. එදිලා ඒකේ හැකියාව දියුණු කරගන්නකෝ. දැන් මම වැඩ කරන කාලෙත් ඔය වගේ අත්දැකීමක් මට තියෙනවා. ඒ එතන ඉඳපු ඒ ඩිපාර්ට්මන්ට් එකට තව කෙනෙක් ආවා. ගත්තෙම තනිකර මේ මේ නිකන් චැලෙන්ජ් එකට තමයි. දැන් මෙයාව මේ මේ රයිවල් කෙනෙක් විදිහට ප්‍රමෝට් කරන්න තමයි අරගත්තේ. ඉතින් අර මනුස්සයා අලුත්නේ. එයාට යම් කිසි විදිහක ඒ මැනේජ්මන්ට් එකෙන් ඒ තොරතුරක් එන්නේ නැති. ඉතින් කමක් නැහැ. අලුත්නේ. දැන් එයා මුකුත් දන්නේ නැහැ ප්‍රොසෙස් එක, මේ සිස්ටම් එක වැඩ කරන්නේ කොහොමද, ERP එක වැඩ කරන්නේ කොහොමද, කස්ටමර් කෙනෙක්ට ඊමේල් එක ලියන්නේ කොහොමද, මුකුත් දන්නේ නැහැ. ඉතින් බුල්ලේ ඉඳලා හගලට බොහොම පැහැදිලිව ට්‍රේනින් එක දුන්නා. හරි, මේ මේවයි මේ මේ පිළිවෙල මෙන්න මේ අනු පිළිවෙලට කරන්න ඕනේ, මේ මේ කට්ටිය කොපි කරන්න ඕනේ, මේ විදියට වැඩේ වෙන්න ඕනේ කියලා ප්‍රොසෙස් එක හොඳට මුලින් ඉඳලා අගට කියලා දුන්නා. හරි, දැන් නික යුද්ධ කරනවා නම් දෙන්නටම කඩුව තියෙන්නේ බෑ. එකෙක් කඩුවක් අරගෙන තව එකෙකට මොකක් කරන්න නැතුව යුද්ධ කරන්න බෑනේ. හරි, එහෙම ප්‍රොසෙස් එක කියලා දීලා ඊට පස්සේ දැන් අර එනවනේ චැලෙන්ජ් එකට. චැලෙන්ජ් එකට එනවනේ සම බිම තියෙන දෙන්නට. අනේ චැලෙන්ජ් කරලා බලන්න පුළුවන්. එයා දක්ෂණ, එයා දින පුදේ. හරි, හැබැයි කල් යනකොට කාට කාටත් තේරෙනවා කවුද දක්ෂ කාටද වැඩ පුළුවන් කියලා. ඒක තමයි ක්‍රමවේදය. එහෙම ආයෙම හටන් කළා දින දිනුම ලබන එක හරි නිකන් තියෙනවා නේ. ඒක අමුතු නිකන් ජොලියක්. මේකෙන් ද රිසර්වේෂන්ස් නැහැ. ඕපන්ලි අපි මේ දෙනවා. හරි, ඕගොල්ලෝ දියුණු වෙලා ඕගොල්ලන්ගේ ශිල්පය වර්ධනය කරගන්න. මේ මගේ ශිල්පේ බට් කරන්නවත් එහෙම යන්න බෑ වැඩි. එහෙම යන්න බෑ. මූසිලෙක් වෙන්න කියන ආරාධනාව තමයි තියෙන්නේ. පුළුවන් නම් ඒක චැලෙන්ජ් එකක්. ඉතින් අමාරුයිනේ. ලේසි පාස් එකට වෙන්නත් බෑ. හැබැයි වෙන්න පුළුවන් නම් ඒක තමයි ක්‍රමවේදය. අන්න සාසනයට හොඳයි. සාසනය පවතිනවා. ඉතින් ඒ විදිහට අපි චැලෙන්ජ් එකක් දීලා බලමු. මේ යෙදෙන කෙනාටත් නේද මූසිලෙක් වෙන්න පුළුවන්ද කියලා නේ. නදීප් නම් එහෙම නැහැනේ. නදීප් මේ චැට් එකේ මොන මොනවද දානවා. නදීප් නම් හරිම කීකරුයි.
සාමිස්වාදලා පිංසිද්ද පෙන්නන්න බැරි සවාදේ.
නදීප් කැමති නැහැලු මූසිලෙක් වෙන්න. අපි එන අවසන් කරමු නේද. සරණාන්දුරු
වාර්තා අවසන්. වහන්සේ දිහාන එක වාරයක් අපි ස්තුතිවන්ත වෙනවා අද දින දේශනාවත් සාකච්ඡාවලත් කිරීම සම්බන්ධයෙන්. වහන්සේ නිදුක් නිරෝගී සුවය ප්‍රයෝගයෙන් ප්‍රාර්ථනා ලෙස සිද්ධ වේවා කියලා කියසි.
සාදු සාදු. හොඳයි, එහෙනම් අපි විසන්දි වෙනවා. ඔය කට්ටිය පින් අනුමෝදන් කළා වැඩසටහන ආවර කරන්න.
එහෙමයි ස්වාමීන්
වහන්සේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන්
වහන්සේ. නදීප් දැන් අපිට බාරයි.
බොහොමත්ම පින් බන්දුල මාමා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටමත් බොහොමත් පින්. අපි පුණ්‍යානුමෝදනාව සිද්ධ කරන්නයි ලෑස්තින්නේ. ඒ සඳහාම ඉන්ද්‍රානන්දට ආරාධනා කරනවා සුපුරුදු ලෙස අද දිනෙත් පුණ්‍යානුමෝදනාව සිදු කරන ලෙස. තෙරුවන් සරණයි.
තිරුවන් සරණයි නදී. සියලු දිනාටම තිරුවන් සරණයි. මම ස්වාමින් වහන්සේ වැඩියත් පුණ්‍යානුමෝදනා කරන්න පටන් ගන්නම්. සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමින් වහන්සේකින් අවසරයි, සියලු දෙනාගෙන්ම අවසරයි. අද දින අපට ඉතාමත්ම වටිනා ධර්ම දේශනාවක් දේශනා කරලා, ඒ වගේම අපේ තියෙන සියලුම ප්‍රශ්නවලට වටිනා කාලය යොදවලා ස්වාමින් වහන්සේ බොහොමත් මහන්සි වෙලා උත්තර දුන්නා. ඒ සියලුම පිනෙන් අපිට මේ අවස්ථාව ලබා දුන් නිස්සරණමණේ ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලාටත්, විශේෂයෙන්ම ධම්ම කුසල ස්වාමින් වහන්සේටත්, එමෙන්ම මෙම වැඩසටහනට සහභාගී වී සිටින අප සියලු දෙනාටත් මේ පිනෙන් සසර ගමන කෙටි කර උතුම් නිර්වාණ අවබෝධය ලබා ගැනීමට හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. පළමුවෙන්ම දෙවියන්ට සහ පින් කැමැති සත්වීන්ට අපි පින් අනුමෝදන් කරමු. එත්තාවතාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවචාච අම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. සාදු සාදු සාදු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මම් පර සම්බුද්ධ ශ්‍රාවකන්. සාදු සාදු සාදු. ඒ වගේම අපගේ මියගිය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සාදු සාදු සාදු. අපගේ ප්‍රාර්ථනේ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. පින් අනුමෝදන් වීම සහ අනුමෝදන් කරවීම ඒ කොටස කරන්න ඕනේද?
අපි ස්වාමීන් වහන්සේ වන්දනා කරමු නේද? අපි අන්තිමට කියන්නේ
අන්තිම ගාථාවනේ.
ඔව්
ඔව්. ඒ කියන්නේ සීලවන්ත. ස්වාමීන් වහන්සේලාට වන්දනා කරමු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පසිතුං වන්දිතුං වරං. සාරිපුත්තාදි තේරණං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු. සියලු දෙනාටම තිසරණ සරණයි.
බොහොමත්ම පින් ඉන්ද්‍රනන්දා, තිරුවන් සරණයි. වැඩසටහන සමාප්ත කිරීමටයි අපි සූදානම් වෙන්නේ. අලුතෙන් සම්බන්ධ වෙච්ච කීප දෙනෙක් ඉන්නවා වගේ පේනවා. මොනහරි විස්තර දැනගන්න තව ඕනනම්, හරි යම් ගැටලුවක් තිබෙනවා නම් තප්පර කීපයක් දෙන්න පුළුවන්. කතා කරන්න අවශ්‍ය නම් කතා කරන්න පුළුවන්. එහෙනම්
නදී පෙර එක්කෙනෙක් අහලා තිබුණා විස්තරයක්, ඒකට මම උත්තරයක් ලියලා දාන්නම්. මේ
හා බඳුරුනෝ. හරි කමක් නැහැ. හරි බඳුරුනෝ. ඕකේ. හරි, තිරුවන් සරණයි. එහෙනම් සියලු දෙනාටම තිරුවන් සරණයි. ලබන සතියේත් සුපුරුදු වේලාවට හමුනොතෙක් සියලු දෙනාටම සතිමත් සතියක් වේවා. තිරුවන් සරණයි.